කතාකරන ඔක්කොම සමරයිස් කරපුවාම ඔක්කොම එක පාත්‍රයක එක තැනකට යොමු වෙලා තියෙන කෙනෙක් මට ඇත්තටම මේ අදහස ආවා. එකම තැනක පොඩි පොඩි කොටස් තමයි අපි මේ දකින්නේ කියන එක.
දැන් කියන්නේ
එහෙනම් අපි දැන් අපි මේ කතා කරන දේවල් වල සමස්තය ඔක්කොම ගත්තාම සාරාංශ කරලා මේ සාරාංශය වටහා අපි මේ කේන්ද්‍රය වටා යන තැන් තැන් වල කැලි දකින්න කෙනෙක් හොඳට පේනවා.
විතරිකම් ගත්තොත් මේ නිවන් මාර්ගයට සම්බන්ධ කළොත් ඒ සාමාන්‍යයෙන් සාකච්ඡා කරන්නේ මේ වගේ දේවල්. ඒ කියන්නේ සාමාන්‍ය නිකන් දේවල් වලට වඩා නේ ආර්ය මාර්ගයට වැටෙන්නේ කොහොමද නැත්නම් ඒක මොකද්ද කියන පැත්තෙන්.
ඒ වගේ මේ පොතෙන් බලපුවම මේ අදාපේ දැන් අපි දැන් මේ ජීවත් වෙන ස්වරූපයක් තියෙනවානේ. ජීවත් වෙන ස්වරූපයක් තියෙන මේ වෙලාවේ අපි අහින් කනින් ආසෙන් සෙන්සස් වලින් ගන්න ইনফরমේෂන් එක අපි යම්කිසි පත්තලා ඉන්න ස්වරූපයක් තියෙනවා. දැන් මේ ස්වරූපයටපත් වුණාම අපි ස්ට්‍රීම් එක වැඩ කරන කියා තමයි මේකට තව වෙනස් ස්වරූපයක් ලැබෙන්න හදා ගන්නවා. අපි දැන් මිනිහෙක් උපදිනකොට මරණයත් එක්කම ගිනවනේ. එතකොට ඔය අන්‍ය ස්වරූපය තමයි අපි දෙන ප්‍රශ්නේ. ඒක තමයි ඉදදීම වැඩිම විදිහට මේ කියන්නේ ස්වරූපේ හින්දා. ඉතින් අපි හදන්න ඕන කොහොම හරි මේ ඉන්න ස්වරූපේ වර්තමාන මොහොතේ අපි අන්‍ය ස්වරූපයකට යන්න නැතුව ඉදිරිය ආරම්භ කරන්න. ඒක තමයි එක concept එකක් මම දැක්කේ පොතේ තියෙන එක. එතන අපි කොහොමද දැන් වර්තමානයේ ගොඩ නගා ගන්න ස්වරූපය තුළ තව එතනින් ඔබට හිත ඈඳිලා යන්නේ වටික කොහොමද නවත්තා ගන්න. අන්නේ ඒ නවත්තා ගැනීම තුළ තමයි අපිට
ඒ කියන්නේ මෙහෙම කියුවොත් වර්තමානයේ ඇත්ත ඇති හැටි දකින්න නැති කම. අපි වැරදි විදිහකට අරන් ඒ කියන්නේ
ලෝකෙට හේතුයි.
ලෝකෙට හේතු සසර යන. يعني නিত্য ස්වභාවයෙන් ගන්න එක. ඒ කියන්නේ ඇත්ත අපි ගත්තොත් අනිත්‍ය ස්වභාවය කියලා හිතනවා තියෙනන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කොට ලෝකයා සසර යන්නේ නিত্য සුඛ ආත්ම සුභ කියන සංඥාවේ තමයි ඉන්නේ. එතකොට මම කිව්වේ නිවන් මාර්ගය හරි ආර්ය මාර්ගය හරි කියනකොට ඇත්තටම අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන පැත්ත තමයි එක පැත්තකින් කියන්නේ.
ලෝකයේ ඇත්තයි කරගෙන ඉන්න විදිහට
ඉන්නේ. ලෝකයා යම් දෙයක් නිත්‍යයි කියනවා නම් ඔකර එක මේ සූත්‍ර ටිකක් තියෙනවා ද්වයතානුපස්සනා සූත්‍ර කියලා කටුරුම් දෙහන්දුම් ගිහම ඒකේ තියෙන හරි ලස්සන එකක් මේ ලෝකයා යම් දෙයක් සත්‍යයයි තවසයිද ආර්යයන් වහන්සේට ඒ මුසාවකි. හරි ඒකේ අනිත් පැත්තත් එහෙමමයි. ලෝකයා යම් දෙයක් ගුරුයි කියනවා නම් ආර්යයන් වහන්සේට ඒක සත්‍යයි.
ආර්යයන් වහන්සේ යම සත්‍යය කියන ලෝකයට
බුදු. ඔව්. ඒකේ දෙකක් තමයි ද්වේතානුපස්සනා සූත්‍ර ටික මේ විදිහටමයි පටන් ගන්නෙ. එතකොට අපි මං හිතන්නේ තෝරගන්න ඕන මොකද්ද අපි මේ ඉන්න මුසාව බොරුව. අපි ඇත්ත කියලා අරන් තියෙන්නේ. ඒක දකින්න මේ ඒකේ අපි මම සාමාන්‍යයෙන් හොයන පැත්ත තමයි මේ ආයතන 6 ගැන. මොකද ආයතන 6න් මොනවා හරි ගත්තොත් තමයි අපි දැනුවත් වෙන්නේ ආයතන 6 නිසා. මොනවා හරි මේ වෙනකම් දැනගෙන ඉන්නවා නම් ආයතන 6න් දැනගත්තු යම් කිසි දෙයක් මිසක් වෙන විදිහක් නැහැ අපිට දැනගන්න.
අර මුලින් හරිම තියෙන චූත්‍රෙකුත් තියෙනවා බුදුහාමුදුරන් අර දෙවියෝ දෙන්නෙක් හද්දි බුදුහාමුදුරුට මගෙන් දහස් වාරයක් මේක ඇහුවත් මට කියන්න තියෙන මේ ආයතන 6යි ආයතන 6 නිසා ඇතුළත තියෙන ප්‍රශ්න ටිකයි ගැන තමයි කියන්නේ කියලා. හරි අතරින් පස්සේ චූත්‍රෙත් වගේ තියෙනවා නේද සංයුත්නිකයි තියෙනවා. ඒ තරම් මොකක්ද කියන්නේ මේ සම්පූර්ණ ධර්මස්කන්ධෙම ওই ආයතන 6 වටා තමයි ගෙදලා තියෙන්නේ කියන එක.
ඒක හරියට නෑ.
හේමත සහ හේමත කියලා අර තවනේ බං හේමන්තයි එයාගේ මල්ලි බණහන්න ඇවිල්ලා ඊට පස්සේ අයියා නැති නිසා මල්ලිට බණහන්න පිළිච්ච ප්‍රශ්නයක් තිබුණානේ පස්සේ බලන් ඊට පස්සේ ඇවිල්ලා ඇහුවා මොකද්ද මේ ඇත්ත සත්‍ය ධර්මය මොකද්ද මේ තියෙන ලස්සන මේක ධර්මයක් අපි ඇහුවා ඒ මොකද්ද මේ ධර්මය කියලා ප්‍රශ්න කරා ඒතකොට තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ මම දහස්වරක් මේකට උත්තරයක් දුන්නා මට කියන්න තියෙන්නේ මේ ආයතන පිළිබඳ ප්‍රශ්නෙකෝයි ආයතන නිසා මේ තියෙන කින්න පිළිබඳ ප්‍රශ්නයක් තමයි මේ තියෙන්නේ කියලා ඒක උත්තර දෙන්නවර මේ ආයතන ආය තමයි මේ මේ කතාවේ තියෙන මූලිකම පැත්තක් වෙන්නේ. ඒකම කියනවා.
ඉතින් ගොනු එක පටන් ගන්න ඇස්තු ආයතන වලින් තමයි ලෝක වෙනවා කියන්නේ. ආයතන හැදුනේ කොහොමද කියන දැන මම පහසු නේද නේ. ආයතන කියන්නේ මොනවද? ආයතන හැදුනේ කොහොමද? ඒකට ආයතන වලින් ගන්න රූපය රූපේ ඇත්ත මොකක්ද? රූපේ ඇත්ත මොකද්ද ආයතනයක් කියන්නේ මේක ආයතනයක් ග්‍රහයක්ද රූපේ ඇත්ත මොකද්ද ඇහි ඇත්ත මොකද්ද කියන එක දැනගත්තහම මේ ඇත්තටම ඒ දෙක මට තේරෙන්නේ ඒ දෙකේ ඇත්ත නොදැනීම නිසා තමයි පටිසම්පාදයේ වේකන්ට බන්තිපාදක ස්කන්ධය හැදෙන්නේ අපි දන්න කාලේ හෝ නොදන්න කාලේ මම මේ විදිහට දැනගත්තත් අපි නොදන්න ධර්මයේ නොදන්න කාලේ උනේ ඒක එළිය රූපයක් තියෙනවා එතන මට හැත් තියෙනවා ඇහි රූපේ වල්ලාම විඥානයක් හදාගෙන පංචපාදන ස්කන්ධය සුදුට නැගුණා. මේ පංචපාදන ස්කන්ධේ පණ මොකද?
පණ.
ඈ? නාම රූපේ බලුවත් එහෙම නාම රූපේ එක විලන විඥානය හදෙන්නේ. ඒකට දැන් පංචපාදන ස්කන්ධය කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥානනේ.
නේද?
එතන
පොඩි දෙයක් දැන් වේදනාව නිසා දුක එන එක හරි ධර්මයට අනුව බලද්දී ඔය පහම නිසා දුක ඇති වෙනවා
ඔය එක එකක්
රූප උපාදානය කිව්වත් ඒකත් දුක වේදනා උපාදානය කිව්වත් ඒකත් දුක පංච උපාදානස්කන්ධේන දුකයි කියලා තමයි දේශනාව තියෙන්නේ ඒකේ එකක් ගත්තොත් වේදනා උපාදානස්කන්ධේ දුකයි
ඔව් නේ අපි පේන දේ නේ දැන් වුණා වේදනාව දෙනවා දුක ඇති වෙනවා
එතන මේ වේදනාව පොඩ්ඩක් පැහැදිලි කරොත් දැන් අපිට හැම වේදනාවම දුක වෙන්නේ නැහැ නේද? සමහර වේදනාව සැප දැනෙන වේදනාවක් තියෙනවා නේද?
සැපේ කෙලව දුක.
ඒක තමයි ඒක පොඩ්ඩක් කියන්න
ඕනේ. නෑ මම විනාඩි පහෙන් කියන්නේ කිව්වේ.
ෂූට් එක කට් කරන්න ඕනේ. ඇත්තටම දැන් මෙහෙම ගත්තාම දැන් අපි මේ පංච උපාදාන ස්කන්ධය තියෙනවානේ. රූප වේදනා සංඥා කියලා කොටස. ඔය සංඥා කියන්නේ නිකන් අපි නිකන් බොහොම උදාරික මට්ටමේ ගියොත් නේ අපේ database එක වගේ. ඕක අප්ඩේට් ඕක තමයි නිරතුරුව ලබන අත්දැකීම් වලින් අප්ඩේට් වෙවි අප්ඩේට් වෙවි යන්නේ. ඔය ඕකේ තියෙන ඇත්තටම සංඥා ස්කන්ධය කියන එක නිසා තමයි අපිට අතීතයේ වර්තමානයට අනුනවන්නේ. අපි මොනවා හරි වර්තමානයේ මොනවා හරි යමක් හමු වුණා නම් ඒ හමු වෙච්ච දේ වර්තමානයේ ඇත්ත ඇත්තටම දකින්න ප්‍රධානම ප්‍රශ්නේ තමයි අපි ඒක දකින්නේ අතීතයේ ලැබිච්ච සංඥාවක් ත්‍රූප. ඒ නිසා තමයි අපිට මේක දිග්ගැස්සෙන්නේ. ඒ කියන්නේ ඇත්ත හංගෙන්නේ. අපි වර්තමානයේදී යම් කිසි රූපයක් දැක්කම ඒ රූපය අපි ඉන්ටර්ප්‍රිට් කරගන්නවා අතීතය හරහා. ඕක ඉන්ටර්ප්‍රිට් කරගන්න ගන්න උත්සාහයේදී අපිට ඒ කියන්නේ පරිසම්පාදයේ ඇතුළෙමයි, පරිසම්පාදයේ ඇතුළෙමයි පංච උපාදානස්කන්ධය ඇතුළෙම ගත්තොත් ඔය ඔය ප්‍රශ්නේ නිසා වර්තමානය අපිට පටලැවෙනවා. දකින රූපය, අහන ශබ්දය, දැනෙන රස විඳින ගන්ධ සුවඳ ස්පර්ශය රස ඔය කිසිම එකක් අපි වර්තමානයේ ඇත්ත ඇත්තට එන්නේ මේ දකින්නේ. අපි දකින්නේ අතීතයෙන් ගත්ත අත්දැකීම් හරහා. ඔය 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 තත්ත්වය නිසා මුලා වුණාට ඔය තත්ත්වය නිසා මුලා වුණාට ලෝකේ පවතින ධර්මතාවයේ කිසි වෙනසක් වෙන්නේ නැහැ. ලෝකේ පවතින ධර්මතාවයේ කියන්නේ මේ පංච උපාදානස්කන්ධ සිදුවීම හරහා තමයි තියෙන සියලු මේ සංස්කාර අනිත්‍ය තත්ත්වයට පත් වෙන විපරිණාමයෙන්
එතන පොඩ්ඩක් දැන් අර කාලය සම්බන්ධ කරගෙන අතීත අනාගත වර්තමාන ඔක දේශනාව තියෙන්නේ ඒ කියන්නේ අතීතේ නිරුද්ධයි කියලා දැනගන්න ඕන. අනාගතේ ඇවිල්ලා නැහැ තාම. එහෙනම් අපිට දකින්න බෑ. ඒකට වර්තමානයේ තමයි බලන්න. ඒක වර්තමානයේ එතන තත්ත්ව විපස්සති කියලා කියන්නේ. ඒ තැනම විදර්ශනය කරන්න. වර්තමාන. අතීත ගැන අපිට බලන්න බෑ ඒක දැන් නැහැ.
දැන් නැහැ.
අනාගතය ගැන බලන්න බෑ ඇවිල්ලා නැහැ. ඒකට වර්තමානයේ මේ මොහොත කියන එක අන්න ඒක තමයි විදර්ශනය කරන්න කියන්නේ.
වේදනාවක් බවට අපිට අපිට මේ අර ප්‍රොෆෙසර් ආපු අර ප්‍රොෆෙසර් පෙන්ලා දුන්න පොයින්ට් එක සැප වේදනාවක් දුකයි දුක වේදනාවක් දුකයි කියන ප්‍රශ්නේ තමයි අපි අර 2019 කියේ ආදීනව කල්ප ගන්න ආස්වාදයේ ඊටාම් පිටි අන්න ඒ කෝණයෙන් බලමු කියලා
නේද මට උතර නිදෙන්නේ ඇත්තටම නෑ මට නිදෙන්නේ පංච උපාදානස්කන්ධය නිසා තමයි අපි සසර යන්නේ
අපි කියන්නේ පංච උපාදානස්කන්ධය
හරියට කොහොමද අපි දැන් ඕක ඉවත් වෙන්නේ ඕක නැති කරගන්නද ඕක ඒකට මේ ව්‍යායාමයේ
තියෙන
ඕක නැති කරගන්න අපි වෙන ඕක ඇත්තම බලන්න කියලා ඒ වේදනාවේ සංඥා සංකාරය වෙනවා ඇත්ත මොකක්ද ඒක තමයි ඇත්තටම මම දැන් සතිපට්ඨාන මම ඉස්සරම වේදනාව සපක් කියලා හිතනවා නම් ඒක සපක් නෑ වේදනාව දුකම එතකොට විඥානය නිට්ටය කියලා හිතනවා නම් හිත නිට්ටය කියලා හිතනවා නම් නිට්ටනේ අනිත්‍යයි ඇතිලා නැති වෙන ඇතිලා නැති වෙන එතකොට සංඥා සංකාර මේ ආත්මයි කියලා හිතනවා يعني මෙතන ජීවිතයක් තියෙන මේ ආත්මය කියලා හිතනවා මේ ආත්මය මේක අනා
ඒක තමයි
අපිට තියෙන්නේ
අපි පටල ගන්න තැන තමයි බණ්ඩාරනායක මහත්තයා කිව්වේ හරි රූපය කියන එකේ අපිට අනිත්‍ය බව දුක් බව නෙමෙයි වැඩි හරියක් ප්‍රකට වෙන්නේ සුභ බව තමයි යනවා අපි පැටලෙන්නේ
රූප නිසා නාමයක් ඇති වෙනවා
ඔව් ඒක
දන්නේ නැති නිසා නාම නිසා බව රූපයක් ඇති වෙනවා ඒක හරි වික්ෂේප නේ
හතරම හත් නේද බලන්න හතරම
හා ඔය ඒ කියන්නේ
බේසිකලි කියන්නේ යන්නේ නැත්තම් මට හිතෙන්නේ ඇත්තටම අපි උත්තර දෙන්නේ නැහැ ඒක උච්ච කතා කරන්නේ මම මට බෙදෙන්නේ බෙදෙන ඒක විදිහට හිතමු මේ දුකස දැන් අපි එක සැරයක් දැක්කම මට තරහ වෙනවා හරි මම උත්තර තරහ ගිය වෙලාවත් වැඩි කරනවා අනේ දිනවා. ඉතින් මම වහන පොත රායන් ඉස්සර තරහ තිබ්බේ නෑ මට. තරහ ආවා. ඉතින් මම කියන්නේ තරහ නේද? ඈ? ඉතින් මම කිව්වේ කියන්න
අනිත්‍ය ස්වභාවය තියෙනවා.
අනිත්‍ය ස්වභාවය
තියෙනවා. ඕනි කෝරෝ මොදාරක
මට්ටමේ
නේද? ඕනම කෙනෙක්ට බලන්න පුළුවන්. මේ වේදනාවක් තියෙනවද? වෙන්නේ ඉස්සර වේදනාවක් නැහැ.
නේද?
වේදනාවක් ඇති වෙනවා. මගේ කියලා ගත්ත වෙලාවෙ නම්
වේදනාවක් ශරීරය ගත්තොත් වෙනස් වෙලා කියන එක පොඩ්ඩක් හිතන්න පුළුවන් කෙනෙකුට පේනවා නේ. පොඩි කාලේ හිටිය හැටි නේ දැන්
තව කරන්නේ මෙයා මේ වෙනකොට.
ඒක නේද?
ඒක නේ මෙයා
මේ වෙනින්
උදාහරණයක් ගත්තේ. ඔව්. රූපය වෙනස් වෙනවා කියන එක. හිත කියන එක අපි දුකක් හරි සපක් හරි මොකක් හරි ආවොත් ඕක දිගට තියෙන්නේ
නැහැ. නෑ
නෑ. ඒක නෑ නෑ. දැන් වැඩේ තියෙන්නේ දැන් ඔය වගේ දෙයක් මං හිතන්නේ මේ අපි හැමෝටම දකින්න පුළුවන්. එනකොට ඔතනින් දුක නැති වෙනවා කියන එක. මේ නේද
ප්‍රතිපදාවකට යන්නේ මොකද වෙන මගේ පළවෙනි එක උක. පළවෙනි උක ඇති කරගෙන ඊට පස්සේ තමයි පටිසම්පාදේ අපි මේක ඇතුලේ හේතුව තණ්හාව. ඈ එතකොට තණ්හාව බැලුවට තණ්හාව එන 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 මේ 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 ওই ස්පර්ශයෙන් නිසා තණ්හාව වෙනවා. ඈ එතකොට තණ්හාව නැති කරගත්තට අපි ඒ මේ මේ එතකොට ඒකට හේතුව කෙලොඩ බැලුවාම පටිසම්පාදේ අවිද්‍යාව තියෙනවා. අවිද්‍යාව කියන්නේ මීරුවා. අවිද්‍යාව නිසා තමයි මේ 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 පටිසම්පාදේ මෙච්චර
ආවේ කියන්නේ. ඒක තමයි හැමදේම.
හැමදේම. ඒතර අවිද්‍යාව තේරුම් ගත්ත අවිද්‍යාව තේරුම් අරගෙන ඊට පස්සේ රූපේ ඇහි හෝ රූපේ කණේ ඈ මේ ඇත්ත ඇටි බැලුවාම ඇත්තම එතන තමයි තමයි මාර්ගයේ තියෙන්නේ.
මම
හිතන්නේ
ඇහි රූපෙයි ඇත්ත මොකද්ද? කනේ ශබ්දෙයි ඇත්ත මොකද්ද?
ඇත්ත මොකද්ද?
කන අවිද්‍යාව යෙදෙන හින්දානේ අනිත් ටික
බල. එතකොට අර පංච පදයන් ස්තන්දි ගොඩ නැගින්නේ
කොහමද ඒක
කියන්නේ? අපි දැන් දැන්
ඊගා ස්ටෙප් එක ගියා. ඊගා කියන්නේ කොහොමද බලන්නේ කියලා බැලලා
දුක සම්ම ගැන කතා කරන්නේ. ඒ ඇත්තම දැන් දුක අපි ඩිෆයින් කරන්නේ ලෞකික ලෝකෙදි මයි. එතකොට සංසාරක
ඩිෆයින් වෙන්නේ
ලෞකික ලෝකෙදි. එතකොට දැන් අපි ওই දෙකම නැති කිරීම තමයි අපේ කන්සෙප්ට් එක. දෙකත් අපි නැති කරන්න ඕන, සැපත් අපි නැති කරන්න ඕන. එතකොට දැන් අපි මේක ලෞකික විදිහට අපි මෙහෙම දකෝල් ඩිෆයින් කරොත් එහෙම අපිට ආයි සපක් ඩිෆයින් කරන්න බැරි වෙනවා. ඔව්.
කොයි දෙකෙන්ම
දෙකෙන්මයි නේ. එතකොට ඒ නිසා දැන් මෙතන අපි දුක කියලා ඩිෆයින් කරන්න මොකක්ද කියන්නේ පොඩ්ඩක් බලන්න මොකක්ද ඇත්තටම මුදුන්තර දුක කියලා තියෙන කියලා. අපි අර මේ
ඒකත් හොඳයි ඉතින්. හරියට දැක්කොත් තමයි ඊටු ටික
දුක දුක කියන එකයි දැන් දුක සත්‍ය කියනවාම දුක තුලකින් අපි ලෞකිකව වෙන දුකක් තියෙනවා. බුදුහාමුදුරු ඉස්සරලම කියන ව්‍යාධි, ජරා, මරණ
දුක තියෙනවා.
ඒ ඊට අමතරව දුක සත්‍ය කියලා තව එකක් තියෙනවා. අපි මේ පංචස්කන්ධ ප්‍රවාහයට බලපාන දැන් අපි මේ විදිහට මෙහෙම ඉන්න එකේ තේරුම මොකක්ද කියලා අහන ප්‍රශ්නේ.
දැන් බඩගින්න, පිපාසය වගේ දේවලු අපි කර්ම නිසා, පෙර කර්ම නිසා ඇති වෙන දුක් නිසා අපි දැන් ඔය මරණය, ව්‍යාධිය වගේ වලට වඩා කොහොම සියුම් මට්ටමේ යෙදෙන දුක්.
ඔව්.
ඒව නිවා ගන්න බැරි වුණොත් එහෙම ලොකු දුක්.
ඔව්.
නමුත් අර වගේ දැන් ව්‍යා මරණයටපත් වීම, ව්‍යාධියටපත් වීම, අප්‍රිය සංපයෝගේ පිය විප්‍රයෝගේ කියනට වඩා නිකන් මිනි ලෙවල් එකේ එකක් තමයි. බඩගින්න පිපාසය වගේ දුක් ගත්තොත් එහෙම අපිට කිසිම කන්ට්‍රෝල් එකක් නැහැ. අපිට අප්‍රිය සංපයෝගේ උත්සාහ කළා යම් මට්ටමකට හරි පාලනය කරගන්න පුළුවන් නම් අරක එහෙමවත් පාලනය කරන්න බෑ. ඒක නිකන්
දුක් දුක්නස්ක දෙකක් තියෙනවා. දුක කියන්නේ ශාරීරික දුම්නස්ක සිටි දැන් කොහොමද දුක දුම්නස්ක හතර වෙන්නේ
ප්‍රශ්නයක් තියෙනවා නේද මන්නේ අපි අපි කෑම කනකොට අපිට දැන් බඩගින්න නැති
හරි දුක කියන එක පොඩ්ඩක් විස්තර කරන්නකෝ බලන්න
දැන් අපි කෑම කනකොට අපි බඩගින්න නැති වෙනවානේ දැන් අපි කෑම කාගෙන කාගෙන ගොඩක් යනකොට අපව අය දුකක් එනවා
දුකක්
එනවා ඒ එකාන්තයක තවත්
අන්තිම ආරවීමක් වෙනවා
අය දුකක් තියෙනවා දැන් කෑම ගොඩාක් තියෙන කෙනෙකුට ටිකක් නිර්ආහාර වෙන්නකොට එතනත් අය නිර්ආහාරකමෙත් අය සපක්
තියෙනවා
කියන්නේ ඔක සාපේක්ෂ
සාපේක්ෂ මේක දුක සැප කියන එක කන්ටිනියුම් එකක් අතර මේක
ඔව් ඒක තමයි අර ලෝකෙටයි දුකයි සැපයි කියන එක සාපේක්ෂ කෙනෙකුට සැප කෙනෙකුට දුක වෙන්න
පුළුවන්
අන්න ඒ වෙලාවන්වත් වෙනස් වෙන්න පුළුවන්
අපි නිතර හම්බෙන්නේ නැති හින්දා මම මෙලට 45ක් විතර කතා කර කමන්නේ නැද්ද බෝඩ් එක ගෲප් එකක් ගන්නද
ඕනේ
කියන්නකෝ බලන්න ඊට
පස්සේ එතකොට ඊට පස්සේ මේ
ඒක හොඳයි ඇත්තට නේ නැත්නම් නිකන්
එතකොට මේ වෙන්නේ නැහැ නේද
ඔව් අන්න අදින්න
ඊට පස්සේ මේ
අර පොඩක් ඩීප් යනවා මොකක් හරි ඒක නේද
ඔව් නැහැ
ඒක අර දන්න දේ කියනවනේ කොහොමද ඒක තමයි
සමහර ප්‍රශ්න
ඒ
කියන්නේ මේ ප්‍රශ්නේ දිනවද නේද
ඔව්
මටල ප්‍රශ්නේ
ඔයාලා දෙන්න
ක්‍රිස්තියානි වුණත් මොන ආගමික වුණත් මම කියන එක මොකක්ද කියන හැටි හැම වෙලෙම ක්වෙස්චන් කරනවා. හරි. ලෝකය කියන්නේ මොකක්ද කියලත් මේ අපි හැම වෙලෙම ක්වෙස්චන් කරනවා ඕන කෙනෙක්. හරි. එතකොට දැන් මේ කන්සෙප්චුවලි මෙතන දෙකක් තියෙනවානේ. කන්සෙප්ට් දෙකක් තියෙනවා. අපි හදන කන්සෙප්ට් දැන් කියමු මේවා කන්සෙප්ට් දෙකක් කියලා. එතකොට දෙකක් නම් මේක වර්ණගෙන්න පුළුවන් ක්‍රම තියෙනවා හතරක්. හරිද? තුනක් නම් 9යිනේ. ඒ වගේ දෙකක් නම් හතරක් තියෙන්න ඕනේ. දැන් හතරේ අනිත් තුන මොකක්ද? අනිත් දෙක මොකක්ද? මෙතන මම ලෝකේ නා මෙතන මමයි ලෝකේ කියලා තව එකක් තියෙනවා. එහෙනම් දෙන්නොත් ඊට පස්සේ මෙතන තියෙන්න ඕන මමත් නැ ලෝකයක් නැහැ කියන්නේ. නේ? එහෙනම් එහෙම වෙන්න ඕනේ හතරක් නේ.
ඒ කියන්නේ මේ දෙකම තියෙනවා කියලා එකයි මේ දෙකම නැහැ
කියලා තව එකක්. කන්සෙප්ට් එකයි ඊපස්සේ මමයි ලෝකය කියලා කන්සෙප්ට් හතරක් තියෙනවා. කොහොම වෙලොත් ඔය හතර තියෙනවා. එතන අපිට ලෝකයේ කියලා තියෙන මේ දෙක නම් අපි මේ හතර හරියට ඩෙන්ටිෆයි කරා කියන්නේ අපි මුළු විශ්වයම කන්සෙප්චුවලි ඩෙන්ටිෆයි කරා කියන එක.
මම කියන්නම්
බැරි. එතකොට දැන් මෙතන තියෙන ප්‍රශ්නේ මේකයි. දැන් අපි ගන්නකො මොහොත ගන්නකො. දැන් මොහොත අපිට සම්පූර්ණයෙන්ම කවදාවත් ස්ටඩි කරලා ඉවර ගන්න හම්බෙන්නේ නැහැ. අපි තැන් තැන් වලින් කීප තැනක් අරන් ස්ටඩි කරලා මේක ජෙනරලයිස් කරලා බලනවා මෙහෙමයි මොහොත කියලා. අපි එක ස්ටඩි කරා වෙනවා. අපි උත්තම විශ්වය ගත්තත් එහෙම අපිට විශ්වය සම්පූර්ණයෙන්ම කවදාවත් ඩෙන්ටිෆයි කරලා ඉවර කරන්න අමාරු වෙනවා. අපි ඒකේ ගුණාත්මය වශයෙන් තැන් තැන් වලින් අරගෙන මේක පවතින්න පුළුවන් මේ විදිහේ කියලා ඩෙන්ටිෆයි කරනවා. ඒ වගේ තමයි මේක. අපිට තියෙන අපිට දැනෙන ප්‍රමාණයෙන් අවට ලෝකේ හැදෙන්නේ මේ දෙකෙන් නම් අපි මේ දෙක වර්ණගෙන්න පුළුවන් සමස්තයෙන් බලපුවම මේ හතර නම් තියෙන්නේ. අපි මේ හතර බැලුවනම් අපි මුළු විශ්වයම බලන්න කල්පනා කරලා මම ප්‍රොපෝස් කරන්නේ ෆ්‍රීලි කල්පනා කරලා බලන්න මේ හතර අපි විසඳුවා නම් මේකෙන් අපිට මුළු මේ විශ්වයේම තියෙන කතන්දරේ මේකෙන් ලියන්න පුළුවන්. හරි?
එතන දෙන්නේ
නේ. ඔය හතර තියෙන ඔය ටඩා දෙයක් ඔතනින් හැට යන්න බෑනේ. හරි? එතන මම කියන්නේ අපි දන්නවා හිතනේ. එකක් හිත, අනික කය. හරි? ඊට පස්සේ ලෝකය කියන්නේ ආපහු අපි කය කියලා ගමු දැනට. භෞතික දේ ගමු නේ. කය තියෙන සමහර ජී මෙතන සජීවි මෙතන අජීවි. අජීවිකයි කියලා ගන්නවා. හරි. ඊට පස්සේ ලෝකයයි මමයි අතර සම්බන්ධය ආපහු අය හිතයි කයනේ. ඔතනින් හැට දෙයක් නැහැ නේ. නේද? අපි මේකට නාම කියලා දැම්මොත් එහෙම මේකට රූප කියලා දැම්මොත් එහෙම මේකට නාම කියලා දැම්මොත් මේකට රූප කියලා දැම්මොත් එතකොට මොකද්ද? අපි මුළු සම්පූර්ණම මුළු විශ්වයම
නාම
කතා කරනවා කියන්නේ මේ නාම රූප වල කතන්දරේ කතා කරනවා කියන්නේ. පැහැදිලිද?
හරි.
දැන් මේකෙන් හොඳ පාඩකයක් අපිට වැඩෙනවා. අපි දැන් බෞද්ධ විදිහට යන්න
ඩිස්ට
යන්න ඕන මාවත පිළිබඳ හොඳ
මේ ෆෝන් එක කනෙක්ට්
කරගන්න. මාවත ඩිස්ටර්බ් නැද්ද නැහැ. නෑ
මේ.
කරගෙන යන්න නම්
මම අපිට තියෙන ප්‍රශ්නේ දැන් මේ මුළු සමස්ත ධර්මස්කන්ධයක් ගත්තත් අපි යන්න ඕන මාවත පිළිබඳ අපි දැන් ප්‍රශ්නයක් අපිට තියෙනවානේ කොතනද කොවිදෙත් මාවත යන්න ඕන කියන. අපි සම්පූර්ණ විදර්ශනා මාර්ගය ගත්තත් නාම රූප ගැන කතාවක් තියෙනවා. සම්පූර්ණ විදර්ශනා මාවත විදර්ශනා භාවනා භාවනා මාර්ගයම ගත්තත් විදර්ශනා භාවනා මාර්ගයම තියෙනෙත් අපේ නාම රූප ගැන කතාවක්. හරි. එතකොට අපි මේ එක මේ දෙක මේ තුන එතන මේ නාම රූප වලින් මෙතන මිදෙන අපි කියවන නාමයක් නැහැ රූපයක් නැති තැනක් තියෙනවා කියන්නේ මේක තමයි නේද? conception අපි හතරක් ගැන කතා කරන්නේ මම ලෝකය ලෝකය සහ මම මේ දෙක අතර සම්බන්ධතාවය සහ මේ දෙකම නැති තැන මේ දෙකම නැති තැන තමයි මේ. ඒ කියන්නේ අපි යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මේ ලෝකෙ තියෙන නාම රූප දෙක හරියට conceptually identify කරගන්න සංකල්පයේ වශයෙන් මොකක්ද මේ නාමය මොකක්ද මේ රූපය මේ නාමය රූපය අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා තේරුම් ගත්තා නම් අන්න ලෝකේ පිළිසින් දැක්කා වෙනවා. මේක පිළිසින් දකින්න මේකෙන් අපි ඈත් වෙනවා. මේකටම අර වේදනාව පිළිසින් දකින්නකොට වේදනාවෙන් ඈත් වෙනවානේ අපි. ඒ වගේ නාම රූපත් පිළිසින් දකින්න මේකෙන් ඈත් වෙනවා. ඒ කියන්නේ මෙතනින් මෙතෙන්ද යනවා. අපි මේකත් විතර ගත්තා මේ කියන්නේ අපිට දර්ශනීය වශයෙන් ක්ලියර් වෙන්න ඕන නම් ඔළුව අපි යන්න ඕන තැන මාවත මොකක්ද කියලා අපි හිතනවනේ මේ විදිහට තමයි අපිට ඒක දකින්න තියෙන්නේ. අපි ලෝකෙත් එක්ක මේ ගණදෙලෙත් පස්සේ බලමු මේකේ දැන්
මේ මේ නාම රූප කොහොමද යෙදෙන්නේ කියලා. අපි හතරක් කියවනේ එකක්.
මේ
දැන් නාම රූප කොහොම ආවත් එකක් මම තියෙනවා. අනිත් එක ලෝකය තියෙනවා. ඊවසේ මමයි ලෝකය අතර සම්බන්ධය තියෙනවා. ඊට පස්සේ ඊවල තියෙනවා. මේ මේ හන්දරකට දැන් අපල කොහොමද තියෙන්නේ? මේ හැමතැනම වදින නාම රූප කතාව. එතකොට මේ ස්ටේජ් එකට ආපු ගමන් අපිට හිතට මේ 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 මෙතෙන් ආපු ගමන් අපිට හිතට එන්න ඕන එක තමයි අපි මේ දෙක දැක්ක කියන්නේ ලෝකයේ සත්‍යය හරියටම දකිනවා කියන විශ්වාසය අපි හිතට එනවා. මේ මේ අපි
දැක්ක කියන්නේ
මේ මේ දෙක පිළිසිඳ දැක්ක කියන්නේ අපි මෙතනින් ඉස්සරහට යන්න පුළුවන් මාර්ගය සකස් කරන කෙනක හරියටම ඔළුවට ඒ විශ්වාසය එනවා. ඒකෙන් අපි යන මාර්ගය පිළිබඳව විශ්වාසය මෙතනින් ගොඩනගන්න පුළුවන්. මෙතනින් මාර්ගය පිළිබඳව විශ්වාසය ගොඩනගන්න පුළුවන්. එතකොට අපි කිව්වා මෙතන තියෙන නාම සහ රූප මෙතන තියෙනවා කියලා. මෙතන රූප තියෙනවා කියලා අපි කිව්වා. මෙතන නාම රූප දෙකම තියෙනවා කිව්වා අපට. මේකේ ඒ දෙකම නැහැ කියලා. එතකොට දැන් නාම කියන එක අපි ගත්තාම දැන් මේක බලන්න මෙතන තියෙනවා අපිට අපේ හිත තියෙනවා. අපි අපේ නාම කියලා ගත්ත අපි හිතන ඇයිද වගේ පොඩි කටහඬ වලට
මම අහන්නේ මට පොඩ්ඩක් ඉස්සර කමන්න මම කලකම.
ඒ කියන්නේ මේ දැන් අපි මුළු සමස්ත විශ්වයම ගත්තාම කොටස් අපිට හතරක් හිතන්න පුළුවන්. වර්ණගෙන පුළුවන් අවස්ථා හතරක්. මමයි ලෝකේ අතර සම්බන්ධය නිවන. ඒ කියන්නේ මේ මේ තුනම නැති කොටස තමයි නිවන කියන්නේ. මේ ඔක්කොම බැලුවොත්ම නාම රූප කතන්දරයක් තියෙනවා. අපි නාම රූප දෙක පිළිසිඳ දැක්ක කියන්නේ ඒ කියන්නේ මේ සමස්තයම පිළිසිඳ දකිනවා කියන එක. හරි. එතකොට යම් කිසි කෙනෙක් නාම රූප පිළිසිඳ දකිනවා කියන්නේ නාම රූප වලින් ඈත් වෙනවා කියන එක. දැන් වේදනාව පිළිසිඳ දකිනවා කියන්නේ අබ්බලම පස්සේ විරුද්ධ දකින්න කොහොමද කියන වේදනාවෙන් අයින් වෙනවා කියන එක. ඒ කියන්නේ මෙතනින් අපම යන්නේ මෙතන. නාම රූප නැති දැන. ඒ කියන්නේ අපේ මාර්ගය එතනින් තේ වෙනවා. ඒකට බෞද්ධ විදිහට දැන් අපි සමස්ත විදර්ශනාවම අරන් බැලුවොත් නාම රූප කතන්දරයක් තියෙනවා. නාම රූප වලින් මුච්ච නැති කතාවක් කොතනවත් නෑ. මේ ඒක 100% නාම රූප කතන්දරය තමයි අපේ භාවනා මාර්ගය, අපේ විමුක්ති මාර්ගය, නාම රූප මාර්ගය කියන කතන්දරයට එන්න පුළුවන්. එතකොට අපේ ළඟ තියෙන හිත අපි බැලුවොත් එහෙම කොටස් දෙකයි. එක පැත්තක් චිත්ත කියලා ගන්න පුළුවන්, අනිත් පැත්ත චෛතසික කියලා ගන්න පුළුවන්. හරි. චිත්ත කියලා කියන්නේ ඇත්තටම විඥානය කියන කොටස. චෛතසික කියන්නේ ඒක පාට වෙන කොටස් ටික. කරුණාව, මුදිතාව වගේ කියන්නේ එහෙම. බයි කියලා චෛතසිකයක් නැහැ. කරුණාව, මුදිතාව. එතකොට ඒක කම්ප්ලෙක්ස් එකක්. කරුණාව, මුදිතාව වගේ තියෙන මේ හිත පාට කරන ඒවට තමයි අපි චෛතසික කියන වගේ 50 ගණක් විතර දිනවා. නේද? 54ද?
52යි නේ.
52ක් විතර දිනවා. මේ පැත්තේවා 121ක් විතර දිනවා. වර්ග. වර්ග වශයෙන් ගත්තාම 121ක් විතර දිනවා. මේ 50 ගණක් විතර දිනවා. දාල වශයෙන්. මේක තමයි අපේ හිත කියන එක. මෙතන රූප දෙකම තියෙනවානේ. මේ දෙකම එකතු කරපුවාම මෙතන 28ක් තියෙනවා. හරි. මෙතන 28ක් තියෙනවා. එතකොට ඒ 28ම තමයි මෙතන ක්‍රියාත්මක වෙන්නේ. මෙතන ඒව එකක්වත් නැහැ. අපි අර මොඩල් එකේ මෙතන මොකක් නැති තැනක් දෙන්න අපි ගත්තේ. හරි. එතකොට සිත් 121 කියන්නේ අපි පන්සල වලට ගිහපුවාම මේ අපේ හිත වෙනස් නේ. බොමලු යට ඉන්නකොට මෙතන ඉන්න හිත වෙනස්. ඔෆිස් එකේ ඉන්නකොට වෙනස් නේ. එහෙම නේ. ඒක සිතේ ස්වභාවයේ වෙනස්කමක් තියෙනවා. ස්ට්‍රක්චර් එකේ වෙනසක් තියෙනවා හිතේ. ඒක ඒක වෙනස් කරන චෛතසික වලත් පොඩි වෙනසක් තියෙනවා මේකත් එක්කම ඒක කියලා. හරි. මේ දෙක අපි දන්නවනේ මේ ටික අපි හිතගෙන අපි දන්නවා. අපි රූපේ බලමු. හරි. එතකොට අපි මෙතන මේ කාර්ය මත පදනම් වෙලා තමයි මේ හිත වර්ගීකරණය කරන්නේ. මේ මොනිතාව කියලා කියන්නේ අපේ ඊර්ෂ්‍යාව නැතිකම නේ. කරුණාව කියලා කියන්නේ දුකේදී අනුන් පිළිටවනවා කියන එක නේ. එතකොට මෛත්‍රී කියලා කියන්නේ මිතුරුසිත නැත්තම් අනුන්ට හිංසා කරන්නේ නැහැ කියන එක. එතකොට ඒ වගේ කාර්ය මත තමයි මේකත් පදනම් කරලා ඩිෆයින් කරලා තියෙන්නේ. මේකත් පදනම් කරලා තියෙන්නේ කර්ණ කාර්යano. හොඳට ඇනලයිස් කරලා බලුවොත් හිත තර්ක කරලා තියෙන්නේ කාර්යano. රූපත් බුදුහාමුදුර වර්ගීකරණය කරලා තියෙන්නේ කාර්යano. හරි. 28ක් තියෙනවා අපි දන්න පටවි, ආපෝ, තේජෝ, වායෝ. ඊට පස්සේ සුද්ධ අෂ්ටම කලාපට තියෙනවා. එතකොට ඊට පස්සේ තව ලහුතා රූප, විකාර රූප වගේ රූප වල විවිධ විවිධ කොටස් තියෙනවා. වර්ගයක්. ඔක්කොම කෘත්‍ය මත පදනම් කරපු එකෙන් දැන් අපි කොහොම උසාවියක් ගන්නවද? උසාවි ඉන්නවා, ජජ් ඉන්නවා, තෝල්කයා ඉන්නවා. එතකොට ෆැමිලි පක්ෂ ඉන්නවා. එතකොට මේ විත්තිකාරයෝ ඉන්නවා වගේ. ඒක ඔක්කොම ෆන්ක්ෂනල් ඩෙෆිනිෂන් නේ. අපි ජජ් කියා අපි කියන්නේ මේ උඩරටද, පාතරටද, කැම්පස් එකේද නැත්ද, ලෝ කොලෙජ්ද එහෙම කියන්නේ නැහැ. එහෙම ඩිෆිනිෂන්. ඇනටොමිකල් ඩිෆිනිෂන් එකක් නෙමෙයි මේ රූප වල තියෙන්නේ. ඉස්සලම් මේක තියෙන ෆන්ක්ෂනල්. මේ ඔක්කොම ෆන්ක්ෂනල් ඩෙෆිනිෂන්. බුදුහාමුදුරන් ඉදාගෙන කියලා තියෙන්නේ ඔක්කොම ෆන්ක්ෂනල් ඩෙෆිනිෂන්ස් මේ තියෙන්නේ. ක්‍රියාකාරීත්වය මතරම් කරගත්තු ඩෙෆිනිෂන්ස්. එතකොට
මම නැත්තම් කතා කරනවා.
හරි.
මෙතන තියෙනවා 28ක් මේ වගේ. හරි. දැන් ජීවිත රූපය කියලා එකක් වෙනවා, හදේ රූපය කියලා එකක් වෙනවා. හරි. එතකොට
අර මූලික හතර කමන්න නැද්ද?
ඔව්.
මූලික දැන් මේ අපුදුජු වය පරිදි මම අහලම නැහැ. එන්නේ මම.
හා.
අපුදුජු වය පරිදි ඒකත් ඒ මහමූත කියන්නේ ඕක. හා. ඕක නිසා උපාදාය වුණු රූප දරනවා.
හරි. මේව
සතර මහා ධාතුයි උපාදාය රූපයි කියලා
දෙකක් තියෙනවා. දැන් සතර මහා භූත පදනම් කරගෙන ගොඩනැච්චේවා තමයි.
හැබැයි
ඒව වෙන වෙනම නෙමෙයි.
අරක
මත දැන් මේවා හැදෙන්න හේතුයි ප්‍රත්‍යය කියලා දෙකක්
තියෙනවා.
හේතුයි ප්‍රත්‍යය කියලා දෙකක් තියෙනවා. හේතු තමයි අඩෝ බදෝ සමෝහ. එතකොට මොලෝභ දෝෂමෝහය තමයි හේතු. හේතුයි. හේතු හයෙන් හදන ඒවාත් මෙතන තියෙනවා. සමහර රූප තියෙනවා මේ රූප කියන ඒවා හේතු වලින් හදන්නේ නැති ඒවා. හැබැයි පච්චය තියෙනවා ඒවට. රූප සප්පච්චය හැබැයි හේතු එකයි.
ඔය 28 එක එකක් උදාහරණ ගත්තොත් තමයි අපි ලහුතා කියන එකක් ගත්තොත් තියෙනවා. මේ සහල් බව. නේද ප්‍රොෆෙසර්?
නෑ අපි එහෙම තමයි ඔලේ නම් මම කොහොමද?
ඒක එක අර හතරෙම
මේක පටවි තමයි. මේ අපි කියන්නේ පටවි සංඥාව. එහෙනම් අපි හිතපොදි මේක නෙමෙයි. මේක අපි දන්නේ බාහිර පරිසරයේ තියෙන කොමන ස්වරූපෙන්ද කියලා අපි දන්නේ නැහැ. අපිට පටවි සංඥාවක් වෙනවා. දැන් අපි කාන්දමක් කරන් ලං කරනකොට මෙහෙම කාන්දන් දෙක ලං වෙනකොටත් අපි යම් පටවි ගතියක් දැනෙනවා. නමුත් ඒක පදාර්ථයක් නෙමෙයි. මොකද පදාර්ථයක් නේ ඒ චුම්බක ක්ෂේත්‍ර අතර ප්‍රශ්නයක් එතන තියෙන්නේ. මේ කර්ෂණ චුම්බක ක්ෂේත්‍ර දෙකක් අතර ප්‍රශ්නයක් නේ. එතන නමුත් ඒත් අතර පටවි ලක්ෂණ අපිට ගැටීම දැනෙනවා. හරිද? දැන් මේ කියන්නේ මේ හතර තමයි මේ අපේ දැන් මේ රූපයේ තියෙන ස්ට්‍රක්චර්ස් හතර මේ තියෙන්නේ. හරි. සමහර තැන්වල මේ අපි පදාර්ථ විදිහට හඳුනගන්න දේවල් දෙන එකතුච්ච කොටස මේක මේ තියෙන්නේ මේවා එකතු වෙලා කියන එක. සමහර තැන්වල එකතු වෙලා තියෙන්නේ මේ කොටස්. සමහර තැන්වල තියෙන්නේ විසිරලා. හරි. සමහර තැන්වල තියෙන්නේ මේවා බෙදෙන ස්වරූපේ. හරි. බෙදෙන ස්වරූපේ. එතකොට දැන් මේක එකට එකක් සාපේක්ෂයි. දැන් අපි මොකද අලියෙකුට සම අපිට පටවි දේවල සමට සමහර කොටේකට පටවි නොවෙන්න පුළුවන්. හරි. එහෙම වුණත් මේකට සාපේක්ෂව මේක පටවි වෙන්න පුළුවන්. මේකට සාපේක්ෂව මේක පටවි වෙන්න පුළුවන්. යම්කිසි අපි මොකද යම්කිසි මේ මනුෂ්‍යාත්ම කියලා තියෙන මේ වෙනාත්ම භවයක අපි ඉන්න කෙනෙක් කියනවා.
ඔව්.
ඒතර සමට එයාට සමහර දේවල් පටවි නොවෙන්න පුළුවන්. අපිට දැනෙන පටවි. හැබැයි එයාටත් එයාගේ පරිසරය තුළ මේ තුන් ලක්ෂණේ තියෙනවා. මේ තුන් ලක්ෂණේ හැදෙන්නේ උෂ්ණත්වයෙන් ඉඳන්. දැන් වතුර ගන්නකොට වතුර රැක් කරපුවම වාෂ්ප වෙනවා. තව කූල් කරපුවම ඝන වෙනවා. හරි. මේක මේක තමයි මේක හදගත්තේ ස්ට්‍රක්චර් එක. ඒ කියන්නේ මේ සම්පූර්ණ කතාවම දරාගෙන ස්ට්‍රක්චර් එක තමයි මේ ලක්ෂණ තුනෙන් අතරම පෙන්නන්නේ. ඒකත් කෘත්‍යමත පදයන්ගේ ලක්ෂණයක්. අපි දන්නේ හරියට මේ පටවිය දෙන ඇනටොමිකල් පැත්ත අපි දන්නේ නැහැ. මේක කිමිකල් පැත්ත අපි දන්නේ නැහැ. මේ පටවි කියන එකේ මොකක්ද කිමිකල් ස්වරූපය මොකක්ද කියලා අපි දන්නේ නැහැ. මේකේ ඇනටොමිකල් ස්වභාවය මොකක් කියලාත් අපි දන්නේ නැහැ. නම් ෆන්ක්ෂන් එකක් විදිහට ගත්තාම අපි දන්නවා මේක දෘඩතාවය ලබා දෙන යම් කිසි ස්වභාවයක් තියෙනවා. මේක සැහැල්ලු බව ලබා දෙන විසිරිච්ච ස්වභාවය ලබා දෙන එක ස්වරූපයක් තියෙනවා. වැදිනන ස්වභාවයක් මේකට තියෙන්න පුළුවන්. ඒ ලක්ෂණ තුන හදන්නේ මේ තේජෝ ශක්තියෙන් තමයි. මේක ඇල්ල පදාර්ථය කියලා ගත්තොත් මේක ශක්තිය කියලා ගන්නත් පුළුවන්. අපි ආවට පරිසරයේ පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්නවා නේ. මේක ශක්තිය කියලා ගත්තොත් මේක පදාර්ථය කියලා ගන්නත් ඕන නම් පුළුවන්. එතකොට මේ වැගිරෙන ලක්ෂණේ අපිට මිනිසයන්ට බෑ මේක අත්විඳින්න. වැගිරෙන ලක්ෂණ. ඒක අපේ සෙන්සර්ස් වලින් අපිට අත්විඳින්න බෑ. හැබැයි මේ වැගිරෙන දේක පටවි ලක්ෂණේ අපිට දකින්න පුළුවන්. තේරුණාද? ඒක නේ ඒක හොඳටම පැහැදිලි. මේ අතට දැනෙන සෙන්සර්ස් නෙමෙයි අපි මේ කතා කරන්නේ. මේ පටවි නෙමෙයි. මේ පටවි නෙමෙයි. මොකද අපිට මේ දැන් වැගිරෙන ස්වභාවය අපිට වතුර වල තියෙන වැගිරෙන ස්වභාවය අපිට දැනෙනවා කියලා සෙන්සර්ස් වලින්. නමුත් ඒක අපිට මෙතන දකින්න බෑ. වැදින ස්වභාවය අපිට අත්දැකෙන්නේ පටවි ලක්ෂණ හරහා තමයි අපිට ඒක අත්දැකෙන්න වෙන්නේ අපේ සෙන්සස් වලින්.
පටවි ලක්ෂණය කියන්නේ එතකොට
පටවි ලක්ෂණය කියන්නේ මේක තියෙන පදාර්ථවල එකතු වෙච්ච ගතිය. තදගතිය කියලා අපි ඩිෆයින් කරොත් අපිට තියෙන තදගතිය තව කෙනෙකුට නැති වෙන්න පුළුවන්. ඒක අනිත් එක අපේ විඥානයේ හදන එකක්. අපි විඥානේ හදන එකක් තමයි මේ තද ගතිය. එතකොට බාහිර ස්වරූපේ හැබැයි අපේ විඥානේ තිබුණත් නැත්නම් මේවා එකතු වෙලා තිනවා කියන ලක්ෂණේ තියෙනවා. අපේ විඥානේ තිබ්බත් නැත්නම්
ඔව් පටවි ගතිය කියන්නේ යම් කිසි වාට යම් කිසි තද ස්වභාවය දුට ස්වභාවයක් දැනෙනවා නම් ඒක වාට පටවි.
නෑ. එහෙම නෙමෙයි. මේ තියෙන පදාර්ථ වල එකතු වෙලා දෙනවා කියන සිද්ධාවේ. දැන් මේ මෙතන තියෙන මේ අංශ එකතු වෙලා ස්වභාවය එකට එකතු වෙලා.
ඒක හිතට දැනෙන ස්වභාවය නෙමෙයි.
නෑ. විතර දැනෙන ස්වභාවය එක එකනට වෙනස් වෙනවානේ. මට ස්වභාවය එකයි, ගුරුලෙකුට ස්වභාවය එකයි. දැන් අපි මේ මුළු විශ්වයේම ඉන්න සත්ත්ව ගැන කතා කරන්නේ. මේක දෙවියන්ටත් පොදුයි. බ්‍රහ්මයන්ටත් පොදුයි, මනුෂ්‍යයන්ටත් පොදුයි, සේසංස්කන්ටත්
පොදුයි. ඒ තමයි දැන් එකතු වෙලා තියෙන ස්වභාවය දකින කෙනා අනුව ඒක වෙනසක් නැද්ද
සාපේක්ෂව? නෑ. අපිට සෙන්සස් වලින් දැනෙන දෘඩු ස්වභාවයනේ. නම් මේක අපේ විඤ්ඤාණය තිබුණා නැත්නම් මේ අවස්ථාවේ මෙතන පදාර්ථ කැටි වෙලා තියෙන කෙනෙක් ඒක ලක්ෂණය එතන තියෙනවා. ඒ ලක්ෂණය දෙන්න. ඊපස්සේ
එකතු වෙලා තියෙන ලක්ෂණය පටවි.
පටවි. ඒක තමයි කාටත් මුළු සමස්ත ගත්තාම සමස්ත.
ඔව් ඒක එතකොට සමහරට කාටවත් අත්දකින්නත් බෑ.
බෑ. මොකද අපි අත්දකින්න ඔක්කොම විඤ්ඤාණයෙන් හදනේ වන්නේ. අපි
අපේ අපට අත්දකින්න බැරිද?
බැරිද? මේ කතා කරන්නේ අපිට අත්දකින්න බැරි ලක්ෂණයක් තමයි මේ කියන්නේ පදාර්ථයේ තියෙන. නමුත් ඒක අපිට දෙනවා අපේ කතන්දරේ ලොකු ස්ට්‍රක්චරල් මේ ස්ට්‍රක්චර් විදිහට ඒක ක්‍රියාත්මක වෙනවා. මොකද මේ එකතු වෙලා තියෙන විසිරුන මේ 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 කියන හොඳට පේන මේ ස්ට්‍රක්චර් අපි මේ කතා කරන එකේ රූප පරිසරයේ ස්ට්‍රක්චර් එක තමයි මේකෙන් හදන්නේ කියලා පේනවා. ඊට පස්සේ මේ අතර පිටස තියෙනවා. මේකට අපි කියනවා පරිච්ඡේද රූපය කියලා. ඒ කියන්නේ මේ ඔක්කොම මේ සතන්දර ටික පැක්කලා තියෙන හිස් අවකාශය. අමතනම තියෙන හිස් අවකාශය. ඒක හිස් අවකාශය.
ආකාශය.
ආකාශ ධාතු. නැත්නම් පරිච්ඡේද රූපය කියලා මේකට කියන්න පුළුවන්. පරිච්ඡේද කියන්නේ වෙන්වෙන් කරනවා කියනවානේ. ඒතර හිස් අවකාශය, දබ්බ්‍යවකාශය, හිස් අවකාශය. දැන් මේ හිස් අවකාශය කියන්නේ කොහොමද එතන බලන්න. දැන් මේක සම්පූර්ණ මුළු සත්‍ය ඔක්කොටම මේක දේශනා කරන්නේ. එතකොට මේ පරිච්ඡේද රූපය අපි කියනවා කර්මජයි කියලා. හරි අපිට බලන්න අපිට හිස් අවකාශයේ කර්මජ වෙන්නේ කොහොමද? කර්මෙන් නිබන්ධයක් වෙන්නේ කොහොමද හිස් අවකාශයේ? එතන එතන ප්‍රශ්නයක් කරන කොහොමද හිස් අවකාශයේ කර්මජ වෙන්නේ? දැන් මම හිතන්නකෝ දැන් ලොකු කන්දක් ගත්තාම භූමියකට මේකේ තියෙන උස නෙමෙයි මිනිස්සුන්ට තියෙන. කුරුල්ලන්ට තියෙන උස නෙමෙයි මේක මිනිස්සුන්ට තියෙන. හරි? එතන අපිට විශ්වයේ ලොකුවට වුණාට සමහර දෙවියෙකුට මේ විශ්වයේ මෙච්චර ලොකු නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ ස්පේස් එක
ඒ කියන එක ආකාශ ධාතුව කර්මජයි කියලා කියලා තියෙනවා.
පරිච්ඡේද ධාතුව කර්මජයි.
ඔහේ දෙක පටිසමේ.
ඒක තියෙනවා. අපි ගන්න දැන් සාමාන්‍ය බේසික් පොතක් කරන් බලන බලපුවම අවසන් වෙන්නේ කියලා අපිට මේ තියෙන්නේ.
අනිත් ඒවා කර්මජ නෙමෙයිද?
නෑ. මේ වගේ සමහර ඒවා තියෙනවා කර්මජ දේවල්. මේ සමහර දේවල් 28 තුන තියෙනවා කර්මජ නැති ඒවා.
ආකාශ ධාතුව කර්මජයි කියලා කියනවා.
නැහැ
මට මම එච්චර දන්නේ නැහැ අපිට.
ඒ ඒ ඒ කර්මජ ලක්ෂණය අපිට
කර්මජයද කියලා මම හිතුවා.
පරිච්ඡේද රූපේ දිනා. පරිච්ඡේද රූපේ කර්මජයි. ඒතර මේ කර්මජ වෙන්නේ කොහොමද? වෙන්නේ මෙන්න මේ විදිහට. මොකද එක එක සත්‍යයට එක එක ප්‍රමාණයෙන් තමයි මේ ස්පේස් එක කියන්නේ වෙන්නේ. හැම සත්‍යයකම එක එක ප්‍රමාණයෙන් නෙමෙයි.
දැන් අනිත් එකටත් ඔය කතාවම කියන්නේ දැන්. අර පටවි ලක්ෂණය වුණත් එක එක කෙනාට දැනෙන්නේ එක එක.
ඔව් විදිහට. පටවි ස්වරූපය මම කියන්නේ පටවි දින පටවි ස්වරූපය එක එක කෙනාට දැනෙන ස්වරූපයේ වෙනසක් තියෙන්න පුළුවන්.
නමුත් එතකොට ඒක කර්මජ නෙමෙයි.
නෑ. මේකෙත් ඒක තමයි
මේ තර්කෙන් ගේනවා.
ඔව් මේ තර්කෙන් දැන් එක එක ධාතුවක් ගත්තාම මේ ධාතු හැම එකටම බලපාන හේතු ගොඩාක් තියෙනවා.
ඒ තමයි මම අහන්නේ කර්මජ කියන එක හේතුගත් පටවි එක.
ඔව්. මට හරියටම මතක නෑ මේක කර්මජ කියන එක නම පරිච්ඡේද රූපේ කතන්දරේ මට මතකයි. තනගේ මේක දැන් එක හේතුවක් නෙමෙයි හේතු ගොඩාක් නිසා
ගොඩක් තියෙනවා
සමහරට මේකත් කර්මජ කතාවක් වෙන්න පුළුවන් මේක ඒ කර්මජ කතාව ඇත්තට මම මතක නැහැ මේ පටවි දෙක මම දෙකම බලලා නැහැ ඊට පස්සේ දැන් එතකොට අපි අදලා 5 1 2 3 4ක් 4යි 5ක් ආවා 6 වෙනි එක දැන් හිඩසට මේ විදිහට පදාර්ථය පිරුණාට පස්සේ මේක නඩත්තු කරන්න ඕනේ. ආහාර රූපේ. හරි. නැත්නම් කබලික රූපේ කියලා ආහාර රූපේ කියලා පෙන්වන්නේ. ඊට පස්සේ මේ ටික ඔක්කොම අපව අය මේ ඔක්කොම මේ මැරෙන්න නොදී පවත්ත ගන්න ඕනේ. හරි. ජීවිත රූපේ. සජීවී ලෝකේ අපි බලපුවාම හැම තැනකම ස්ත්‍රී පුරුෂ භාවය දෙනවා. ගහක් පොළක් ගත්තත්, මිනිස්සු ගත්තත් බොහොම අඩු කට්ටියක තමයි ස්ත්‍රී පුරුෂ භාවය නැත්තේ. මෙතන තව දෙනවා භාව රූප දෙකක්. ඒ කියන්නේ මේ භාව රූප කියලා කියන්නේ ස්ත්‍රී කියන එක නෙමෙයි. මේ විදිහට හිස් අවකාශයට පදාර්ථ පැක් වෙලා ආහාර වලින් නඩත්තු වෙලා ජීවිතේ රැක ගන්න ස්වරූපයක් හැදිලා තියෙනකොට අන්න ඒකේ ස්ත්‍රී පුරුෂ ලක්ෂණයේ ගේන්න පුළුවන් යම්කිසි පදාර්ථයක් තියෙනවා නම් යම්කිසි දෙයක් තියෙනවා නම් හරිද ඒ දේ තමයි භාව රූපය කියන්නේ. ඒ කියන්නේ එක සත්‍යකට එක භාව රූපයක් තමයි කියන්න පුළුවන්. තව එකක් තියෙනවා හදේ රූපය කියලා. හදේ කියන්නේ තෝරනවා කියන එකනේ හොඳ නරක. දැන් ධම්ම හදේ කියලා තියෙන බෞද්ධයගේ ධර්මයේ තෝරනවා කියලා අදසනවා නේද? ඉන්නවා නේද? එතකොට හදේ කියන්නේ තෝරනවා කියන එක. එතකොට මේ 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 සම්පූර්ණ සිස්ටම් එකේම හොඳ නරක තෝරන්න යම්කිසි රූපමය කොටසක් තියෙනවලු. නැත්නම් මේ සිස්ටම් එක පිළිද දුවන්නේ නැහැ. අන්න යම්කිසි රූපයකින් හොඳ නරක තෝරනවා නම් අපි ඒකට කියනවා හදේ රූපය කියලා. මේ ඔක්කොම ෆන්ක්ෂනල් ඩෙෆිනිෂන්ස්. හරිද? ඊට පස්සේ දැන් ගොඩාක් දුරට සතෙක් ගත්ත සතා නිර්මාණය වෙලා ඉවරයි නේ. ගොඩාක් දුරට සතා නිර්මාණය වෙලා ඉවරයි. ඊට පස්සේ දැන් මේ සතාගේ අඟපසට හේල වෙන ක්‍රමයක් තියෙනවද තෝන්නේ? නේද? අපි වර කරන විඤ්ඤාප්ති රූප කියලා. විඤ්ඤාප්ති. දැන් මේ කාය විඤ්ඤාප්ති ගත්තාම දෙකක් තියෙනවා. මේ දෙකම චිත්තයයි. හිතෙන් තමයි හදන්නේ.
කාය විඤ්ඤාප්තිත් තියෙනවා.
ඔව්. කාය විඤ්ඤාප්ති, චිත්ත විඤ්ඤාප්ති,
වචි.
ඔක්කොම මේ විතර තුනක් නෙමෙයි.
දෙකයි.
එන්නේ තුන දෙකක්. මේ ඔක්කොම චිත්තද?
කාය විඤ්ඤාප්ති,
වචි විඤ්ඤාප්ති, හරි. මේ ඔක්කොම චිත්තද? සිතෙන් තමයි මේක මේ රූපේ හදන්නේ. මේ රූපය බාහිර පරිසරේ නිර්මාණය වෙන්නේ හේතු වෙන්නේ හිත. හිත පවතිනකොට තමයි මේක පවතින්නේ. හරි. වෙන කිසිම දෙයකින් මේ විඤ්ඤාප්ති රූප හදන්න බෑ. හිතෙන් පමණයි හදන්න පුළුවන්. හරි. විඤ්ඤාප්ති රූප දෙනවා. ඊට පස්සේ එනවා ලහුතා රූප තුනක් කියලා. හරිද? ලහුතා රූප තුනක් එනවා. දැන් ලහුතා රූප තුන කියන්නේ දැන් මේ විදිහට හැදිච්ච සිස්ටම් එකේ හරි තියෙන්න පුළුවන් මෘදු අවස්ථාවක් තියෙන්න පුළුවන්. කර්කශ අවස්ථාවක් තියෙන්න පුළුවන්. මේ ෆන්ක්ෂන් එක හොඳටම දුවන්න පුළුවන් අවස්ථාවක් තියෙන්න පුළුවන්. එහෙම නෙවෙන්න පුළුවන් නේ. අපි දැන් හිතන්නකෝ දැන් මොකද අපි හදුවා කේක් එකක්. හරි? කේක් එක කන්න පුළුවන් මට්ටමේ තියෙන්නත් පුළුවන්. නේද? කන්න බැරි මට්ටමේ තියෙන්නත් පුළුවන්. ප්‍රශස්ත මට්ටමේ තියෙන්නත් පුළුවන්. ඒ මට්ටම් තුන තමයි ලහුතර රූප තුනෙන් කියන්නේ. දැන් අපි ඇඟටත් ඔබන භාවනා කරනකොට මේ ලහුතර රූප හැදෙනවා. කර්කශ ලහුතර රූප අයින් වෙලා සැහැල්ලු භාවයට කමෙන් ඉන්න පටන් ගන්නවා. ඒ ඒ ඒ ශරීරයේ හැඩ ගැමේ මේ සිස්ටම් එක හැඩ ගැහෙන ක්‍රම තුනක්. මෙතනින් පස්සේ තියෙනවා තව හතරක්. ඒවට අපි කියනවා ලක්ෂණ රූප හතරක් කියලා. ඒ ලක්ෂණ රූප හතර කියන්නේ මේ මේ ඔක්කොම රූප පත්වෙන්න පුළුවන් ලක්ෂණ හතරක්. ආරම්භක අවස්ථාව කියන්නේ ඉපදෙන අවස්ථාවේ මේ මේ රූප ඉපදෙන අවස්ථාවේ තියෙන ආරම්භක උත්පාද අවස්ථාවේ තියෙන රූප තියෙන්න පුළුවන්. ඒක සන්තති රූප තියෙන්න පුළුවන්. මේක පවතිනකොට තියෙන රූප වෙන්න පුළුවන්. ඊට පස්සේ මේක ජරාවට යන අවස්ථාවේ තියෙන මේ ඔක්කොම එහෙමපත් වෙන්න පුළුවන්. ජරාවට යන අවස්ථාවේ තියෙන රූපයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ අවසානය. අනිත්‍ය දකින අවසාන ස්වરૂපයට රූපයක් වෙන්න පුළුවන්. මේ මේ හතරේම ලක්ෂණ තමයි මේ රූප ලක්ෂණ හතරෙන් කරන්නේ. ඒතර හොඳටම බලපුවම කියනවා මේක ෆන්ක්ෂනල් ඩෙෆිනිෂන් එක. අපි මේකේ ඇනටොමි එකක් කවදාවත් හොයන්න ගියොත් රූපණ හොයන්න බෑ. කිමිකල්, ඒතර පදාර්ථමය ස්වરૂපයක් මේකට දකින්න හම්බෙන්නේ නැහැ. දැන් ඒක හොඳටම බලන හොඳටම පේනවා මේ ජීවිත රූපේ, හදේ රූපේ වගේ බලනකොට, භාව රූප බලනකොට මේ ඔක්කොම ෆන්ක්ෂනල් ඩෙෆිනිෂන්. දැන් මේකෙන් ගන්න පුළුවන් අවුට්පුට් එක මොකක්ද අපිට? ඒක තමයි වැදගත් වෙන්නේ. අවුට්පුට් එක තමයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ කය කියන්නේ ඔටෝමේටඩ් සිස්ටම් එකක්. එතෙන් එන්න බලන්න. මේක ස්වංක්‍රීය කතාවක් මෙතන තියෙන්නේ. හේතු තියෙනවා. නමුත් මෙතන සපෙක් නැහැ. යම්කිසි පද්ධතියක් තියෙනවා මේක පවත්වාගෙන යන්න ජීවිතේ පවත්වන්න කොටසක් තියෙනවා හොඳ නරක තෝරන්න කොටසක් තියෙනවා එළියට රෙස්පොන්ස් කරන්න ක්‍රමයක් තියෙනවා අතපය දිගාරින ක්‍රමයක් තියෙනවා සිස්ටම් එක කොටස් කියන එක තමයි මේකෙන් අපිට ගන්න දෙන කතන්දරේ ෆන්ක්ෂන්ස් ගොඩක් තමයි මේක එකතු වෙලා තියෙන්නේ කයි අපි කය රූප කියලා ගත්තාම රූප කියන එකේ හේතු නිසා හදිච්ච ස්වයංක්‍රීය කතාවක් මෙතන තියෙන කෙනෙක් තමයි අවසාන අවුට්පුට් එකේදී රූපේ එන්න පුළුවන් අපි හිතත් එහෙම දැක්කා හිතෙත් තිනකෝ අපේ හිතෙත් ස්ට්‍රක්චරල් ඒ කියන්නේ මේකේ ව්‍යුහය වෙනස්කම් තියෙනවා කියලා දැක්කා
ඊට අමතරව මේක පාට ගන්නන කොටස් වල චෛතසික වල වෙනස්කම් තියෙනවා කිව්වා. චෛතසිකයි මේක ස්ට්‍රක්චර් එකයි වෙනස් වෙලා තමයි අපි එක එක අවස්ථාවටපත් වෙන්නේ. දැන් අර අයියෝ කිව්වේ මේක සමහර වෙලාවට තරහ එනවා, සමහර වෙලාවට එනවා, සමහර වෙලාවට අඩු වෙනවා, සමහර වෙලාවට වේදනාව දැනෙනවා කියලා. කවුරුරි පත් කරන කෙනෙක් නැහැ. මේකත් ස්වයංක්‍රීය ප්‍රවාහයක්. හේතු වලින් හැදිලා කාගේවත් බලපෑමක් නැතුව දුවන සිස්ටම් එකක්. එතකොට මේ අපි නාම සතා කියලා අඳුරගන්න නාම රූප සිස්ටම් එකම එක ප්‍රවාහයක දුවන කතන්දරයක්. ස්වයංක්‍රීය ප්‍රවාහයක හේතු නිසා හැදිච්ච කාගේවත් බලපෑමකින් තොර ස්වයංක්‍රීය ප්‍රවාහයක් කියන එක තමයි මේක ගන්න පුළුවන් අවුට්පුට් එක අපිට එළියට ගන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන් ස්වරූපය. එතකොට දැන් අපි නාම රූප දෙක ගැන කතා කරේ. එතකොට අපි නාම රූප දෙක වෙන වෙනම අරන් බැලුවා මේක තියෙන කතන්දරේ මොකක්ද කියලා. හරි දැන් මේ කතා කරපු ටික ඔක්කොම දාමු. හරි චිත්ත චෛතසික රූප මේ ටික ඔක්කොම හරිනේ මෙතන. අර මුල් ප්‍රශ්න දෙකෙම තමයි අපි තාම යන්නේ. මමයි ලෝකය. නාමයි රූපයි. හරි මේක ලෞකිකයි කියලා ගත්තොත් මේක ලෝකෝත්තරයි කියලා ගන්න පුළුවන්. නම් දෙකක් විතරයි. අර හතරක් වරණ නැගුණානේ. ඒ හතරම තමයි තාම යන්නේ. හරි. අපි මේක දැක්කා රූප කියලා කියන්නේ කැඩලා 28ක් කියලා. මූලික වශයෙන් ගත්තාම පටවි ආපෝ තේජෝ මේ වඩ පිටුවනේ විඋත්පන්නයි කියලා මෙතන යටකින් කියලා විශ්ල කිව්ව නේද? උපාදාය රූප කියලා කිව්වනේ. හරි. මූලික ස්වරූපයක් වතර දෙනවා. එතන පල්ලෙහා තව ටිකක් තියෙනවා. ගන්න.
හෙලෝ.
දැන් අපි සමස්ත විශ්වයම තමයි මේ කොට කරලා තියෙන්නේ. හරි. දැන් සමස්ත විශ්වයම තමයි මේ කොට කරලා තියෙන්නේ. මේ මේ කොටු ඇතුලේ සමස්ත විශ්වයම අපි එහෙම ඇග්‍රී වුණා නේ ඉස්සලා නේ. කන්සෙප්චුවලි. චිත්ත සායසික පඨවි ආපෝ තේජෝ වායෝ නිබ්බාන මෙතන තියෙනවා අවකාශය.
එතන මේ තමයි ඉස්සලා හිටියේ නැහැ ලෝකේ කියනකොට මේ ශරීරය විතරක් නෙමෙයි සේරම
සේරම
සමස්තයෙන්
අපි ආයෙත්
බලන කොටත්
මෙතන මම හිටියා. ඊට පස්සේ මෙතන ලෝකේ තිබ්බා. මෙතන ලෝකේයි මමයි තිබුණා. මේ දෙක ඔක්කොම නැති තැනක් තව කියලා අපි ඩිෆයින් කරා. අර එන්ඩෝන් නේ මතර.
අතන මේ ලෝකේ කිව්වේ මට බාහිරව
මට බාහිර
මට සාපේක්ෂ.
මට සාපේක්ෂ අනිත් තියෙන ටික. මට
උපයතර ලෝකේ නේ.
ඔව්. ඔය ලෝකේ තොල ලෝකේ මට බාහිරව තිබෙච්ච එක
ගන්න ඕන මම ලෝකෙද.
හරි. එතකොට අපි එතන නෙමු. එතකොට දැන් දැන් බලන්න චිත්ත චෛතසික
රූප
ආපෝ තේජෝ වායෝ අවකාශ අවකාශය කියලා හයක් තියෙනවා මෙතන. 1 2 3 4 5 6 මේක තමයි ධාතිභංග සූත්‍රයේ තියෙන. අභිධර්මයේ ඕනම කොටසක් මෙතන ඉන්නේ. චිත්ත සායසික පඨවි ආපෝ තේජෝ වායෝ අවකාශ.
ඒක රූප වලටද නැත්නම් වෙනමද?
රූප ඩිෆයින් කරන්නේ අවකාශ රූපයක් කියලා.
රූපය.
රූප
කොටස. 28 එක විතරක් ගත්තේ කියලා.
28 න් ඇයි අපි කියන්නේ මෙතන ඉහට තියෙන්නේ?
පාදායි.
මෙතන තමයි මෙතන පස්සේ කොටසේ පොඩි වෙනසක් තියෙනවා. මෙතන උඩ මූලික ස්වරූපයක් තියෙනවා කියන්නේ. මේ මූලික ස්වරූපේ පදනම් කරගෙන යටට එන්න පුළුවන් කියලා අපි කියවන්නේ.
මේක මහ භූත මේක උපදාය.
වැඩි කන්සෙප්ට් එක නේ වැඩි බෝඩ් ලැලි ගොඩක් කලවන්න යන්න එපා. දල වශයෙන් අපි තේරුම් ගන්න. මේකෙන් ගන්න පුළුවන් අවුට්පුට් එක මොකක්ද කියලා බලමු.
ඒකයි වැදගත්.
හරි. ඒ අර ගොඩක් මොක මේ කැටගරයිස් කරපුවාම පුළුවන් පස්සේ කාලෙකදී අර එතකොට අපිට යන්න ඕන මාවත පොඩ්ඩක් ඇහි වෙනවා. දැන් මේක බලන්න. දැන් සමස්ත විශ්වයේම තියෙන චිත්තසයිසික රූප මේ පඨවි ආපෝ තේජෝ වායෝ නම් තියෙන්නේ. දැන් අපි බලමු මේ පරිසරයට එක දාලා. දැන් අපි මෙතනින් පටන් ගන්න ඕනේ. මෙතන තියෙනවා
පටල දිනවා, ආපෝ දිනවා, තේජෝ දිනවා, වායෝ දිනවා, හිස් අවකාශය දිනවා, විඥාණය දිනවා. හරි? හයම දිනවා. තා පොඩ්ඩක් එහාට ගිහම අපිට පේනවා විඥාණය නේ ඊටු ටික තියනවා කියලා. මෙතන ආය හයම දිනවා. මෙත හරිය නෑ කියලා අපිට පේනවා. මේක ඉතින් අපි එහෙන් බලපුවම මෙහෙම. හරි? නමුත් මෙතන ප්‍රේතෙක් ඉන්න පුළුවන්. මෙතන දෙවියෙක් ඉන්න පුළුවන් අතරමඟ. හරි? මෙතන පෙරේතය දෙවියෝ ඉන්න කොම්බණ්ඩු ඉන්න ඔක්කොම ඉන්න පුළුවන්. ඒ කියන්නේ මේ විශ්ව තුල කොතනකවත් අපිට මේ එකක්වත් නැහැ කියන්නත් බෑ. නැහැ කියලා කියන්න බෑ. හරි. මේක නම් අර ඉස්ලාම් කියපු අර ප්‍රයිමෝඩියල් සුප් එක වගේ. දැන් සත්තු ඇතිනකොට කිවන්නේ රස පොළවක් තියෙනවා කියලා. මේක තමයි රස පොළව. සත්තු ඇදිනකොට කිවන්නේ විඥානයේ මේකට බෝඩ වැහගෙන රස පොළවක් ඇදලා දෙනවා කියලා. ඊට පස්සේ විඥානයේ මේක කන්න පටන් ගත්ත කියලා කියනවා නේ සත්තුම ඇදිනවල ඒ කාලා සත්තු හදනවා කියලා. මේක හරියට ප්‍රයිමෝඩියල් සුප් එක වගේ. මේ විශ්වය කොත්තන ගත්තා. මේ විශ්වය කොතන ගත්තා අවසන්
අවසන්.
එතකොට මේක මෙහෙම අපි කියමු මෙහෙම ගංගාවක් වගේ කියලා.
ඒ පොළව කිව්වේ චිත්තචෛතසික ඇතුළුවද නැතුවද?
නෑ ඔක්කොම රසවනේ රස පොළව
කියලා කියන්නේ ඔක්කොම.
මේ ඔක්කොම ටික. බලන්න මේ ඔක්කොම ටික ඔක්කොම හැමතැනම තියෙනවා.
මේ හරියට චිත්තචෛතසිකක් තියෙනවා
ඒක. කේක් වගේ. හැමතැනම තියෙනවා. මේ හැමතැනම අපිට නොපෙනුනට මේ හැමතැනම තියෙනවා. දැන් මම හිතාගන්නේ මෙතන විතරයි චිත්තසයිසක තියෙන්නේ කියලා. නමුත් මෙතන චිත්තසයිසක නැහැ කියලා මම හිතනවා.
අර පොළව කිව්වහම දැන්
මට සාපේක්ෂව විතරයි ඉන්නේ.
මට සාපේක්ෂව නමුත් මේ මෙතන අපි දන්නේ නැහැ තියෙන මනෝ ස්වරූපයද කියලා. මෙතන සතෙක් ඉන්න බලුවා. එතන අපහ විඥානය දෙනවා. එහෙන් බලපුවහම මේ හැමතැනම හරියට කේක් ගෙඩියක් වගේ. හරි? කේක් ගෙඩියේ සමහර තැන්වල මිදි තියෙනවා, මේවා දිනවා, මෙහෙම කොහොමද තියෙනවා. හරි? මේ විඥානේ සමහර තැන්වල තියෙනවා. හරි? සමහර තැන්වල පටවියාපේ අනිත් රූප ටික තියෙනවා. දැන් මෙතනින් අහන්න තියෙන ප්‍රශ්නේ තමයි දැන් අපි සතෙක් කියලා අඳුරගන්නේ කොහේද මේක කියලා කොතනද දැන් අපි concept එක අපි පේන දේ වලින් බලපුවාම නම් මෙතන සතෙක් ඉන්නවා කියලා අපිට මෙතන සතෙක් ඉන්නවා කියලා මෙතන සතෙක් ඉන්නවා කියලා අපිට පේනවා නමුත් මේක මේ කේක් ගෙඩියක් වගේ එකක් නම් දැන් තැන් වල තින් ওই විඤ්ඤාණය තියෙන්නත් පුළුවන් එහාට මෙහාට යන්නත් පුළුවන් නම් එතකොට ඉතින් මේකේ දැන් අපි මේ කෑල්ලද කියලා කොහෙන්ද අපි define කරන්නේ මෙතන සතෙක් එතන අපිට කන්සෙප්චුවලි ගත්තාම මේ කතන්දරේ සතෙක් ඩිෆයින් කරන්න බැරි වෙනවා. හැබැයි මේ විඤ්ඤාණය තියෙන තැන් වල පොඩි පොඩි සුලි සුලි කරගෙන අර අපි හාමුදුරු තියලා දෙන.
අටුම දාම.
ආ මේ සුලි සුලි සමහර තැන් වල කරගෙන. මෙතන ක්‍රියාත්මක භාවය සමහර තැන් වල තියෙනවා. ඒ ක්‍රියාත්මක සාවේ නිසා අපිට ඔන්න එතන මේ ප්‍රයිමෝඩියල් සුප් එකේ පොඩි පොඩි සත්තු හැදිලා තියෙනවා. මොනවාද? ක්‍රියාත්මක භාවයට හේතු වෙන දේනවා කෙලස්. ඊට පස්සේ තණ්හාව අර මේ අත්තවට පස්සේ කවුද ආගම හිටියට කවුද ආවේ එමයි ඊවා
ආදම්
සහ ඊවන් හරි ආදම් සහ ඊවා ඇවිල්ලා මේ දෙකින්ද තමයි ජරාවට ගියේ හරි ආදම් සහ ඊවා ඇවිල්ලා කණ්ඩේපා කිපු ගහේ කාපුවම කෙලස් එතන ආසන්න නිසා තමයි කාලා තියන්නේ එයාත් ඊට පස්සේ ජරාවට ගියා හරි ලෝක විනාශලා ප්‍රයිමෝඩියල් සුප් එකේ හැදුනට පස්සේ හරි ආබසර ප්‍රක්ෂමෝලයේ විඥානය ආවට පස්සේ ඒ විඥානය ආපහු කෙලෙස සහ මේ
ඒ හින්දා තමයි මම අහන්නේ විඥානෙත් ඔතන තියෙනවද කියලා පිටින් ආපු එකක්ද රස පොළව කියලා කියන්නේ
හා හරි දැන් අපි කියන්නේ ක්‍රියාත්මක අවස්ථරේ පත්‍යච්චෙක් ගැන මම කිව්වේ හරි දැන් තේරුණා රස පොළව කියන්නේ ඒකට සමාන කරලා මම කියන්නේ මූලිකම අවස්ථාව නෙමෙයි ක්‍රියාත්මක අවස්ථාව හරි ක්‍රියාත්මක අවස්ථාවේදී ඔන්න විඥානයත් මෙතන ඇවිල්ලා පොඩි පොඩි දැන් මේ ක්‍රියාත්මක අවස්ථාවේදී පොඩි පොඩි කැලි හදන්න පටන් ගන්න තියෙනවා හරි නමුත් මේව මේ හැමතැනම දෙනවා අපි තමයි ඩිෆයින් කරලා දෙන්නේ අපේ සෙන්සස් වල අනුව මේ තැන් වල විතරයි මේවා තියෙන්නේ කියලා හැමතැනම දෙනවා මේක ඩෙන්ටිෆයි කරන්න බෑ උදාහරණයක් වශයෙන් ගත්තාම බුදුහාමුදුරුවෝ මෙහෙම එකක් කියලා දෙනවා දැන් මහා මුහුද ගන්නකම් ඇමරිකාවෙන් බැහැලා එක්කෙනෙක් කියනවා මෙතන මුහුදු පතුල කියලා ලංකාවෙන් බැහැලා කියනවා මෙතන මුහුදු පතුල කියලා ඉන්දියාවෙන් බැහැලා කියනවා මෙතනයි මුහුදු පතුල කියලා හරි දැන් කොතනද මුහුදු පතුල අපිට ඩිෆයින් කරන්න බෑ මේ හැමතැනක්ම මුහුදු පතුල තමයි නේ හැමතැනක්ම මුහුදු පතුල තමයි
ඒ උතනින් එකක්ද මම කියලා අල්ලගන්න
දැන් මෙතන අපි ඒක බලමු මෙතනින් අපිට ගන්න පුළුවන් අවුට්පුට් එක තමයි අපිට මෙතන සතෙක් ඩිෆයින් කරන්න බෑ කියන්නේ මේ හැමතැනම යාම රූප එකම සුප් එකක් වගේ මේ ගිහිල්ලා තියෙන සමහර තැන් වල දිනවා සමහර තැන් වල නෑ සමහර තැන් වල දිනවා සමහර තැන් වල නෑ හරි ඊට පස්සේ දැන් අපි කියන්නේ අපේ නාම රූප කතන්දරය තමයි අපිට ඇනලයිස් කරලා බලන්න ඕනේ කියලා. මොකද මේක තමයි සම්පූර්ණ විදර්ශනා මාර්ගයත් නාම රූප. මුළු විශ්වයත් නාම රූප. හරි? මුළු විශ්වයත් නාම රූප. මේ මෙතනත් මෙතන නාම රූප දෙකම දිනවා. මෙතන අපිට බාහිර තන රූප විතරක් දිනවා කියලා ගන්න පුළුවන්. මෙතන අපහු නාම රූප. ඒ කියන්නේ අවසාන කතන්දරේදී බලපුවාම මම සහ ලෝකය මේ මේ සෙට් එකේම සෙට් එකම එකක් කියන එක තමයි මේ අපි මෙතනදී කිව්වේ.
ආ චිත්ත කියන එකත් නාම ගොඩට දානවා.
නාම ගොඩට දානවානේ. නාම රූප නාම යටතේ අපි දාලා තියෙන්නේ නාම කොටස් දෙකයි. නාමයේ කොටස් දෙකයි. චිත්ත සයිසස් එක කියලා නාමයේ කොටස් දෙකකට අපි කඩා ගන්නවා.
ඒක තමයි සමහර වෙලාවට චිත්ත නාම රූප වෙනම කතා කරන ගැටි.
ඔව්. සිතේ තියෙන චෛසික වලටත් අපි ආපහු
විඥාන නාම රූප කියන තැන.
නේද? කාය කියන වචනේ ආපහු මේ පාවිච්චි කරනවා. අපි මේ මේ ඇනලිසිස් එකේ මෙහෙම බලමු. සමහර පොඩි පොඩි තැන්වල මේ වෙනස් වෙන තැන් තියෙනවා. මොකද සමහරට මේ මොකද්ද සිතේ තියෙන චෛසික වලටම ආපහු කාය කියන වලලුත් තියෙනවානේ.
සිත කියන එක කඩනවා චිත්ත චෛසික
කියන. ඒක තමයි මෙතනදී කිව්වේ. ඒ ඩිෆිනිෂන් එක.
නේද ප්‍රොෆෙසර්?
හරි.
සිත කියන එක
විඥාන නාම රූප වෙන් කරලා ගොඩක්
ගන්න තියෙනවා. විඥානේ එක කරනවා චිත්ත චෛසික.
හරි. දැන්
ටික ටික අවසන් ප්‍රතිපලයට අදාළ
දැන් මෙතන මේ මේ අපි දැක්ක කෙරවලේම තියෙනවා අර පඨවි ආපෝ තේජෝ ආයෝ. හරි. ඊට පස්සේ මෙතන විඥාණය යනකොට ඊට පස්සේ චෛතසික සිත පරිච්ඡේද රූපේ නැත්තම් හිස් අවකාශය. ඔය ටිකනේ අපි අන්තිමටම දැක්කේ. මේකෙන් අර ප්‍රයිමෝඩියල් සුප් එක වගේ දැන් ඔන්න අපිට ඒ කතන්දරේ මෙතන තියෙනවා. හරි. දැන් අපිට මේ මේ කතන්දරේ අපිට පේන්නේ නැහැ නේද? මේ කතන්දරේ අපිට පේන්නේ නැහැ. අපිට පේන කතන්දරේ තමයි මෙතනින් එහාට තියෙන්නේ. අර පොඩි පොඩි රවුම් හදාගෙන දෙනවා කියලා මම කිව්වේ. දැන් මේ රවුම් ටික තමයි මේ බලන්නේ. දැන් මෙතන තියෙනවා මෙහෙම ඒවා සමහරට ඔන්න මෙහෙම මිනිස්සු ඉන්නවා. මෙහෙම ගස් ටිකක් තියෙනවා. කාර් තියෙනවා. හරි. එතකොට අපි මේවට කියන්නේ ප්‍රපංච කියලා දැනට. අපි හදමු දේවල්. ඒතර අපි අතර මේ ප්‍රපංච තියෙන ප්‍රපංචයක තමයි අපි ඉන්නේ. ප්‍රපංච ලෝකයක තමයි අපි ඉන්නේ. හරි. අපි හදමු ප්‍රපංච ලෝකයක තමයි අපි ඉන්නේ. ඔක්කොම අපි හදපු දේවල්. සදා සුරුක්ක මේක. හරි. ඒතර මේකට අපි කියමු මොනවා නම් පරමාර්ථ ස්වභාවය කියලා. පරමාර්ථ ස්වභාවය කියලා. මොකද මේ මේ මේක හදන්න පරමාර්ථ වෙච්ච කොටස මේක කියලා දෙන අදහසෙන් අපි කියමු මේක ඇලකට පරමාර්ථ ස්වභාවය කියලා. මෙන්න අපිට දෙනවා ප්‍රපංච සංකේත ලෝකය. දැන් මෙතන තියෙනවා මෙහෙම ප්‍රශ්නයක්. හරි. මෙතන තියෙනවා සෙන්ට්‍රල් කන්සෙප්ට් එක බුදුහාමුදුරුවෝ කියන එක. ඔන්න මේ දැන් අපි ඉස්සරලාම මේ දවසක ලෝකේ කාදාවත් කාර් එකක් දැකලා නැහැ කියලා හිතන්නකෝ. හරි. කාර් එකක් දැක්කේ නැතුවම අපි මේක දිහා හොඳට බලනවා. හරි. අපි හොඳට බලනවා. බලලා අපිට මේක ඩිෆයින් කරගන්න බෑ තමයි. ඊට පස්සේ අපිට කවුරු හරි මේක කියන මේ කාර් කියලා. මේක කාර් කියලා කියනවා. දැන් මේක කාර් එක කියලා කවුරු හරි කෙනෙක් අපිට කිව්වහම ඊට පස්සේ හැමදාම අපි කාර් කියලා මේකට පාවිච්චි කරන්නේ. අර මූලික ස්වරූපය මේක දකින්නේ නැහැනේ. දැක්ක ගමන් කාර් වෙනවා ඒක. මූලික ස්වරූපය අපි දකින්නේ නැහැ. ඒ කියන්නේ අපි මේ මේ ලෝකේ අපේ සෙන්සර්ස් වලින් ගන්න මේ වගේ දෘෂ්ටියෙන් අපි අපේ ඇස් කන නාස වලින් අපි ගන්න දේවල් එකතු කරලා මේ මෙහෙම ප්‍රපංච හදපුවාම මේ ප්‍රපංච විසින් ආපව මේ සත්‍යයන් අපි භාවනය කරනවා. මූලික ස්වરૂපය දකින්න දෙන්නේ නැතුව ප්‍රපංචයම නැගී සිටිනවා හැම වෙලෙම. ප්‍රපංචයම නැගී සිටිනවා. මේක අපිට අත්දැකීමම අපේම දැනගන්න පුළුවන්.
ඕකේ මූලික ස්වરૂපය කියන්නේ මොකක්ද?
මේක.
අරකට.
අරකට.
මේ පැත්තට ඇවිල්ලා නැහැ.
මේ පැත්තට මේ පැත්ත ප්‍රපංච එක. අපි
හදපු එකක් වගේ ඒ පේන්නවත් නැහැ.
නැහැ. දැන් අපි ගහගෙන එක අපි ඩිෆයින් කරපු එකක් නේ. ගහගෙනක අපි යම් කිසි දෙයක් මේ සෙන්සර්ස් වලින් බලලා අපි ඩිෆයින් කරා. අපි විඤ්ඤාණික විදිහට අපි ඩිෆයින් කරා. ඩිෆයින් කරපු ගමන් මේක නැගිනවා.
දැන් වචනේ දාලා නැති වුණා. ආ කියන එක දාලා නැති වුණත් ඔයගේ මොකක් හරි වෙන් කරගන්න පුළුවන් නම් ප්‍රපංච ප්‍රපංච.
එහෙම වෙන් කරපු හැටි ඒ වෙන් කරපු එක අපේ නැගී සිටිනවා දිට්ඨ සන්තානේ. එතකොට වෙන්නේ අපිට මේක පේන්නේ නැති වෙන්නේ. හරි? එතකොට වෙන්නේ අපිට මේක පේන්නේ නැති වෙන්නේ. මොකද හැම වෙලෙම මේක තමයි නැගිටින්නේ. හරි. දැන් අපි කියමු ඔන්න අපේ ගෙදරට එනවා කවුරු හරි කෙනෙක්. ගෙදරට ඇවිල්ලා ඉන්නේ. හරි. මේ නෝනා මහත්තයා ඇවිල්ලා කියනවා කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඉන්නවා කියලා. මූලිකම ස්වරූපය. කවුද කියලා අපි දන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඉන්නවා කියලා කියනවා. ඊට පස්සේ අපි කියනවා මේ අපිට ඇවිල්ලා කියනවා මෙයා සුදුයි. උසයි. පොන්ඩි ක්‍රේල්. කියලා කියනවා. ඊට පස්සේ අපි කියනවා ආමියා නිමල්නේ කියලා. ඊට පස්සේ මෙයා කේක් එකක් අරන් ආව කියනවා. හරි. ඊට පස්සේ නෝනට නිමල් මහත්තයා හොඳ වෙනවා. හරි හොඳ මහත්තයෙක් වෙනවා. දැන් මෙතන අපි හොයන අවස්ථාව මේක අපි කියනවා විතර්කය කියලා. හරි අපි හොයනවා. මොකක්ද කියලා තාම හොයන අවස්ථාවක් කියන්නේ. එතකොට අපි සෙන්සස් වලින් දෙනවා අපි කියන සංඥා කියලා. හරි. මේ සංඥා අපි ආපහු හරවනවා තව සංකල්ප වලට. ප්‍රපංච කියන්නේ මූලික ප්‍රපංච වලට අපි හරවනවා. ඒ ප්‍රපංච මේ නිවල් මහත්තයා හොඳයි, එයා හැමදාම එනවා නම් හොඳයි, නැත්නම් ඉන්නේ නැති එක හොඳයි කියලා සංකල්ප බවට හරවනවා. මේ අපි තුළ වෙච්ච කතන්දරයක් මේක. අපි දන්නේ නැතුණාට අපි යම් කිසි දෙයක් කාර්යක දිහා බලලා මොකක්ද මේ කියලා ක්ෂණිකව හිතනවනේ. ඒක අපේ විතරකේ විසින්ම මේ ප්‍රපංච දක්වා අපි අරන් එනවා. ප්‍රපංච සංකල්ප දක්වාම අපි අරන් එනවා. ඊට පස්සේ මේ හදුව ප්‍රපංච සංකල්ප අපි වගුරුව හැම වෙලෙම නැගෙසිනවා. අපිට මූලික ස්වභාවය බලන්න දෙන්නේ නැහැ කොයි ලාවකත් ඊට පස්සේ. කාර්යකේ මූලික ස්වභාවය ආයි කාදවත් අපිට බලන්න දෙන්නේ නැහැ. කාර්යකම නක්වල හිටවනවා. දැන් මේ හින්දා අපිට මේ පරමාර්ථ ලෝකේ පේන්නේ නැහැ. හරිද? නමුත් අපි දැක්ක පරමාර්ථ ලෝකෙට ගියපුවාම මෙතන ශූන්‍යයි කියලා. හරි? පරමාර්ථ ලෝකේ අපි දැක්ක ශූන්‍යයි කියලා. සත්‍යක් නැහැ කියලා දැක්කම අඩතරමේ ආත්මයෙන් ශූන්‍යයි කියලා අපිට අර කියන්න පුළුවන්. ඒක පැහැදිලි වුණාද? ඈ? හරි. දැන් ඔන්න මෙහෙම කන්දක් තියෙනවා මේ. කන්දක් තියෙනවා හරි. මේ කන්දේ පාමුල දැන් අපි ඉන්නේ. කන්දේ පාමුල අපි ඉන්නේ. අපි හිතනවා කන්ද උඩට නැගගට පස්සේ අපිට හොඳට හැම පැත්තම පේනවා කියලා. හරි? කන්ද උඩ හොඳයි හැම පැත්තම පේනවා කියලා. අපිට නගිනවා කන්දට. හරි. කන්ද නැගගට පස්සේ තමයි අපිට පේන්නේ මෙතන ශූන්‍යයි කියලා. හරි. මෙතන ශූන්‍යයි කියලා අපිට පේනවා කන්ද නැගගහම. හරි. හැබැයි මෙතන නැගපු කෙනා පල්ලෙහා බැලුවොත් එහෙම අපිට පේනවා ලස්සන දර්ශනයක්. හරි. එතකොට අපි හිතේ ප්‍රපංච වල. අපි හිතේ ප්‍රපංච වල. හරි. ප්‍රපංච වල හිටපු අපි කන්ද නැගප බැලුවා පරමාර්ථයට ගියා. පරමාර්ථයට ගියා. හරි. පරමාර්ථයට ගියා අපි. මෙතන අපි දැක්ක ශූන්‍යයි කියලා. මෙතන ගොඩක් දේවල් තියෙනවා මෙතන. මෙතන ශූන්‍යයි කියලා අපි දැක්කා. දැන් අපි ආපහු බලනවා මේ පැත්ත. එතකොට අපිට ගොඩක් දේවල් පේනවා. හරි. දැන් මේ මෙතන මේ පැත්තේ පරමාර්ථය. මේ පැත්තේ සම්මුතිය. මේ පැත්තේ පරමාර්ථය, මේ පැත්තේ සම්මුතිය. එතකොට පරමාර්ථය අපි ශූන්‍යතාව දැක්කා. මෙතන අපි දැක්ක නානත්වය. සබ්බත්ය කියන්නේ මෙතන අපි සම්මුතියේ සබ්බත්යම තියෙනවා. අපි හැමදේම තියෙනවා. මෙතන ශූන්‍යත්වය අපි දැක්ක නර්ධර්මයේ ආත්මය හරි ශූන්‍යත්වය දකිනවා. දැන් මෙතන හිතුවත් අපිට ශූන්‍යත්වය විතරයි හැමදාම දැක දකින්න වෙන්නේ. හරි. අපි පරමාර්ථය දිහා අපහු මේ පැත්තට එන්න වෙනවා. අපි සම්මුතියේ දැක්කා අතීත අනාගත සම්මුතිය දිනවා කියලා. මෙතන තියෙන වර්තමාන සම්මුතිය. ප්‍රපංචයේ හිටපු අපි පරමාර්ථයට ඇවිල්ලා පරමාර්ථයෙන් ආපහු සම්මුතිය දිහා බලන්න ඕන. හැබැයි ආපහු සම්මුතියටම ආපහු වෙන්නේ නැතුව වර්තමාන සම්මුතිය තමයි රිලැක්ස් කරන්නේ. වර්තමාන සම්මුතිය තමයි අතීත සම්මුතියවත් අනාගත සම්මුතියවත් අපි අතහැරලා වර්තමාන සම්මුතිය දිහා පරමාර්ථයෙන් බලන්න ඕන. මේක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. හරි, තාඩියක් කියන්නේ. දැන්
පරමාර්ථය හරි.
දැන් අපිට දැන් පරමාර්ථය ඇනලයිස් කරන්න යනකොට අපි මේම තල් වෙන ශූන්‍යත්වයට. ලෝකේ ශූන්‍යත්වය කියන තැන වෙනවනේ. හරි. නමුත් ලෝකේ ශූන්‍යය කියලා තැන ඉඳන් යන්න තැනක් නෑ. මේකේ කාන්තයක්. මේකේ කාන්තයක්. හරි, ඒක කාන්තයක්. මේක තව අන්තයක්. අපි ලෝකේ ශූන්‍යය කියන තැනට ගියොත් එහෙම හරි අපිට යන්න තැනක් නැහැ. සම්මුති හිටියත් අපිට යන්න තැනක් නැහැ. අපි හින්දා වර්තමානයේ තියෙන ප්‍රපංච ටික අතීත අනාගත ප්‍රපංච නෙමෙයි වර්තමානයේ තියෙන ප්‍රපංච ටික අපි පරමාර්ථයෙන් බලනවා. බල අපි මොකද කරන්නේ මේක එතකොට බලනකොට වර්තමාන ප්‍රපංච ආශ්‍රය දිවිච්ච කෙලස් ටික දුර වෙනවා අපේ. මෙතන තියෙන තණ්හාව දුර වෙනවා. අන්න ඒකට තමයි අපි පරමාර්ථය කියලා බලන්නේ. අන්න ඒක තමයි මට කියන්න ඕන නේ. තේරුණාද? ප්‍රොෆෙසර් මහත්තයා. මට දැන් මේ ප්‍රපංච මේ කතන්දර හරහා ගොඩාක් මේ ගොඩ කරාට මේක පැහැදිලි කරන්න කිව්වට මම මේ කතන්දර ටික ඔක්කොම කිව්වේ මේ ඔය කාරණාව කියන්නේ. කාරණාව තමයි අපි පරමාර්ථය දිහා මේ රූප නාම රූප විස්තරය බලන්නේ මේ වර්තමානයේ තියෙන ප්‍රපංච ටික ඇනලයිස් කරගන්න.
දැන් මොකද්ද අර අන්තිමටගේ පරමාර්ථය ඉඳන් මේ පැත්ත බලනවා කියලා කතාව. පරමාර්ථයට ගියොත්
දැන් අපි ඉන්නේ පරමාර්ථ අපි ඉන්නේ මේ වර්තමානයේ නේ. අපි ඉන්නේ වර්තමානයේද?
අර අතනින්ද ලම ගත්තා නම් හොඳ.
වර්තමානයේ කියන්නේ සම්මුතිය පැත්තේද නැත්නම්
ඒක තමයි. අපි ඉන්නේ වර්තමානයේද? එදා ප්‍රශ්නේ තියෙනවා. එදා ප්‍රශ්නේ තියෙනවා. දැන් මෙහෙම ආයෙත් එකක් අපිට ගහගන්න වෙනවා. මෙතන තියෙනවා අතීතය. මෙතන තියෙනවා වර්තමානය. මේ අනාගතය. හරි? අර ද්වේතාවය පිළිබඳ ප්‍රශ්න තියෙනවානේ. මේ මෙතන අතීතය තියෙනවා මෙතන අනාගතය තියෙනවා. අපි හැම වෙලාවෙම ඉන්නේ මේ දෙකේ. අපි එක්කෝ අනාගතයක් අල්ලගෙන ඉන්නවා. එහෙම නැත්නම් අපි අතීතයක් අල්ලගෙන ඉන්නවා. එක්කෝ අපි අතීතයක් අල්ලගෙන ඉන්නවා. එක්කෝ අපි අතීතයක් අල්ලගෙන අනාගතයක් අල්ලගෙන. ওই දෙක අල්ලගෙන තමයි අපි ඉන්නේ. මේ අන්ත දෙකේ තමයි අපි ඉන්නේ. ඒකයි කියන්නේ වර්තමානයේ මේ දෙකම අතරලා ඉන්න කියලා වර්තමානය. හරිද? මොකද වර්තමානයේ රාග ද්වේෂ මොහ ෂය වුණා නම් හරි අතීත අනාගත ප්‍රයත්න දෙක නිකම්ම නැති වෙනවා. ඒක තමයි පටිච්ච සම්පදාය න්‍යායයේ තියෙන කතන්දරේ. මෙතන ප්‍රයත්න නැහැ කියලා ඉස්සර වුණා කියන්නේ මේ දෙකෙන් ප්‍රයත්න නැහැ කියන එක. ඒ නිසා තමයි අපි කියුවේ වර්තමාන ඒවට එක අතීත අනාගත දෙක අතරලා වර්තමාන සම්මුති දෙක විතරක් ඇනලයිස් කරන්න පටන් ගන්න කියලා. අන්ත දෙක අතරලා. යෝනිසෝ මනසකාරය කියන්නේ මෙතන. යෝනිසෝ මනසකාරය කියන්නේ මෙතන. යෝනි කියන්නේ උපදින දනනේ. උපදිනකොටම වර්තමාන මොහොතේ හට ගන්නකොටම එතනම සිහියයි නෝනයි තියනවා කියන එක. හට ගන්නකොටම එතන සිහියයි නෝනයි තියෙන්නොන කොහොමද සිහියයි නෝනයි තියෙන්නොන පරමාර්ථය පිළිබඳ කරනවා. පරමාර්ථයේ දැන් පරමාර්ථයේ හිතට අරගෙන පරමාර්ථය තුල තමයි මෙතන ඉන්න ඕන. පිළිගන්න ඕන. අපි පරමාර්ථයේම හිටියොත් එහෙම අපිට මොකුත් කරගන්නත් බැරි වෙනවා. සම්මුතියෙම හිටියොත් අපිට මොකුත් කරගන්නත් බැරි වෙනවා. ඒකයි රහතන් වහන්සේලාගෙන් මම ඉන්නවද ඔබ ඉන්නවද කියලා ඇහුවම කියන්නේ මම ව්‍යවහාර වශයෙන් මම කියන එක පාවිච්චි කරාට මම දන්නවා මම කියලා කෙනෙක් නැහැ කියලා. පරමාර්ථය යාට හොඳටම පැහැදිලි. හැබැයි අපි ඒකත් ගමු නේද? දැන් මෙතන ආපහු කියන්නේ මේ පැත්තේ ආත්මයක් තියෙනවා කියලා. ඔය කියන්නේ මේ පැත්තේ ආත්මයක් නැහැ කියලා තමයි මේ පරමාර්ථය දිහායි මේ කරන්නේ. දැන් අපි කතා කරේ ඒකනේ. නේද? දැන් මේ සම්මුතිය කියන හැම මම ඉන්නවා කියලා. සම්මුතිය අපිට යෝජනා කරන හැම වෙලෙම නැහැ ඔබ ඉන්නවනේ නැති වෙන්නේ ඕනේ. ඒක ඔක්කොම කරන්නේ ඔබනේ කියලා. මේ පරමාර්ථය දිහායි ආත්මේ නැහැ කියලා ගන්නවා. හරි? දැන් මෙතෙන් දෙන්න කියලා නේද ඔය කියන්නේ? අර කතාව විග්‍රහ කරොත් එහෙම ආත්මේ නැහැ කියලා අපි ගත්තොත් ඒක එක අන්තයක්. ආත්මය තියෙනවා කියලා ගත්තොත් ඒ තව අන්තයක්. හරි? මෙතෙන්දයි එන්නේ කියන්නේ මැදට. මැදට අරගෙන මෙන්න මෙතන සිදුවෙච්ච දේ මෙතෙන්ද දාලා ඉවරලා ඇනලයිස් කරන්න කියලා මේ කියන්නේ. ඇහෙන් රූපයක් බලනකොට ආත්මය තියෙනවාද කියලා බලන්න කියනවා. කනෙන් ශබ්දයක් අහනකොට ආත්මය තියෙනවාද කියලා බලන්න කියනවා. මෙතන අපි ඇනලයිස් කරලා නැහැ කියලා තියෙන දේ වර්තමාන අරමුණු සෙට් එකට දාලා අපි ඇනලයිස් කරලා බලන්න කියනවා. දැන් බුදුහාමුදුරන් හැම වෙලෙම කිව්වම කවදාවත් ආත්මයක් නැහැ කියලා කියන්නේත් නැහැ. ආත්මයක් තියෙනවා කියලා කියන්නේත් නැහැ. හරිද? නමුත් පරමාර්ථය අපි දකිනවා ආත්මයක් නැහැමයි කියලා. අපිට 100% ෂුවර්. සම්මුතිය අපිට ඒ 100% ෂුවර් අපිට සම්මුතියේ පිළිපැදලා හිටියොත් එහෙනම් අපි කෙනෙක් ඉන්න කියලා කොහොමද ෂුවර්නේ අපිට? මෙතන තමයි මේ ඉන්නේ කියන්නේ. සම්මුතිය පිළිගන්නේ නැතුව පරමාර්ථයට එන්නේ නැතුව. ඊට පස්සේ වෙලා යනවානේ. මම කාලේකට වැඩි නේ.
නෑනේ.
දැන් අපි ඔක වර්තමානයේ දාලා බලමු එහෙනම්. හරිද? ඒකනේ අපි කරන්න යන්නේ. අපි දැන් මොක මොඩල් එක අපි ප්‍රොපෝස් කරානේ. ඒක අපි දැන් වර්තමානයේ දාලා බලමු එහෙනම් රූපයක් බලන්නේ නැති. හරි? අපි අර ඉස්කෝලේ යන කාලේ විදිහට මෙහෙම හැඳ ගමු. හරි? දැන් මෙන්න හැ. හරි? මෙන්න තියෙනවා චක්සු ප්‍රසාදය. හරි. මෙන්න තියෙනවා ඔබ්ජෙක්ට් එකක්. මලක් කියන්නකෝ. මේක බලන්න ආලෝකඥා ආලෝක ප්‍රවාහයක් අනිවාර්යයෙන්ම ඕනනේ. නැත්තම් බෑනේ නේ. එකක් මෙහෙම ගියා. ඒක මෙහෙම ගියා. හරි. කොහොම ගියා? එතකොට මේ පැත්තේ තියෙනවා ස්නායු. මේ පැත්තේ තියෙනවා මොලේ. හරි. දැන් මේක අපිට කවදාවත් පේන්නේ නැති එකක් නේ. මේක අපිට කවදාවත් බලන්න බැරි ජීවිතේනේ. අපේ චක්ෂු ප්‍රදාය අපිට කවදාවත් බලන්න වෙන්නේ නැහැ මේ විදිහට නම්. ආලෝකයෙන් මේ පැත්තෙන් ගණන් එන්නේ. ඒක මේකෙන් හරවලා නම් මෙහෙම යොමු කරන්නේ. මේක බලන්න වෙන්නේ නැහැ නේ. මේක බලනවා නම් ඉතින් අතම මෙහෙම මොකක් හරි තිබිලා එතනින් යොමු කරන්න වෙනවා නේ. ඒක අපිට ජීවිතේ බලන්න වෙන්නේ නැහැ. අපේ චක්ෂු ප්‍රදාය අපිට කවදාවත් පේන්නේ නැහැ. හරි. පදාර්ථමය ස්වරූපයේ. දැන් මේ ආපු ආලෝක කිරණේ මේක රූප. හරිනේ? ගැටලුවන්නේ නැහැ. අපි කියවන ශක්තිය තේජ ඔක්කොම රූප කියන මෙතනත් රූප. මෙතනත් රූප. අපි ඇහැ කියලා ගන්න මේ සෙට් එකම මොළයේ ස්නායු වෙන් කරන්නේ ඔක්කොම ඇහැ අපේ සෙට් එකේ කතන්දර. මේ ඔක්කොම රූප. මේත් රූප. මෙතනින් මෙහාට යන්නේ අය රූප රසායනික ද්‍රව්‍ය. අය විදුලිය. ඒවත් රූප. මෙතනත් රූප. දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි පරමාර්ථය මේ පිළිහිලා ඉන්නේ. මේතර සම්මුතිය. මේ සම්මුතිය තමයි මේක. සම්මුතිය දැන් අපි පරමාර්ථය දාලා ගන්නවා සම්මුතියට. අපි සම්මුතියෙන් ඉන්න එක වෙන පරමාර්ථය ඇනලයිස් කරන්න කොහොනේ පරමාර්ථ මේ සම්මුතියද? මේ දැන් අපි ගන්න රූපේ කොහෙද හැදෙන්නේ? අපිට පොළ පාට පේනවා, නිල් පාට පේනවා, රතු පාට පේනවා. ඒක කොහොමද අපිට මේ සිස්ටම් එකේ පේන්නේ? මෙතනින් ආලෝක දෙන්නේ. මේ අපි ශක්තියේ ස්වරූපයන බලපුවම ආලෝක කිරණේ පාටක් නැහැ කියලා හොඳටම පැහැදිලි නේ. ආලෝක කිරණේකට පාටක් තියෙන දැන්නේ මේක ශක්තිය ස්වරූපයක් නේ. මෙතනත් රූපේ නැහැ. අපි දකින වර්ණ නැහැ එතන. මෙතනත් දකින වර්ණ නැහැ. මෙහෙත් කොහෙවත් වර්ණ හැදෙන්නේ නැහැ. මෙතනත් තියෙන්නේ රසායනික ද්‍රව්‍යයයි විදුලියයි විතරයි. හදන රූපේ කොහෙද දැන්නේ? එතන අපිට හොඳට පේනවා මෙතන තව ඉන්ටර්ෆේස් එකක් තියෙන්න ඕනේ කියලා. මේ ඉන්ටර්ෆේස් එක තමයි අපි විඤ්ඤාණය කියන්නේ. එක ෆන්ක්ෂනල් ඩෙෆිනිෂන් කලින් කිව්වනේ ෆන්ක්ෂනල් ඩෙෆිනිෂන්. හැබැයි විඤ්ඤාණයට තනියෙන් මේ කරන්න බෑ. මේ රූප සෙට් එකක් තෝරන. ඒක තමයි අපි ආයතනය කියන්නේ. ආයතන පිළිබඳ ප්‍රශ්නය කතා කරේ කොහොමද ආයතන හැදෙන්නේ කියලා. මේ රූපත් එක්කම තමයි රූප කියන්නේ අර පිළාගේ කතාව දන්නවනේ කොර පිළාගේ කතාව මේකත් එක්කම තමයි මේක අපිට ෆන්ක්ෂන් වෙන. නමුත් අපිට ප්‍රධාන කාර්යය කරන්නේ මෙයා තමයි. එතකොට දැන් මෙතන තියෙනවා අර රූප වල අපි කතා කරන්නේ රූප 8ක් පටවිය ආපෝ තේජෝ මූලික තුන තියෙනවා හතර තියෙනවා තව
වර්ණ ගන්ධ
රස
ඔය
චුද්ධ අෂ්ටම කලාප අට මෙතන තියෙනවා ඒක අපිට කියන්න බැරුණා අට තියෙනවා මේ යන ආලෝක කිරණය මෙතන වැදුනහම හරි මේ ආලෝක කිරණය පොඩි වෙනසක් කරනවා හරි ඒ වෙනසට අනුව තමයි විඥානේ හදන්නේ අපි බලන වර්ණය විඥානය තුළ තමයි වර්ණය නිෂ්පාදනය වෙන්නේ අතර මූලික වශයෙන් මේක සංඥාව විසින් පස්සේ හඳුනනවා මෙතන තියෙන සුද්ධ අෂ්ටම කලාපට විතරයි වර්ණයක් මොකුත් නැහැ මේ ආපු ආලෝක කිරණේ වවුලක් ගන්නවා වවුලක් ඉන්නේ ශබ්ද තරංගයක් වවුලගේ ශබ්ද තරංගය තමයි මලේ වදින්නේ. හැබැයි වවුලටත් ස්පේස් එක පිළිබඳ රූප පිළිබඳ හැඟීම තියෙනවා. උඹ හොදට ආවන තැනක රිංගල යන්නේ. හැබැයි ඌ එක් කරන ශබ්ද තරංගයක. අපිට හිතන්න පුළුවන් මේ ආලෝක තරංගය තමයි මේ ඔක්කොම කතන්දරේ තියෙන්නේ මේ පාට තියෙන ආලෝක ඇතුලේ කියලා. මේ වවුලයි වැඩේ කරගන්නේ. විඥාණයට එන මේක බාහිර උත්තේජකයක් විතරයි. ඒ උත්තේජකයට අපි තමයි කියන්නේ ආරම්මණය කියලා එහෙම නැත්නම් බාහිර ආයතනය කියලා කියන්න පුළුවන්. මෙතන එනකන් ඉන්නේ බාහිර රූපයක් මොකුත් නැති කතන්දරයක්. මෙතනින් එහා ඔක්කොම තියෙන්නේ. ඒතර හොඳට බලන්න අපේ අර සුදස්සන හාමුදුරුවෝ කියන කතාව හොඳට මේකේදී බලන්න. දැන් අපිට මෙතන පෙන්න්නේ මෙතන තියෙන එකක් නෙමෙයිනේ. නේද? හාමුදුරුවෝ කියන්නේ මෙතන තියෙන එකක් නෙමෙයි අපිට පෙන්න්නේ. මෙතන තියෙන එක අපිට පේන්නේ නැහැ. මෙතන තියෙන එක අපිට පේන්නේ නැහැ. අපි දන්නේ ඇත්තටම මොකක්ද මෙතන තියෙන්නේ කියලා. පරමාර්ථ වශයෙන් අපි දන්නවා මෙතන මේ අට තමයි තියෙන්න ඕනේ කියලා. අටව තමයි වැඩි හරිය ප්‍රධාන වශයෙන් මේ අට තියෙනවා. ශුද්ධස්මත අට අට මෙතන තියෙනවා කියලා අපි දන්නවා. පරමාර්ථ වශයෙන් බලපුවාම නම විඥාණය විසින් එයාටම ආමිනික දෙයක් තමයි අපිට හදලා පෙන්නන්නේ. හරි? මෙහෙන් එන එකක් නෙමෙයි. මෙහෙ තිබිච්ච එකක් නෙමෙයි. මෙතනින් අලුත් එකක් නිෂ්පාදනය කරනවා. ඒකට මේ සංඥාවේ පොඩි රූපයක් දෙන්න පුළුවන් අඳුනගෙන ඉන්නේ. හරි? දැන් ඕම් මෙතනදී අපි මේ හොඳ තැනකට එනවා. හරි? දැන් බලන්න දැන් මේ මිනිස්යෝගේ විඥාණය නෙමෙයි මේක මේ විදිහට කරන්නේ. දැන් මේක පෙරේතයගේ විඥාණය වුණත් එහෙම උට මේන ආලෝක කිරණෙම උගේ විඥානේ ඇත්තට ප්‍රබල එකක් නෙමෙයි උට හොඳට ප්‍රොසෙස් කරන්න බෑනේ ඒතර ඒකම පෙන්වන්නේ වෙනස් විදියකට උට මේ එරෙලියම ඕ ඉඩ ගත්තොත් එහෙම උට මේක පිච්චෙනවා වගේ දැනේ මොකද උගේ විඥාණයෙන් එක බොහොම බෑඩ් විදියට නරක විදියට උට ප්‍රොසෙස් කරලා දෙනවා
කර්මයක දෙ කියන්නේ
ආ මේතන දෙවියන්ට මම ගන්න මේක බොහොම ප්‍රබාස්වර හිතක් මේ වැඩෙන ආලෝකයෙන්ම රත්තරන් නිතු මැණික් වගේ දිලිසෙනා වගේ තමයි උගේ විඥාණය හදලා දෙන්නේ අන්න දෙවියෝගේ ගස් උඩ ගල් උඩ
එකට මේ හේ ස්වභාවයේ වෙනසක් උදව් වීමක් නැද්ද
රූප තියෙනවනේ කරන්න රූපේ තියෙනවනේ රූපේ දෙකම එකතු වෙනානේ අපි කිව්වේ හදලා කියලා
ඒක තමයි විඥානය
විඥානයට තනියෙන් කරන්න බෑ විඥානයට තනියෙන් කරන්න බෑ මේ වැඩේ
රූපත් එක්ක එකතු කරන්න බෑ විතරක් නෙමේ අතන
මෙතනක් තියෙනවා
බලපෑමක්
තියෙනවා මෙතන බලපෑම තියෙනවා මෙතන බලපෑම තියෙනවා ඒකනේ බල්ලාට බ්ලැක් ඇන් වයිට් ලෝකේ වෙන්නේ දැන් බල්ලාගේ හටත් මේ ආලෝක කිරණෙම නියන්නේ නමුත් උට මුළු ලෝකෙම බ්ලැක් ඇන් වයිට් මොකද මේක උඹ සපෝට් කරන්නේ සමහර මේක සපෝට් නොකරනවා ඇති. අපි දන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක සපෝට් නොකරනවා ඇති. හાર્ඩ්වෙයාර් එක නම් සපෝට් කරන්නේ නැහැ. බල්ලට යන්නේ බ්ලැක් කරනවා. දැන්. එතකොට සෝරි. එතකොට මේ අපි පරමාර්ථයට ගිහිල්ලා දැන් තියෙන මේ වර්තමාන අරමුණු සෙට් එක මෙහෙම අපි ඇනලයිස් කර බලපුවාම හරියටම මේක ක්ලියර් නะ. මේක මෙහෙමයි කියලා හරියටම මේ පරමාර්ථයට ගිහිල්ලා පරමාර්ථයෙන් සම්මුතිය මේ විදිහට වර්තමාන මොහොතේ තියෙන ඩේටා සෙට් එක ඇනලයිස් කරනවා නම් ස්ථිරවම කෙනෙක් නිගමනය කරනවා පෙරේතෝ ඉන්නවා කියලා. දෙවියෝ ලෝකේ තියෙනවා කියලා. අපාය තියෙනවා කියලා. හරි? එතකොට ආයේ කිසි දවසක ජීවිතේ අහන්න බෑ මේ දෙවියෝ ලෝකේ පිළිබඳ ප්‍රශ්නයක් එකට එන්නේ විදිහක් නෑ ආයේ. පෙරේතෝ පිළිබඳ ප්‍රශ්නයක් එකට ආයේ කාගමත් අහන්න දෙනකොත් ඉන්නෙත් නෑ. මේක හරියටම තේරුම් ගත්තා නම් පෙරේතෝ ඉන්නවද කියලා කතා කරන තැනකවත් එයා ඉන්නේ මොකද එයා දන්නවා මේ වෙන්න පුළුවන් කියලා. මොකද අපිට මේක අපිට තේරුම් ගන්න පුළුවන් ක්‍රම තුනයි තියෙන්නේ. ඒක ක්‍රමයක් තමයි බුදුහාමුදුරණක් වැඩ ඉන්න කාලේක ශ්‍රද්ධාවෙන් පුළුවන් අපිට මේක කරන්න. නෑ බුදුහාමුදුරනේ. ඊට පස්සේ පුළුවන් මේ දිබ්බ චක්කුණාණයෙන් පුළුවන්. මේක බලන්න. නෑ ඒකත් අපි ගත්ත කෙනෙක් නෑනේ ළඟදී. අනිත් කෙනා තමයි ධර්මය දැකලා තමයි මේ විදිහට දකින්න තියෙන්නේ. ධර්මය දැකලා ප්‍රඥාවෙන් තමයි කැලියට කඩලා මේ විදිහට තමයි මේක බලන්න තියෙන්නේ. එකම ක්‍රමය මේක විතරයි දැන් ඉතුරුලා තියෙන්නේ. අපිට දිබ්බ චක්කුණාණය ආවත් අපි සමහර ලාවට දකිනවා අම්මලාට තාත්තලාට හොඳට උදව් උපස්ථාන කරපු
කෙනෙක්. ඔයා ඒ නිගමනයට ආවේ පෙරේතෝ ඉන්නවා දෙවියෝ ඉන්නවා කියන එකට ආවේ. ඔතන කොයි එකෙන්ද කියන්නේ විඥානයේ වෙනස්කම හින්දාද?
මෙතන දැන් බලන්නකෝ දැන් අපිට පන්සලට ගියපුවාම ගෑනු ළමයි පෙන්නේ එක විදිහකට. අපිට සමහර බස් එකක් නැක් ගහම පෙන්නේ ගෑනු ළමයි දැන් නෙමෙයි මම කියන්නේ ගොඩක් ඉස්සර කාලේ ගියවත් ස්කූල් යන කාලේ වුණත් ගෑනු ළමයි පෙන්නේ තව විදිහකට. දැන් ගෙදර ආවම නංගි පේන්නේ තව විදිහකට. එකම වයස ගන්නකො එකම වයස ගාලා මෙයා බෝලම් බෝමලු ඉන්නකොට පේන්නේ එක විදිහකට. ඒ වයසම නම් මෙයා බස් එක යනකොට පේන්නේ තව විදිහකට. ඒ ගෑන ළමයාම ගෙදර නංගි.
يعني මේ මේකේ වෙනසක් වෙන්නත් බෑ, හේ වෙනසක් වෙන්නත් බෑ. විඥානය තුල තමයි මේ වෙනස
වෙන්නේ. මොකද ඒක වෙන මෙතන එතන පන්සලේ ගෙදරයි බස් එකේ වෙනස් වුනේ මොකද්ද? චිත්ත සයිසික. වෙනස්ලා තියෙන චිත්ත සයිසික ටික. හිත තමයි වෙනස් වෙලා තියෙන්නේ. එතකොට ඒ භවයට හම්බෙච්ච හිතෙන් තමයි මේක කරලා
තියෙන්නේ. ඒක තමයි දැන් මේ චිත්තචෛතසික කියන ටික පෙරේත කොටස වෙනකොට දැන් මේ හැම තියාගෙන පෙරේතෙක් වෙන්න පුළුවන්ද නැත්නම්
බෑ. යාට හම්බෙන රූපත් වෙනස්නේ.
එතකොට රූප වෙනස්. හැබැයි රූප ගන්න විදිහ අනුව නේද දැන් විඥානේ
මෙයාට හම්බෙන රූපත් වෙනස්.
සංසලට ගියාම එක විදිහකට තව තැනකට තව විදිහකට ඒ විදිහට වෙන්නේ. කම ඇහැ. හැබැයි චිත්ත චෛතසික ටික තමයි
වෙනස් වෙන්නේ. චිත්ත සංසික තමයි වෙනස් වෙන්නේ. හරි.
එතකොට අර අපි අන්තරම කතා කරලා
පෙරේතෙන් ගත්තොත්
මිනිස්සයයි පෙරේතයයි ගත්තොත් ඊට වඩා වෙනසක් තියෙනවා.
වෙනසක් තියෙනවා. මොකද මිනිස්සගේ අපව රූපක මේ සතාගේ අපව මුළු ආයතනෙම වෙනස් වෙන ප්‍රේතයනේ. අපි ආයතන කියන්නේ මේ දෙකමනේ. ඒතර සමස්ත ආයතනෙම වෙනස්.
ඇහැ කියන කොටසත් වෙනස්.
වෙනස්. සමස්ත එකම වෙනස්. හැබැයි අර 28න් එකක් තමයි 28න් කොටසක් තමයි මෙතනක් තියෙන්නේ. මෙතන තියෙන 54න් 54යි 120න් කොටසක් තමයි පෙරේතයාගේ තියෙන්නේ. මේ 120න් එකක් සහ මේ 54න් කීපයක් සහ මෙතන තියෙන 28න් කීපයක් එකතු කරලා තමයි මේ හැදලා හැදලා තියෙන්නේ. නමුත් අපිට තියෙන ස්වරූපේ වඩා වෙනස්. අපි ඒක හරියටම අපිට කියන්න බැරි වුණත් අපිට එකක් කියන්න පුළුවන්. දෙවියෝරු ඉන්න පුළුවන් කියලා කියන්න පුළුවන්. පෙරේතෙක් ඉන්න පුළුවන් කියලා අපිට කියන්න පුළුවන්. පෙරේතයාගේ ස්වභාවය මොකක්ද කියලා අපිට කියන්න බැරි වෙනවා.
ඔය ඔය විදිහට මම මේ එක එක පැත්තෙන් අහන්නේ.
අවන්නේ නැහැ. ඒක තමයි මම අතට
මදාය. හැම තියෙන එක ගත්තොත්. දැන් එක එක විලාවේ අපේ ওই විඥාන නැත්තම් චිත්තචරිතසික පහළ වුණ හැටි වෙනස්. හරි. ඒකට දැන් සමහරෙක් කියනවා අද කාලේ ඔය ත්‍රිත ලෝක අපාය දිවි ලෝක ඔක්කොම තියෙන්නේ මේ ලෝකෙමයි කියලා.
හරි.
විඥානේ මේ මට්ටමට ගැනීම තුල කියලා. එතකොට ඒක එහෙම தත්වයක්ද එහෙම නැත්තම් සම්පූර්ණයෙන්ම වෙනස් විදිහේ தත්වයක්ද ඔය දැන් මේකෙන් නිගමනය කරන්න පුළුවන්.
මේකෙන් නිගමනය කරන්න පුළුවන් වෙන්නේ අපිට පුළුවන් නිගමනය කරන්න දෙවි ලෝකෙම මෙතනක් හැදෙන්න පුළුවන් කියන එක. අයි වෙන ආයතනයක් එක්ක වෙන ආයතනයක් එක්ක මේ ඉරහඳ තරු තියෙන තැනම මේ පදාර්ථයම මේ රූප 28යි මේ කතන්දරය ඇතුළෙම විඥානය මැවෙන්න පුළුවන්.
මේ ලෝකෙම
ඔය ලෝකෙ. අයි මේ භූමට්ටක දෙවිවරු එතකොට මේ මේ ගස්වල ඉන්න දෙවිවරු උන් තරම් ඉන්නවද?
එතකොට බුදුර දිව්‍ය ලෝකෙම යනවා
කියන්නේ. ඔව්.
ඒ වගේ
එතකොට වෙනම කියෑමක්
ඒක වෙනස් කතාවක්
ඒක තමයි මම කිව්වේ දැන් මේ ලෝකෙම ওই ටික තියෙන
ඒක ඒක මේ ටියුන් කරගන්න
ඇති ඔය ඔව් ආනන්ද ටියුන් කරගන්න ඇති
ඔව් දැන් මේකෙන් ඔය කියන විදිහට
හරි
මට තේරෙන්නේ නැහැ හා දැන් මේ අපිට අපේ අපේ අපිට අපේ කර්ම ශක්තියට අපි රැස් කරගත කර්ම වලට අනුරූප හැකියා මට්ටමක් සහිත ඉන්ද්‍රිය තමයි අපිට ලැබිලා තියෙන්නේ. අපේ අසකනාසය අපේ කර්ම වලට අනුරූපව
හැදලා
ඉන්නේ. එතකොට මේ ඉන්ද්‍රියට අනුරූපව තමයි මේ අපි මේ පොළව බවුන්ඩරි කරගත් ලෝකෙ පොළව මතු පිට ජීවත් වෙනවා කියන. ඉතින් මේ මතු පිට කියන එක අපිට තේරෙන්නේ අපේ ඇහි කැපැසිටි නැහැ පොළව ත්‍රූ දකින්න. පොළවේ කිමිදෙන්ද අපිට බෑ.
මේක තමයි කියන්නේ.
ඔව්. ඒක දැන් එතකොට මේ පොළව කියන එක අපේ මට්ටමේදී බවුන්ඩරියක් වුණාට දිව්‍ය ලෝක මනුස්ස දිව්‍ය ලෝකේ ඉන්න දෙවියන්ද බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්මයන්ද මේක බවුන්ඩරියක් නෙමෙයි.
හරි.
ඔයාට විඥාන
විරුද්ධයි. ඒ එයා මෙතනට ආ ඉහළ තලයක වෙන්න පුළුවන්. ඊට වඩා දැන් අපාය කියන ගැතුරු තලයක වෙන්න පුළුවන්. හැබැයි මේ පොළව කියන බවුන්ඩරිය අපේ ඇහි කැපැසිටි එකේ තියෙන ලිමිටේෂන් එක නිසා තමයි මේ
මේක
ඩිමාක් කියලා දෙන්නේ.
මේ දෙන්නේ. අපි මේ කුට්ටියක් ගත්තාම ওই කුට්ටියනේ දැන් අපි මෙතන ඉන්නේ. අපි මෙතන ඉන්නේ. මේක අපවර විඥාන නාම රූප කුට්ටිය. මේ පොළොක් කියලා කොහෙවත් තැනක් නැහැ.
අනිවාර්යයෙන්ම දැන් මේ අපිට
මේක පොළොක් කියලා තැනක් කොහෙවත් තැනක් නැහැ. අහසක් කියලා කොහෙවත් තැනක් නැහැ. අර ධාතු
සම්පූර්ණයෙන්
ධාතු 28යි, සෙත් 121යි, චෛසෙන් 2යි තමයි මේ හැමතැනම විසිරලා තියෙන්නේ. මේක කොහොමවත් පොළොක් කියලා නැහැ මෙතන. ගයක් කියලා මොකුත් නැහැ මේක.
පොළොක් තියෙනවා.
ප්‍රයිමෝඩියස් සුත් කියලා කිව්වම ඒකයි. ඒක ඇතුලේ තමයි මෙතන බ්‍රාහ්මණයෙක් ඉන්න පුළුවන්, මෙතන දෙවියෙක් ඉන්න පුළුවන්, මෙතන පෙරේතෙක් ඉන්න පුළුවන්. අපි දන්නේ නැහැ කොතනද කියලා. එකම දේ අපිට මේකෙන් කියන්න පුළුවන්. මෙන්න මෙහෙමයි මේ පරමාර්ථයට අනුව බලපුවහම
අපිට අපේ සෙන්සස් වලින් එක්ස්ප්ලেইন කරන්න බැරි බව විතරයි අපිට
තියෙන්නේ.
ඒ කියන්නේ අපේ අපේ ඇහැට තියෙන කැපැසිටි නිසා තමයි දැන් උතුමාට අපි මෙතන මේ අවකාශයේ වෙන් වෙච්ච මේ රූප ටික පේන අපිට ලැබිච්ච ඇහි කැපැසිටි.
කැපැසිටි.
මේ කැපැසිටි අඩු වැඩි වීම මත
වෙනස් වෙනවා.
අර කොහොමද බල්ලා බ්ලැක් ඇන් වයිට් එකද
ඒක නම් සයන්ස් ෆිෂන් එකේ ඒ වගේ තමයි ආවේ. බල්ල බ්ලැක් ඇන් වයිට් එක ඔප්පු
කරන්නේ. ඒ උන බල්ලෝ
නැහැ. ඔව්. බල්ලලා නේ.
බල්ලෝ දෙකකින් දිරු
ඉන්නවා. අපේ උන්ගේ වර්ණ පිළිබඳ වර්ණ දරන්නේ කොට ඉවත් වෙනවනේ. ඉවත් එක්ක සමාන පොඩි පොඩි වර්ණ වල අඳුර ගන්න පුළුවන්. නමුත් තියරිටිකලි කියන්නේ මේ සයන්ටිෆිකලි උ බ්ලැක් ඇන් වයිට්. ඒක මේක අපේ ප්‍රමාණයක්. ඔව් අපේ ප්‍රමාණයක් මේක. ඒතර හොඳට බලන්න මේ දැන් අපි දිව්‍ය විමාන ගන්නේ අපි කතා කරන්නේ. දැන් මනුෂ්‍යයන්ටත් ඒකෙන් තියෙන විමානයක්. මනුෂ්‍ය විමානය යක්ෂ විමානය මනුෂ්‍ය විමානය මේකත් විඥාණය විසින් හදපු විමානයක්. ඒ කියන්නේ අපිට මේ පේන කිසි දෙයක් මේ තැන් වල නැහැ. ඔක්කොම ඉතින් හදලා
තියෙනවා. අනේ කිසි දෙයක් ඔය තැන් වල නැහැ කියනකොට
අපිට පේන කිසි දෙයක් ඈ අපිට පේන කිසි දෙයක් මේ තැන් වල
නැහැ. ඒ කියන්නේ එකෙන් අදහස් වෙනවද මේ තැන් වල කිසිව දෙයක් නැහැ කියන එක?
එහෙම දෙයක් අපි කරලා තියෙන්නේ අරක තමයි කරලා තියෙන්නේ. මේ මෙතන තියෙනවා පරමාර්ථය. මෙතන තියෙනවා සම්මුතිය. හරිද? මේ වර්තමානයේ තියෙන සැබවින්ම තියෙන දෙයක් පරමාර්ථයෙන් බලලා තියෙන්නේ. දැන් මේ වර්තමානයේ සැබවින් තියෙන දෙයක් අපිට සම්මුතියත් එක්ක සංසනය කරපුවම තියෙනවා කියලා හැඟෙන දෙයක් පරමාර්ථයට අනුව ඇනලයිස් කරලා මේ තියෙන්නේ. එතකොට ඇනලයිස් කරපුවා බලපුවාම අපි කියන්නේ අපිට නිගමනයකට එන්න පුළුවන් මෙතන අපිට යම්කිසි දෙයක් පේනවනේ. ආන්නේ පේන දේ නම් මෙතන නැහැ. මේ මෙතනත් යම්කිසි දෙයක් තියෙනවා.
අනේ මෙහෙ වෙනසක් නොතිබුණා නම් එහෙම පේන්නත් බෑ.
ඒක තමයි මෙතන සුද්ධ අස්මර කලාප වල වෙනස. මෙතන ධාතු නානත්වය තියෙනුනේ තමයි මෙතන ධාතු නානත්වය.
ධාතු නානත්වයක් පිළිගන්න.
ධාතු නානත්වය පිළිගන්න.
ඒක අනුව තමයි මේ දැනෙන ස්වභාව වල වෙනසක්
තියෙන්නේ. මේක නම්
යමක් තියෙනවා. නමුත් ඒක දකින්නකට අදාළ
නැහැ. අදාළ නැහැ.
අදාලයි ඒක නිවේ වෙන්නේ
අදාලයි අදාලයි හැබැයි මේකට අනුව වෙනස් වෙනවා. හැබැයි මේක නිමේ පේන්නේ මෙතන නෙමේක පේන්නේ. හැබැයි මෙතන තියෙන එක මේක හදන්න බලපානවා. ධාතු නානත්වය බලපානවා.
බලන එක ඇත්තටම තියෙන එකක් නෙවෙයි. මූලික
ඊට පස්සේ අපි තව එකට යමු. මෙතන
හලන්න ඔය කියන ධාතුත් නාමික ධාතු
නෙමේ පේන්නේ.
සංඥා නෙමේ මනසේ
ඇති.
ඔව් සංඥා නේද
ඇත්තනෝ.
ඒවා සංඥා. නෑ. අන්න ඒක තමයි. ඔව්. මම මේ කියලා. ඒ ඉස්සලා මුලින්ම කිව්වේ. දැන් අපි ඔක ඩිෆයින් කරන්න මෙහෙම. ඩිෆයින් කරන්න මෙහෙම. දැන් මේ වගේ අස්කන්නේ. දැන් මෙතන දැන් ඔය අහපු ප්‍රශ්නේ මෙතන අපි කියන්නේ වර්ණ කියලා එකක් තියෙනවා කියලා. වර්ණ මේ අපි කර කියනවා මොකක්ද ශුද්ධ අෂ්ටම කලාපල එකක්. ගෝචර රූපය. මෙතන වර්ණ ගෝචර රූපය දිනනවා. හරි? එතකොට මෙතන අපිට වර්ණේ පේනවා. වර්ණේ පේනවා. එතකොට දැන් අපි ඩිෆයින් කරලා දෙන්නේ මේවයි බුදුහාමුදුරනේ. ඇහි මේ වර්ණය හදන්න පුළුවන්. ඇහි විඥානයේ මේ වර්ණය ගෙන දෙන්න පුළුවන්. යම් කිසි ස්වරූපයක් මෙතන තියෙනවා නම්, ඥානත්වයක් මෙතන තියෙනවා නම් අපි දන්නේ මොකක්ද කියලා. යම් කිසි ස්වරූපයක් මෙතන තියෙනවා නම් ඒ ස්වරූපයට අපි කියනවා වර්ණ රූප කියලා.
එළිය තියෙන එක.
එළිය. බාහිර පරිසරය. මෙතන කහපාට වර්ණය හදන්න පුළුවන්. මෙතන කහපාට වර්ණේ හදන්න පුළුවන් යම් කිසි ධාතු නානත්වයක් මෙතන තියෙනවා. අපි දන්නේ ඒක මොකක්ද කියලා. අපි විඤ්ඤාණයට අනුව නෙමෙයි මේක ඩිෆයින් කරලා තින්නේ අපි. මේ ෆන්ක්ෂනල් ඩෙෆිනිෂන් එකක් නේ මේක. මේක ෆන්ක්ෂනල් ඩෙෆිනිෂන් එකක්.
ඒ කියන්නේ දැන් අපතන අපිට කහපාට වගේ සම්මතෙන් පෙනුනො විඤ්ඤාණේ.
ඔව්.
විඤ්ඤාණේ
අපිට යෝජනා කරාට
මොකක් හරි තියෙනවා නේ.
ඔව්.
එතකොට ඒ අදාළ වර්ණ ස්වභාවයක් මෙතන තියෙනවා.
නෑ කියලා මේ කියන්නේ. ඒකට මෙතන කිසිම සම්බන්ධයක් නෑ. ඒක අපි ඩිෆයින් කරලා දෙන වර්ණ කියන වචනේ. අපේ ඩෙෆිනිෂන් එකේ. ඒක අපේ ඩෙෆිනිෂන් එක.
ඒක අර පේන ස්වභාවයට අදාළ නෑ.
නෑ නෑ. මේකට අදාළ අපි දන්නේ නැහැ මේක මොකක්ද කියලා. මේකේ ඇනටොමි මං කියන්නේ මේකේ ඇනටොමි එක විවිධ ස්ට්‍රක්චර් එක මොකුත් අපි දන්නේ නැහැ. මේ කිසි දෙයක් අපි දන්නේ නැහැ මෙතන තියෙන මොකක්ද කියලා. මේක ෆන්ක්ෂනල් ඩෙෆිනිෂන් එකක් අපි දෙනවා. මෙතන මේ කහපාට හදන්න පුළුවන්
යම් කිසි එක අපව විශ්ව කරපන් ෆන්ක්ෂනල් කියන්නේ
ෆන්ක්ෂනල් කියන්නේ කෘත්‍යමත් පදයක් කියලා කියන්නේ. දැන් උසාවිය ගත්තාම දැන් ඔන්න නඩුකාරයෙක් ඉන්නවා. විත්තිය තියෙනවා. අතල මේ පැත්තේ මේ කට්ටිය කොහොමද ඉන්නවනේ? එතකොට අපි නඩුකාරයාගේ අපි බලන්නේ ඖෂධ මහත්ද කලුද කෙට්ටුද උපාධියක් තියෙනවද නැද්ද එල්එල්බීද මේ මොකුත් බලන්නේ
කාර්ය අනුව
කාර්ය අනුව
කාර්ය එක ඒක ආයේ අහුවත් දැන් මෙතන අපි කර හිතමු කහපාට වගේ පේනවා. හරි.
ඔව්.
එතකොට ඒකට අදාළ ස්වභාවයක් මෙතන තියෙනවා කියන එකද ඔය කියන්නේ?
පංචනෝ සුභ
නෑ ඒකත් නෙමෙයි. දැන් මෙතන කහපාට හදන්න පුළුවන් මේ විවිධත්වයේ ගේන්න පුළුවන් යම් කිසි ස්වරූපයක් මෙතන තියෙනවනේ. අන්නේ ස්වරූපයට අපි වර්ණ රූපය කියලා අපි කියනවා. අපි මේකේ
මේකටද වර්ණ රූපය කියන්නේ මෙතන තේන එකටද
වර්ණ. අපි වර්ණ කියලා මේකම රූපය කිව්වත් පැටලෙනවනේ. වර්ණ කියලා අපි
කියනවා.
මොන නම දුන්නත්
මේකට අදාළ යම් කිසි ස්වභාවයක් මෙතන
තියෙනවා. ඒකෙන් පික් කරනවා නේද?
මේ 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 මේකට අදාළ කියන්නේ මේකේ ස්වරූපය වෙනස් කරන්න පුළුවන් එකක් මෙතන තියෙනවා. නමුත් මේක හදන්න මේක බලපෑවා කියන්නේ මේ ස්ට්‍රක්චර් දිහා බලපෑවා කියන එක නෙමෙයි. කලවම් වල හැදුනා කියන එක නෙමෙයි. මේකේ මෙතන හදන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එකේ වෙනසක් කරන්න පුළුවන්කම මෙතන තියෙනවා.
හේතුව යට තියෙන්නේ නේද?
ඒ නිසා තමයි අපි මේ කැලල ඉඩෙන්ටිෆයි කරන්නේ ඒක වර්ණ කියලා.
මේක හේතුව අරක ඵලය. නේද?
එහෙම නැත්තම්
ඔය පේන හැටි කිව්වේ.
එහෙම නැහැ.
ඔය පේන හැටි කිව්වේ.
මේ පේන හැටි. මේක හැම එකම
අපි ලෝක නැති කරගන්න අයෝනේ.
නෑ
මේකෙන් අපිට පුළුවන්
ඇත්ත දැකරනේ.
දැන් අපි මේකෙන් අපි දැක්කහම මේක දැක්කහම අපිට ගන්න පුළුවන් එක තමයි බාහිර පරිසරයේ මේ මොකුත් නැහැ කියන එක. අපි බාහිර පරිසරෙ මෙච්චර දැකරාට බාහිර පරිසරයේ අපි දැකින එකක්වත් නැහැ කියන එක. අනිත් එක තමයි ගන්න පුළුවන් එක දැන් අපිට අර එක ආලෝක කිරණ කිරණ එන්නේ. එතකොට මේ ආලෝක කිරණ ඇවිල්ලා අපේ හදන්නේ මෙන්න මේ වගේ වර්ණ පිටින් හදන්න ඕනේ. පොඩි පොඩි වර්ණ කැල්ලෙන් හදන්න ඕනේ. ඒක රකින්න එක තනක් නේ අපිට පෙන්වන්නේ. දැන් අර මෙහෙම තමයි මෙහෙම එකක් තමයි අපේ එත තියෙන්නේ විඤ්ඤාණයට. මෙහෙම එකක් තමයි තියෙන්නේ. හැබැයි සමහර දැන් වල මෙහෙම මෙහෙම මේ තිත් වැඩිතන් ඇති. හරි. නමුත් මේක ක්‍රොස් එකක් කියලා ගන්න අපේ හිතෙන් අය. සංඥාවයි. දැන් මේක ක්‍රොස් එකක් කියලා කවුරු කියන්නේ? කවුරු කියන්නේ මේ ක්‍රොස් එකක් කියලා? කොහෙද පිටජගත ක්‍රොස් කියන්නේ? මේක අදාළ නැහැ නේ මේක ඇත්තටම තියෙන මේ ඩොට් එකක් විතරයි නේද?
පිටාගත්තේ
අපි. ඒක විඥාන බේස්.
ඔව්. එකක් අතෝ මේ හදපේක. එතකොට ඒ කියන්නේ බාහිර රූපිතේ මේ ගන්න පුළුවන් නිමිති නෑ මොනවා. මොන නිමිත්තක්වත් බාහිරේ නෑ.
ඔතන තමයි එන්නේ දැන්. මේ වගේ ස්වභාවයක් පෙන්වීම හැකියාව තියෙනවා.
අන්න එතන.
ඔව්. එතකොට මේ නිකුත් නෑ කියන එකට යන්න පුළුවන්.
මොකක් නැහැ කියලා කියන්නේ
ස්වභාවයේ වෙනසක් තියෙන හින්දාමයි මේ විදිහට
එන්නේ. එතන මෙතන කිසිත් නැහැ කියලා තාට ගන්න බෑ. මෙතන අනිත් සම්බන්ධතාවයක් තියෙන දෙයක් තියෙනවා.
එතකොට එතන පේන එක නෙවෙයි තියෙන්නේ.
පේන එක නෙවෙයි තියෙන්නේ. ඒකෙන් අපිට දෙකයි ගන්න පුළුවන්. එකක් තමයි පේන එක
නැහැ. සල්ලාට මොනව හරි
තියෙනවා.
පේන එක නැහැ. පේන එක නැහැ. හැබැයි පේන එක නැති වුණා. පේන එක නැහැ කියලා අපි 100% දන්නවා. පේන එක නැහැ. ඊට අමතරව තියෙන දේ
සම්සම්පූර්ණ.
තියෙන දේ පේන්නේ නැහැ. එන දේ පේන්නේ නැහැ. මේ තමයි අපේ කන්ක්ලූෂන් එක. මේ දෙක තමයි අපේ කන්ක්ලූෂන් දෙක. එතකොට
හලෝ.
මේ එහෙම අපිට ගන්න පුළුවන් එක නිමිති සෙට් එකක් මේක නෑ. තුන තමයි. මේ හැම එකක්ම ඇති වෙලා නැති
වෙනවනේ.
එතන නියම අනිත්‍ය ස්වභාවය මෙතන තමයි තියෙන්නේ. අපි අර ඉස්සලා කතා කරපු හැම අමිත්‍යකම එක ද්‍රව්‍යයක් අනිත් ද්‍රව්‍යයට පරිවර්තනය වෙනවා. අනිත් හරි එතන තියෙන පරිවර්තන. එතන ජරාව කියලා ගන්න පුළුවන් හැබැයි ඒක. අපි දැන් සාමාන්‍ය ජීවිතේ කතා කරන අනිත්‍ය ඒක ජරාවට ගන්න පුළුවන් එක 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 දෙයක් තව දෙයකට පරිවර්තනය වෙනවා මෙතන එහෙම නෙමෙයි මෙතන ඇති වෙච්ච එක ඒ වෙලාවෙම නැති වෙලා තියෙනවා එතකොට අපි රෑට ටෝච් එකක් ගහලා බලන්නේ ටෝච් එක වදින වදින තැන් අපිට පේන්නේ ඒ වගේ අපි මෙහෙම බලනකොට අපිට මේ වදින වදින තැන් තමයි මේ පේන්නේ මේ මේකෙන් තමයි මේ
අපිට දැනන්නේ
එකතු කරලා පෙන්නලා තියෙන්නේ මෙතන එකතු කරලා තියෙන්නේ මෙතන අපිට එක අවස්ථාවක පේන්නේ ටෝච් එකෙන් වදිනා වගේ රෑට චූටි පැල්ලමක් පේන්නේ ඒ පැල්ලම පමණයි අපිට පේන්නේ අනිත් මේ පැත්තේ තියෙනවා හැමෝම පිටිපස්සේ තියෙනවා ඔක්කොම සංඥාවෙන් එකතු කරපු දේවල්. අනිත් තම එකක්ම අපිට එකතු කරලා තියෙනවා එක මොහොතක එකයි පේන්නේ. එතකොට මේ හරියට චිත්‍රපටයක් වගේ.
තමයි ජරාව කොහොමද මේ විස්තර කරන්නේ?
දැන් අපි මේ ජරාව අපි අර ලෞකික විදිහට දැක්කනේ අපි කියන්නේ දැන්
ඒකනේ
පරිවර්ත
ලේසි. දැන් මේ ස්වභාවයට අපි මෙහෙ දෙයක් හිතා ගන්නවා නේ. ඒදී ඊට වඩා පොඩ්ඩක් මේ පැත්තේ වෙනසක් වුණොත් එතනත් දෙයක් හැටි
වෙනසක් වෙනවා.
අන්න ඒ දෙක කම්පයර් කිරීමක් නේද ওই ජරාව කියන්නේ. ඒක පැත්තට.
හරි. ඒ දෙක කම්පයර් කිරීම. මොකද මෙතන සිද්ධ වෙන වෙනස මෙතන සිද්ධ වෙනවනේ.
ඔව්.
මෙතන සිද්ධ වෙන වෙනස මෙතන සිද්ධ වෙනවා නම් එතන මෙතන වෙනස් වෙන්නේ
නැහැ. ජරාවක් ගැන නෙමෙයි නේ කතා කරන්නේ. බාහිරේ ජරාවක්
ගැන. ජරාවක් ගැන. නමුත් අත්‍තරම අපේ සංඥා දෙකක් නේද මේ කම්පයර් කරලා
තියෙන්නේ. ඔව්. සංඥා දෙකක් කම්පයර් කරලා
සංඥා දෙකක් අපි කම්පයර් කළා දැන් අපි ඉස්සර දිපිච්ච සංඥා එකක් දැන් තියෙන සංඥාවක් එක්ක කම්පයර් කරලා අපි මිනිහෙක් මැරුණා කියන්නකො මිනිහෙක් මැරුණා ඇත්තට මැරිච්ච වෙලාවේ සිද්ධ වෙලා තියෙන දිපිච්ච එකක් තව දෙයකට පරිවර්තන වීමක් නේද නේ හැබැයි මෙතන වෙලා තියෙන්නේ මේකක් නෙමෙයි මෙතන වෙලා තියෙන්නේ මේ කඩ කඩ රූප වෙලක් අපි මේ එක එක රූපයක් කියලා ගත්තට එක මලක් කියලා ගත්තට මේ තිත් ගොඩක් තමයි මෙතන තියෙන්නේ මලක් නෑ හරි ඒ ඇති වෙන තුනත් ඒ මොහොතේ ඇති වෙලා නැති වෙනවා හැම වෙලේම චිත්‍රපටයේ රූප දාන්න වගේ ඒ වෙලාවේ හැම වෙලේම ඩොට් ඩොට් ඇති වෙදී නැත වෙනවා මේ කිසිම තැනක නෙමෙයි නේද මේක නිත්‍ය කියලා ගන්න අමාරුයි අපි දකින රූපය අපි දැන් කොක්කලකින් මහත් ඇදියා
බලලා කියන්නේ දැන් මෙතන දකින එක මේ ස්වභාවයක්
තියෙනවා
ඔව් අපි සාමාන්‍යයෙන් අපි හිතමු මේ කබඩ් එක දිහා බලා
හිටියොත්
ඔව් මේකට අදාළ සටහනක් වෙයිලා තියෙනවා
ඔව්
අවසරයක් බැලුවා.
ඔව්.
හිටියක් කිව්වා. ඒ විදිහටමයි.
හා.
එතකොට
එතකොට මෙතන එකම ස්වභාවයක්
නැහැ
ඇති වෙනව නේද? කොහොමදී?
නැහැ. ස්වභාවය. මෙතන දැන් වෙනස්
වෙලාන්නේ. හරි වෙනස් වෙනවා බේින් නැති එකක් ගත්තේ ඒකයි.
ආ මම කරා. හරි. වෙනස් වෙන වෙනස් වෙලා නැත්තම් ඒක තමයි වෙන්නේ. ඒක තමයි පේනවා. එකමයි පේන්නේ. එකම
පේන්නේ.
හරි. වෙනස් වෙනවා දිබ්බ. එකම පේන්නේ. හැබැයි මේ පේන එක බලන්න තියෙද්දි ගොඩක්. ඒක නিত্য ස්වභාවයක් තියෙන තනි එකක් නෙමෙයි. ඒකයි මේ ඩිෆිනිෂන් එකෙන් මෙතන දෙන්නේ. මේක තිත් ගොඩක් විතරයි. මේක එක හැම එකක්ම ඇදලා නැති වෙනවා.
මේක තිත් ගොඩක් කියන්නේ මෙතනින්ද නැත්නම්
ඔව් මෙතන. මෙතන. මේක තිත් ගොඩක් විතරයි. අපිට පේන්නේ එක වෙලාවක එක දෙපක් විතරයිනේ. මේ තිත් ගොඩේ සමාකලනයක් තමයි මේ එකතු වීමක් තමයි මල කියන්නේ. මේක සංඥාවේ මතක එක. මේ මේක එකතුවක් විතරයි. මේ හැම තිතක්ම හැම මොහොතකම ඇති වෙලා නැති වෙනවා. ඇති වෙලා නැති වෙනවා.
කම්පියුටර් ස්ක්‍රීන් එක.
කම්පියුටර් ස්ක්‍රීන් එක. හරි. එතකොට ඔන්න අනිත්‍යතාවය අපිට මේකෙන් හොඳට පේනවා. හරි? මෙතන තමයි අපි අනිත්‍යතාවය හරියටම දාන්න ඕනේ. මේ හතර කායකකට අපිට යන්න පුළුවන්. දැන් ඔන්න පොග්ගලක මහත්ය දිහා මම බලහින්න. හරි? බලන්න ඉඳලා අපි බලනවා මේ පැත්ත. දැන් මට කියන්න පුළුවන් පොග්ගලක මහත්ය ඉන්නවා කියලා. ඒ ඒ ඒ රූපේ දිහාද කියන්න පුළුවන්.
නැහැ. මනසේ ඔයා ඉන්නවා කියලා හිතාගත්තොත් ඉන්නවා.
නැහැ. දැන් මොනවද? දැන් මෙතන අපි ඇනලයිස් කරලා බලපුවාම මේක පේන්න විඤ්ඤාණයක් තෝරන. හරි. අපේ මානසික ආරයක් තෝරන. හරි. බාහිර රූපයක් තියෙනදක් තෝරන. හරි. ඊට පස්සේ විඤ්ඤාණය මානසිකේ බාහිර රූපය අපි මේක අභ්‍යන්තර රූපය කියලා ගන්නවා. අභ්‍යන්තර රූපය බාහිර රූපය මානසික ආරය විඤ්ඤාණය හතරම තියෙනවා. හරි. දැන් අපිට මෙහෙම බලනකොට හතරම කම්ප්ලීට් වෙලා තියෙනවා. මේ පැත්ත බලපු ගමන් ඒක නැතිව. එතන අපිට theoretically අපි එක
මේ අභ්‍යන්තර රූපය තියෙනවා නේ? ඉතින් මෙයා ඉන්නවා කියලා.
නෑ.
මානසික.
අපේ අභ්‍යන්තර රූපය තියෙනවා. හැබැයි අර අපි මේකේ අවසාන ප්‍රතිඵලය විදිහට දක්වමු මේක දැන් නෑ.
මේක නෑ.
ඒකේ මොහොතකට විතරයි එතන තියෙන්නේ. අපි අහක බලපෑටි එක මෙතන නෑ. දැන් තියෙන වෙන එකක්. දැන් ටෝච් එක ඇදලා තියෙන මේ පැත්තට. දැන් මේ රූපේ නෑ. අපිට එතන දැන් කොක්කලගේ කියන මහත්යක් ඉන්නවා කියලා ඩිෆයින් කරන්න බෑ. ටෝච් එක වදිනා වගේ තමයි පැත්තට.
ඒක මේ මානසික ආයතනෙට දැම්මත් ඒක එකමද නේද? අසිතුවිලියොත්
නේ
ඈ කණ්ණාසය ජීව ශරීරෙට විතරද මනසටත් ඒක ඕන සිතුවිල්ලක් ගන්න
ඕනේ
සිතුවිල්ලක් තියෙනවා
ඒක හයටම ඕන
හයටම ඕන මේ හයටම
මේ ඇටිකල් මේ වෙන්නේ
සිතුවිල්ල තිබුණා නැතුව තිබුණා නැතුව සිතුවිල්ල
එතකොට දැන් බලන්න අපි බලමු අර මම කියන දුක කියන එක පොඩ්ඩක් ඩිෆයින් කරන්න වෙනස් විදිහකට යන්න වෙනවා කියලා එතකොට දැන් ප්‍රශ්නයක් අපිට අහන්න තියෙනවා මෙන්න මේ ප්‍රශ්න ටිකට අපිට උත්තර ලියන්න ඕනේ. එක තමයි. දැන් බාහිර පරිසරය මෙව එකක්වත් නැත්තා. දැන් ඔය අපි දකින්න ඕවා බාහිර පරිසරයක් නැත්තා. හරිද? ඒ පේනේ වගේ කිසිම නිමිත්තකුත් නැත්තා. කිසිම නිමිත්තකුත් නැත්තා. මේ නිමිති මේ වේදනා නිමිති කියනවා විදින මිනිස්සුකුත් නැත්තා. පරමාර්ථ වශයෙන් නැත්තම් ඈ පරමාර්ථ වශයෙන් මේ ඔක්කොම පරමාර්ථයනේ දැන් බලන්න අපි මේ කරන්නේ සම්මුතිය අපව පරමාර්ථයේ එකෙන් බලනවා එහෙන් බලපුවම අපිට වෙනවා බාහිරේ මොකුත් නැහැ කියලා අපි දකිනවා මේ අපි ආස කරාට මේව මොකුත් බාහිරේ නැහැ කියලා කිසිම ගණ්ඩ නිමිත්තකුත් නැහැ මේක ඉස්සර මොකුත් නැත්තම් ඒක ඉස්සරක් නැත්තම් මේක විඳින කෙනෙකුත් නැත්තම් හරි එතකොට විඥානයේ මායාවට නම් අහු වෙලා තියෙන්නේ. විඥානයේ මායාවට නම් අපි අහු වෙලා ඉන්නේ. දැන් මේකේ ට්‍රැප් වෙලා ඉන්න එකේ ප්‍රයෝජනයක් තියෙනවා. මේක ට්‍රැප් වෙලා ඉන්න එකේ තේරුමක් තියෙනවා අපිට. මේක තමයි අපි දුක කියන්නේ. බුදුහාමුදුර දුක කියන්නේ මේකට.
මායාවට අහු වෙලා හිටගෙන.
මේක තමයි කන්සෙප්චුවලි අපිට දුක කියලා ගන්න දෙන්නේ මේ. අපිට බාහිරින් අපි විඳින මේ කම්සප් විඳින වගේ කිසි දෙයක් ගන්න දෙයක්වත් නැත්තා. ඒ වගේ කිසිම නිමිත්තකුත් නැත්නම් අපිට මේක ඇනලයිස් කරලා බලනකොට ටිකක් විවේකීව බලනකොට හොඳට පේරෙනවා. දැන් මේ හදිසියට අපි කිව්වට එහෙම කිසිම අණ්ඩ නිමිත්තකුත් මේකේ නැත්තම්. විඳිනේ හේකුත් නැත්තම්. පරමාර්ථ වශයෙන් ගත්තාම. සම්මුතිය ඉන්න විදිහ එක්කනේ. පරමාර්ථයේ විඳිනේ කරෙක් නැත්තම්. මේ බලන කිසිම දෙකේ ස්ථිර ස්වභාවයකුත් නැත්තම්. දැන් මේව කඩ කඩ චිත්‍රපට රූපයක් වගේ කඩ කඩ පේනවනම්. මෙතන දැන් බලන ඉන්න එක මේ පැත්ත බලපුවාම මෙතන නැත්තම් මෙතනනම් තියෙන්නේ. එහෙම දෙකක් නැත්තම් මේ සංකල්ප ලෝකයේ මනසෙන් හදපේවා තමයි මේ ලෝකේ ඉතුරු පුරවලා තියෙන්නේ සංඥා වලින් පුරවලා තියෙන්නේ ඒකත් එහෙම නะ අපි විඥානයේ මායාවට නම් අහු වෙලා තියෙන්නේ ඉතින් මේක මෙහෙම මේ මේ මෙහෙම ට්‍රැප් වෙලා මේ 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 ප්‍රවාහයට ට්‍රැප් වෙලා මෙහෙම මේ ගමන යන එකේ ප්‍රයෝජනයක් තියනවද? ඒක තමයි අපි අහන්න ප්‍රශ්නේ. එතකොට අපිට අන්කන්ඩිෂනලි අපිට කියන්න පුළුවන් නෑ කියලා. අපිට අන්කන්ඩිෂනලි නෑ කියලා. අපෙන් හැමෝත් කවුරුහරි දැන් අපි කොන කෑම කනකොට බඩගින්න දුකද නැත්නම් දුකද එහෙම නැත්නම් සුඛ වේදනාවක් වෙනකොට දුකද ඒක නැතුණාම නැතිවෙනවා කියලා කිව්වොත් ඒක 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 ලෞකික කන්සෙප්ට් අනුව ඒක වෙනස් වෙනවා. සමහර බඩගින්න සැප වේලාවලුත් තියෙනවා. නේද? දැන් විරහ කියන දුක සැපක් නේ අතට. නේ විරහ වේදනාව කියන එක එක්තරා ප්‍රමාණයකට සැපක් විදිහට නැගෙනවනේ හිත ඇතුලේ. ඉතින් ඒ දුක සැප විදිහට නැගෙනවා. ඒක කන්ටිනියම් විදිහට හඳුනාගත්තට එතකොට ලෞකික විදිහට මේක ඩිෆයින් කරලා පරමාර්ථයට යන්නේ නැතුව සම්මුතියෙන් දැකනම සම්මුතිය ඩිෆයින් කරොත් හරිත පේන්නේ.
ඒක තමයි කරන්නේ.
අපි සම්මුතිය ඩිෆයින් කරනවා පරමාර්ථයට කියලා. මේ පරමාර්ථය නතර වෙන්නේ ආපහු වර්තමාන මොහොතට අපි එනවා. මේක තමයි ලෝකෙ තියෙන සැපය දුක. ඉතින් අපි හැමෝගෙම අපි අහන්න ඕන මෙන්න මේ කාරණා ටික මේ විදිහ නම්. ඉතින් අපි මේක
හත්තන මායාව කිව්වේ අර කියපු හතරේ අනිත් පැත්තද?
ඔව් මායාව ඉන්නේ. මායාව කිව්වේ අර දැන් අපිට කිසිම දෙයක් නැති දෙකක් නේ විඤ්ඤාණය ඉන්ටර්ෆේස් එකේ මවන්නේ.
බාහිරේ නැති
දෙයක්. බාහිර දෙයක් මවනවානේ. ඒක විතරක් නෙවෙයි. දැන් අපි ඒක එක කැලලක් නෙමෙයි ආරම්භ වෙන්නේ. මේක මායාව. හරි. වේදනාව
ගන්නවා. ඒ තියනවා කියන එක.
වේදනාව ගන්නවා. ඔව්. මායාව කියන්නේ සැබෑවට නැති දෙයක් නේ අපි මේ විදිහින්නේ.
බාහිරේ තියනවා කියලා
විද්‍යාව කියලා ගන්නකො මේ විද්‍යාව.
අර තමයි විද්‍යාව මොකද්ද කියලා අහන්නේ.
ආ හරි. බාහිරේ 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 නැති දෙයක් අපිට තියනවාසේ මාව
කියන්නේ. තියනවාසේ මාව.
ඒක වේදනාවට කියන්නේ.
වේදනාව ගන්නවා. වේදනාව ගත්තාම වේදනාව අපි දැනෙන්නේ එක මොහොතක් නේ මේ වගේ එකකින් පොලි ගොඩාක් යන්නේ නේ ගොඩාක් ගියත් අර මෙතන සංඥා විදිහට ඒක දුක කරලා ප්‍රොසෙස් කරන මට්ටම මේක නෑ මේක මේක ඇති වෙන වේදනාව මේ වෙලාවේ ඇති වෙලා නැති වෙනවා හරි මේක තියපු උලක් ඔය කියන්නේ එකයි මේක නිමිති හදාද සංකල්ප හදාද නිමිති හදාද ගොඩ වෙන විතර රූපවල කොලිබරේෂන් එකක් තියෙනවා නැවත නැවත ගොඩක් වගේ මේක තමයි මේ රූප රූප ගත්තාම වෙන පිළිවක් වගේ ඒක අපේ සංස්කාර වලින් ඒක තාම යන්න අමාරු ඒකයි ප්‍රයෝජනයක් නැති කියන එක හරයක් නැතියි කියන එක හරයක් නැති දනක් වගේ මේ සංඥාව ගන්නකොට අපි දැක්කම මෙහෙම මෙහෙම තියෙන එකේ මෙහෙම මෙහෙම තියෙන එකේ ඔන්න ඔහම ඔහම තිබුණා මේ මේ එකතු වෙලා තිබිච්ච එක අල්ලගෙන මේකේ මැද මෙහෙම කැල්ලක් තියෙනවා කියලා ඇල්ලුවා. අර පාරේ යනකොටත් අර දෙලිසෙන තැන් වල වතුර තියෙනවා වගේ අල්ලනවා වගේ මේ වැඩිපුර එකතු වෙලා තියෙන තැන් වල මෙහෙම එකක් තියෙනවා කියලා ඇල්ලුවා. සංඥාවක් තමයි මෙරුවක් වගේ. ඉතින් බාහිරෙන් විදින දෙයක්වත් නැත්තම් නිමිත්තකුත් නැත්තම් විඥානය මවන්නේ මායාවක් නේ. මේක ඉස්තරයි කියලා ගන්න දෙයක් නැත්තම් මේ පැත්ත බලලා හිටපු කොබ්බල මහත්තයා මේ පැත්ත බලනකොට මෙතන නැත්තම් මේව ඔක්කොම අපේ හිත පාදුක එකක් නා මේ විඤ්ඤාව විඤ්ඤාවක් නා මේ වේදනාව ජීබුබලක් වගේ කැඩලා යනවනම් මේ වින්දා මේ නැති වුණා මේ වින්දා මේ නැති වුණා ආයි හොයන්නවත් බැ තිබුණා තිබි ඇති වුණා කිසිම දෙයක් නැතුව නැති වුණා නිරුද්ධ වෙනවා කියන්නේ ඒකයි
ඒක නේද දිගටම තියෙන වේදනාවක් කියන එක ඇගරි කිල්ලක් ගත්තොත්
ඔව් ඒ ඒ ඇතුළෙ වෙච්ච එක ඒ ඇතුළෙ නේ ඒක නැතුව නැතුව ඒක නැතුව නැතුව ඒක නැතුව
නැතුව ඒක නැතුව නැතුව
ඒකනේ අපි ඒක පස්සේ තව වෙලාවක ඇනලයිස් කරමුකෝ හරි දැන් අපි එහෙම ගමුකෝ මේක තියෙමු බලන්න හරි සංඥාව මේ විදිහේ නිර්වුවන් නම් අපිට හම්බෙන එක ඉතින් මෙතන ඉඳ ඕනද අපි
මම හිතන්නේ නැහැ ඉන්න ඕන අර ඔක්කොම මේ මේවා තමයි කෙලිම ෆීල් වෙන එක වේදනාවනේ අනිත ඔක්කොම මේ මොලේ අපි කල්පනා කරලා මොලෙන් කරන්නේ වනේ වේදනාව තමයි කෙටි
මොකක් කරේ අල්ලගත්තත් කමන්නේ නේ මන්ද
හැත් අමාරු කරේ
ඈ
හැත් අමාරු කරේ නේද
ඉතනකොට ඉන්න බෑ
නෑ දිලි එහෙම එනකොට
ඔව් වේදනාව අමාරු කරේ
වේදනාව තමයි උතර මේ මේ හරිම පස්සේ හින්දා වෙන වේදනාව පස්ස කපන දෙක තමයි
නෑ ඒක එතන තියෙනවා පොඩි මේකක්
අපි යන්නේ හරි
දැනීම කියන එක
ඔව්
ඔතන අර පොට්ටබ්බේ කියන එක
සතර
මහා ධාතු
ඔව්
මංචය වේදනාව එතන වලට දැනෙන්නේ උපාදාය නහො වෙනසක් තියෙනවා
අපි වේදනාව පොඩ්ඩක් ඇනලයිස් කරලා බලමු මේ මොන වේදනාව හරි දැන්
වේදනාව කියන්නේ මේ කායික වේදනාව කියන එක
මේ පැත්තේ තියෙනවා සැප මේ පැත්තේ තියෙනවා දුක කොහොමද කියන්නේ නේද සැප තියෙනවා මෙතන තියෙනවා අදුක්කම සුඛ කියලා එකක් ඒකනේ සැප සහ දුක අතර වැඩි වෙනසක් අපිට දැනෙන්නේ නැති අදුක්කම සුඛ සුඛ මේක
දුක නැති සුඛ
ඇත්තටම අදුක්කම අසුඛ
අදුක්කම අසුඛ අදුක්කම අසුඛ
ඇත්ත නෑ හරියක ඒක
අදුක්කම අසුඛ සුඛ නැහැ
යන්න පුරුදු වෙලා මේ
අදුක්කම අසුඛ අර අයන්න
නැහැ සුඛ දෙකටම
ආය දෙකම නෑ එතකොට දැන් බලන්නකො සැප අන්තයට ආපුවම මෙතන ඇලීම වැඩි හරි මෙතන ගැටීම අඩුයි හරි මෙතන මෝහය තව තියෙනවා හරි මෙතන ගත්තාම ගැටීම වැඩි ඇලීම අඩුයි මෙතනත් මෝහය තියෙනවා හරි මෙතන ඇලීම ගැටීම ඇලීම මේ දෙකටම වඩා ඇලීම ගැටීම දෙකම මධ්‍යස්ථ ප්‍රමාණයෙන් තියෙනවා හැබැයි මෙතන මෝහය තියෙනවා හරි මේ ආපව අපිට ධර්ම මාර්ගයක් ආයේ විවෘත කරනවා මෙතන සැපේ ඉන්නත් එපා කියනවා මේ සැපෙන් ඉන්න කියනවා මේ පැත්තට දුකේ ඉන්නත් එපා කියනවා දුකෙන් ඉන්න කියනවා මේ පැත්තට හරි අදුක්කම සුඛ වේදනාවට එන්න කියනවා අදුක්කම සුඛ වේදනාවේ දැන් කොහොමවත් ඇලීම ගැටීම ටිකක් අඩුයි මෙතන මොහොනේ දුර්ලංග කියනවා ප්‍රඥාව අවදි කරන්න කියනවා එතකොට සැපෙත් නොයිද දුකෙත් නොයිද මෙතන තියෙනවා රතිය මෙතන තියෙනවා අරතිය හරි මේ පිළිකුල කියලා ගන්න කෙරවලේ පිළිකුල හරි අර දැන් ඉස්සෙල්ලා මම කතා කරපු එකට මේ උත්තරයක් කියන්නේ දැන් අපි පිළිකුලේ ඉන්නේ කොයි වෙලාවෙවත් අසුභය කියලා කිව්වම පිළිකුලේ කොයි වෙලාවෙත් ඉන්නේ මොකද පිළිකුලේ ඉඳලා අපිට මේක කරන්න බෑ අපි පිළිකුල බාරගන්නේ රතිය ඉඳලා මේ මෙහාට එන්න අපි ඉන්නේ කොහොමද රතියනේ රතිය ඉඳලා මෙතෙන් එන්න තමයි අපි පිළිකුල මෙතනින් භාවිත කරනවා පොඩ්ඩක් මෙතන පොඩ්ඩක් පිළිකුල භාවිත කරලා ඒකත් අපහැරලා මෙතන එනවා අපි මේක කරන්නේ විරතිය කියලා රතිය නැතිකම හරි මෙතන අපි කැමැත්තෙන් ඉන්නේ මෙතන ඉන්නේ අකමැත්තෙන් හරි මෙතන තියෙන්නේ කැමැත්ත නැතිකම මෙතන කැමැත්ත තියෙනවා මෙතන තියෙනවා අකමැත්ත අපේ අකමැත්තර නෙමෙයි එන්නේ කියන්නේ ලෝකේ කියන්නේ එහෙම ડિප්‍රෙෂන් මට්ටමට යන්නේ කියලා නෙමෙයි මේ කියන්නේ තියෙන කැමැත්ත නැති කරගන්න කියන්නේ අකමැත්තට යන්න අවශ්‍ය නැහැ ප්‍රතිය විරතියට ගෙන්නයි තියෙන්නේ හැබැයි අරතියට යන්නේ අකමැත්ත පිළිකුලට යන්නේ එතකොට දැන් බලන්න මෙතන සැපේ ඉඳලා දුක දක්වාම තියෙන කන්ටිනියම් එකක් මේ ඒ කියන්නේ මේ පරාසයක් තියෙන්නේ මේ පරාසයක් නෙමෙයි තියෙන්නේ සැප මෙතන වැඩි මෙතන දුක වැඩි හරිද එතන සැප දුක අතර පරාසයකට තමයි මේ ගිහිල්ලා තියෙන්නේ මේක පරාසයක් හරි මේ අන්තයේදී ඇලීම ගැටීම වැඩි මේ අන්තයේදී ඇලීම ගැටීම වැඩි මේ ඇලීම අඩුයි ගැටීම වැඩි දැන් කියන්නකෝ මෙතන සැප මේක පැණි රස හරි පැණි රස කියන්නකෝ මෙතන දැන් මෙතන වෙන රසක් පැණි රසනේ තිත්ත කියන්නකෝ මොන තිත්ත එතකොට දැන් සුද්ධ පැණි රසට කැමති හරි අපි කැමති මිරිස් රසට හරි එතකොට මේ එකම කන්ටිනියම් එක උනත් මේ ඕනම තැනකට මිනිහට ඇලෙන්නත් පුළුවන් ගැටෙන්නත් පුළුවන් මේ පරාසයේ ඕනම තැනකට මිනිහට ඇලෙන්නත් පුළුවන් ගැටෙන්නත් පුළුවන් හරි දැන් ආසියාතික රටවල් වල ගත්තාම දැන් කාන්තාවන්ට කැමති මහතවන්ට රවුම් අඟපසඟ තියෙන බෝල ගෙඩි වගේ ආයතන තමයි අපි ආසියාව කැමති හරි දැන් සුද්දාගේ චිත්‍රපටිය අරන් බලන්න ඔක්කොම පෙට්ටු කට්ටින්නේ නිලියෝනේ කෙට්ටනේ නේද දැන් එක මැස් දෙකනේ සුද්දාන්ට තිබෙත් එක මැස් දෙක අපිටත් තිබ්බේ එක මැස් දෙක මේ පරාසය එතකොට දැන් අපි මේකේ කොතන හරි තැනකට මේ අල්ලලා තියෙනවා මේ පරාසය කොතන හරි තැනක් මේ අල්ලලා තියෙනවා අපි ඉතින් එකම ඇහෙන් හැමෝටම පේන්නේ එකම විදිහට නම් ඉතින් අපි මේ කන්ටිනියම් එකේ කොතනක් හරි දුකක් හරි සැපක් හරි කියලා ගන්න එකේ තේරුම තියෙනවා දැන් එකම එකම ඇහැ නම් තියෙන්නේ ඔක්කොම එකට නම් ගෑනු කට්ටි ඔක්කොම එකට නම් හැමෝටම එකටම විදිහට නම් පේන්නේ හරි නේද එක හැමෝම හැමෝටම දෙන්නේ ප්‍රෝග්‍රෑම් එක පොඩ්ඩක් වෙනස් වුණා සංඥා ඒ ටික එනවනේ හරි අපි කියමු ප්‍රසස්ස මට්ටමේ ඒ ටික අනිත් බාහිර සාධක ඔක්කොම ඇහැට දැනෙන වේදනාව වෙන අනිත් ටික ඔක්කොම සමානයි කියලා හරි හිතුවත් එහෙම හිතුවත් ඉතින් මේ වේදනාවේ ඩිෆරන්ස් එක විතරක් ගත්තාම අපි සමහර කට්ටිය මෙතෙන්ද ඇල්ලෙනවා සමහර අය මෙතන ඉන්නවා මෙතන ඇල්ලලා ඉන්නවා මෙතන ඇල්ලලා ඉන්නවා දැන් දිය වැඩියාව තියෙන කට්ටිය මෙතෙන්ද ඇලෙන්නේ කොහොමද ඒ කට්ටියට ඇලෙන්නේ මේ 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 හරියට හරි මේ හරියට හරි එහෙම නැති කට්ටිය මේ හරි සීනි වල මේ පැත්තට ඇලෙන්න පුළුවන් සමහර කට්ටිය තිත්තත් කැමති කට්ටිය ඉන්නවනේ ඉතින් අපි මේ එක තැනකට කොටු වෙලා ඇල්ලලා ඉන්නකොට මට බොරුවක් නේද මේ මේ කියන්නේ ඒතර මේක හොඳටම පේනවා සැප දුක කියන එක සැප දුක කියන එක සාපේක්ෂයි සහ අපි හදපු එක මේ ලෝකේ සැප දුක කියලා නැහැ අපිට අපි දැන් සැප දුක අනුවනේ මේ තීරණය කරේ වේදනාව හොඳ වේදනාව නරක වේදනාව සමහරට අපිට වේදනාව දැනෙනවා
ඒතර දාගත් එකත් හේතුඵලින්
අපිට දාගත් එකත් කොමක් හද අපි හදාගන්න හේතුවක් ඉඳන් චූටි හේතුවක් ඉඳන් ඩකෝට හදාගත්තු එක
ඔලෝකයක් කොම අපි හදාගන්නේ ඒ ඔලෝකයක් කොම කියන
තේනවා
ඉති ලැබෙන
එතකොට
හේතුවක් දැකීම
මේ අපි වේදනාව විතරක් ගමු
වේදනාව විතරක් ගන්න
වේදනාව විතරක් ගන්නකොට වේදනාව විතරක් ගත්තාම මේ මේ මේකේ හැටියට අපි මේ කියන මොඩල් එකේ හැටියට මේ කොහේවත් වෙනක අපිට සපක්වත් දුකක්වත් තියෙනවා අපිට තියෙන එකම දෙයක් තියෙනවා ඒ මොකද්ද වෙන්නේ මේක මේක තියෙනවා
මෙන්න
අපි ට්‍රැප් වෙලා ඉන්නේ සිස්ටම් එකකට ට්‍රැප් වෙලා ඉඳලා සප සාදු මේ ඔක්කොම විඳවීමක් තියෙනවා හැබැයි ඒ වුණාට ඒ සම්මුතිය විඳවීමක් තියෙනවා හැබැයි
දැන් ඔකේ මම හිතන්නේ මම අහුවේ කායික වේදනාව ගැන.
කායික වේදනාව ගැන නේද? හරි. කායික වේදනාවත් එහෙමම. දැන් කායික වේදන අනිත් ඒවාට සාපේක්ෂවද?
ඔව්.
ඇහැ කනනාසයට
දකින අපි ගෑනු ගත්ත ඇහැ දකින හැටිනේ.
ඔව්.
එහෙම නෙමෙයි දැන්.
කායට හැමෝටම එක විදියට. දැන් මෙහෙම ගන්නකොට
පට්ටක් කැනිලා රිදෙනවා කියලා හිතන්න.
දැන් අහන්නකො. නෑ එහෙම නෙමෙයි.
දැන් ගන්න නිර්මාණය
වෙන්නේ
දුක්.
නෑ නෑ.
කායික දුක.
කායික දුක. දැන් අපි වේදනාව පස්සනාවේ වේදනාව පස්සනාවේ කායික දුක අපි නැති කරනවානේ. කායික වේදනාව
බලන්න බලා
පුළුවන් වේදනාව පස්සෙන්ද කායික වේදනාව නැති කරනවා එතන කායික වේදනාව නැති කරනවා කියන්නේ අපි කොහොමද දැන් මෙතන තමයි වේදනාව විඳින්න තියෙන්නේ හරි එතකොට
නැති කරනවා තියලා
නැති වෙලා යන දෙයක් විතරයි ඇති වෙලා නැති වෙලා යන දෙයක් හින්දා මේක අපිට තියෙන ඉෆෙක්ට් එක නැති වෙනවා
මගේ නෙමෙයි කියලා
මේක දැන් අපිට තියෙන ඉෆෙක්ට් එක නේද අපිට තියෙන ඉෆෙක්ට් එක මේකනේ මේක තමයි අපිට තියෙන ඉෆෙක්ට් එක. ඒකේ තියෙන බලපෑම අපි ඇති වෙලා නැති වෙන දයක් විතර දකිනකොට මේක නැති වෙනවා. මේක නැති වෙනවා. මේක නැතුවම අපිට ඒකේ තියෙන බලපෑම නැති වෙනවා. ඒ කියන්නේ කායික වේදනාවක් තිබ්බා වුණාට කායික වේදනාවත් අපිට මැනේජ් කරන්න පුළුවන් වුණා. තීව්‍රතාවය අඩු වැඩි කරගන්න පුළුවන්.
හැබැයි
අනිත් සෙන්සස් වලට අනිත් සෙන්සස් එක කම්පයා කරලා බලනකොට සමහර කායික වේදනාවක් වැඩි වෙන්න පුළුවන්.
ඒක මැනේජ් කරන්න එක්කේ
ඉන්නවා. ඒක තමයි ඉන්නේ අර ප්‍රායෝගිකව අමාරු ඕක.
ඔය ඔය තියෙන දැනුම.
ඒ වයින් වේදනාව ගණන් ගන්න නැතුව ඉන්න පුළුවන්.
ඔව්. කායික වේදනාව ගණන් ගන්න අමාරුයි.
ඔව්.
ඒක අපි භාවනා කරන කොටත් එහෙමනේ. දැන් අපිට දැන් අපි භාවනා කරන්න ඉඳගත්තාම අපිට ඇහැ වහන්න පුළුවන් කිසි ගේමක් නැහැ. අපි
සම්පූර්ණ බලය ගණන් ගන්න නැතුව ඉන්න
පුළුවන්. සද්දත් අහන්න නැතුව අපිට ඉන්න බෑ. මధుරයක් අහන්න එක බෑ නේද?
අන්න ඒක තමයි.
ඒක තමයි. අර ඔක්කොම මයින්ඩ් එකේ මේක මේක නෙමෙයි. කෙලින්ම
මේකේ ඔතන තමයි එන්නේ අර උපාදාය රූපයි සතර මහා දාය.
ඔතනයි අතර වෙනස එන්නේ.
හා. මොකද ආය පොට්ටබ්බේ කියන එක උපාදාය නෙවෙයි.
නෙමෙයි එකක් නෙමෙයි.
ආ එහෙම වෙනසක්
තියෙනවා. වෙනසක් තියෙනවා නේ. ඒක මට අහුවෙලා අපි ඒක බලමු. දැන් රහතන් වහන්සේලාට
තියෙනවා අපි ධර්මයේ ඒක
පැහැදිලි කරලා. රහතන් වහන්සේලාට කාය වේදනාව ඉතා ගැඹුරින්ම තියෙනවනේ. ඒකනේ සමහර රහතන් වහන්සේලා බෙල්ල කපාගෙන පවා පිටුනන් පාලා
තියෙන්නේ. තියෙන්නේ. එතන පොඩි මේකක් තියෙනවා. රහතන් වහන්සේලා බෙල්ල කපාගෙන නෑ. බෙල්ල කපා ගන්නකොට රහත්
වෙනවා. රහත්ලා. හරි. බෙල්ල කපාගෙන රහත්ලා තියෙනවා. හරි. එතකොට එතකොට හැබැයි ඒ වුණත් ඒකත් අපි බලමු ටිකක් අපි ඒකත් බලමු මේ නෑ මෙතන වැරදි අවබෝධයකට යන්න පුළුවන් අපි රහත් වෙච්ච එක කවදාවත් බෙල්ල කපා ගන්න නැද්ද නැද්ද
ෂුවර් ගන්න නෑ
ඔය ඔය මේ අවස්ථාව
විතරයි හැබැයි කාය වේදනාව ඒගොල්ලන්ටත් තියෙනවා
උන්වහන්සේ කාය වේදනාව
තියෙනවා අයිති නෑ මගේ නෙමෙයි
අපි ඒක බලමු ඒකත් බලමු හරි
කාය සීමා ප්‍රකට
කාය තියෙන හින්දා
ඒක
මෙතනට කාය සීමා තියෙන හින්දා
ඒ කාය සීමා
ප්‍රකට තියලා නැති වෙනවා කියන හිත දානවා. ඔව් ඒ වේදනාව තියෙනවා. නේද?
උන්වහන්සේට ඕනනම් යඩපත් කිරීමේ හැකියාව
ඕනනම් වේදනාව විදිර ගන්න
ගන්න ගන්න නැත්නම් වේදනාව විඳවන්නත්
පුළුවන්. අපි ඒක බලමු නේද? දැන් අපි ආපහුම දැන් අපි මෙතන
දැන්
වෙලා වැඩි දන්නේ නැහැ මම ගත්තා. මම වෙලා ගත්තා වැඩි දන්නේ
නැහැ.
නෑ නෑ. වෙලා ගත්තා නේද? මොකද
මම
හැමදාම ඉන්නේ නැති හින්දා මේක කියන්න. ඔව් කියන්න. එතන මගේ අදහසක් හරි අපි දැක්වාර සම්මුති ටික තිබ්බා. ප්‍රපංච ටික තිබ්බා. ප්‍රපංච ටික මේ හරි තිබ්බා. දැන් අපි අර මේකට නගිනා වගේ මේ කුඩට නැගලි වරලා පල්ලෑ බලපෑ ගැන දැන් කරලා තියෙනවා. හරිද? ඒක පැහැදිලි නේ? එතකොට මේ දැන් අපි ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ ප්‍රපංචයේ ඉඳලා පරමාර්ථයට ගිහිල්ලා පරමාර්ථයේ ඉඳලා ආපහු වර්තමාන ප්‍රපංචය පිරිසිදු දැකලා තමයි තියෙන්නේ. පිරිසිදු දැක්කහම පරමන් පංචේ අපි කොහොම නැති වෙනවා කියලා. ඒක තමයි අපි කියුවේ විමුක්තිය කියලා.
ඒක ආයේ පරමාර්ථයට එමත්ද නැත්තම්
නෑ අපව පරමාර්ථයට එන්නේ අපි. අර මේකේ මෙතන ඉඳලා මෙතන ගිහින් අපි නතර වුණා. මේක ඇනලයිස් කරලා එතනින් එක්සිට් කරනවා. මෙතන තමයි එක්සිට් එක.
ඒ පරමාර්ථේ නෙවෙයි.
නෑ. පරමාර්ථේ මෙතන තමයි අපි එක්සිට් එක.
පරමාර්ථේ ගාන්තය.
ඔව් පංචය.
එතකොට
ප්‍රපංචයේ යථාර්ථයේ වැටීමත් එක්කම වෙන මිදීමක්.
හරි. එතකොට දකින්නේ කොහොමද කියලා බලවනේ. අපි ඉතින්සලා තව උදාහරණයක් අපි ආරම්භ කරමු මේකේ. අපිට මේක මෙදෙන්න පුළුවන්ද කියලා. දැන් වැඩි හිරිනේ ඔක්කොම ඉන්නනේ. දැන් මේක මොකද්ද? මේ කාන්තාවගේ පියවරක් නේ. අපි හැම ගම හරි
කියන්නේ.
ඒ සාරේ ගම යන්නේ. මම ඩිෆයින් කරලා දෙනවා. හරි. මම ඩිෆයින් කරලා දෙනවා. ඒක තමයි පියවරක්. දැන් අපේ මොඩල් එකේ හැටියට දැන් මේකේ පරමාර්ථය අපි දකින්න ඕනේ දැන්. හරි. මේකේ පරමාර්ථය අපි දකින්න ඕනේ. දැන් මේකේ පරමාර්ථය දකිනකොට අපිට පේනවා මේකත් අර කතාවේ විදිහටම මේක මායාවක් කියලා. හරි. මොකද මේකේ වර්ණ රූප ටික ඔක්කොම නේ අපිට මේකේ අපි ඇති වෙච්ච හැටි දන්න අපේ පෙනෙන්නේ කොහොමද කියලා අපි දන්නවා මේ විදියට. හරි. මේකත් එක්තරා හැඩතලයක් විතරයි. අපි අර අපි කිව්වනේ හැඩතල කන්ටිනියම් එකක් තියෙන කියලා. විවිධ හැඩතල තියෙනවා. මෙහෙම ඒවා තියෙන මේවා තියෙන විවිධ හැඩතලට තියෙන පුරවන්නේ. මේ තියෙන එකක තැනක අල්ලලා තියෙන්නේ. හරි. ඉතින් අපි මේකම අල්ලන්නේ. අයිය මේකම අල්ලගෙන. මේක වෙනස්කකුත් අපිට ඕන නම් අල්ලන්න පුළුවන් නේ. මොනවද මොකක් අපි මේ හැඩතලෙම අල්ලලා තියෙන නේ. හැඩතල ගොඩාක් තියෙන්න පුළුවන් ලෝකේ. හරි. සමහර කට්ටිය විවිධ රටවල් වල විවිධ මිනිස්සු විවිධ හැඩතලවල් අල්ලලා තියෙනවා. හරි. අපි කලාකාරයෝ එහෙම කියලා කුංචි කාලේ ඉඳන් මෙහෙම එකක් අල්ලලා තියෙනවා. අපි ඇයි මේක ඇල්ලුවේ? මේක හැදුනේ අර විදිහට. එහෙන් රූපේ බලනකොටම කණි නිමිත්තක් නෙමෙයි, නිමිති ගොඩාක් විදිහට ඇවිල්ලා තමයි මෙතන ඇවිල්ලා තියෙන. ආපහු මේක ඇති වෙච්ච ගාම නැති වෙනවා. අපි දැක්ක නැති වෙනවා කියලා. මේක අටගත්තු වෙලාවෙ මේ යුදුන නැතු වුණා. හරි? මේකේ වේදනාව මේකේ ආස්වාදයක් තියෙනවා නම් ආස්වාදය. මොකක්ද ආස්වාදය? ආස්වාදයත් ආපහු කන්ටිනියු වෙන එක. හරි? දැන් මේක අපි බලමු ආස්වාදය. අර අතරමැදින් අතර කරේ එකයි. දැන් මේකෙන් ලබන්න පුළුවන් වේදනාව තමයි රූපේ වර්ණත් එක්ක අපිට ලැබෙන වේදනාව. හිතට දැනෙන වේදනාව. යම් සංනිවේදනයක් තියෙනවා වර්ණයත් එක්ක, සංඥාවක් එක්ක තියෙනවා නම් යම් කිසි සංනිවේදනයක්. ඒ හිතේ ලැබේ ඒකත් එක්ක ලැබෙන්න පුළුවන් ඒ සතුට තමයි ඒකේ මූලිකම වේදනාව කියලා අපිට ගන්න වෙන්නේ. හරි. දැන් බලන්න මේක වටේට මේක චුට්ටි එකක් නะ. කොච්චර දේවල් මෙහෙම හදලා තියෙනවද මේ අවුරුදු 5ේදී. මේ අවුරුදු 15ේදී. හරි. මේ අවුරුදු 3ේදී. හරි හැටේ දී මේ බෝඩ් එක මදි නෑ එහෙම වෙන්නේ නෑ හරි මේක නේද මේ චූටි දෙයක් නේ හරි අපි බලන්න මේ ලිංගික සංනි මේ එක අපි බලමු ලිංගික ආස්වාදේ පොඩි කිතික වීමක් වෙන්න පුළුවන් නේ අපි ඇත්ත තත්ත්වෙට ගිහින් බලමු අපි ඒක නේ දකින්න යන්නේ ඒක දැක්කයි කියලා වරදක් නෑ නේ පොඩි හිරිවැටීමක් නේ නේ පොඩි දැවීමක් සංසන්දනය කරලා ගන්නද අපි මුත්‍රා පහක් කිරීමයි මල පහක් කිරීමයි එක සංසන්දනය කරලා බැලුවොත් එහෙම මේ දෙකේ වේදනාව වැඩි මේකට වඩා ඒක තමයි චූටි කාලේ ළමයි මේකට ඇලෙන්නේ අපි මනෝවිද්‍යාවේ දින පොඩි ළමයි ලිංගික ආස්වාදයේ ලබනවා මේ කක්ක කරනකොට අපි හාර කරනවා නේ මනෝවිද්‍යාවේ අපි හරියට සංසන්දනය කරලා බැලුවොත් අපි අපේ ලිංගේන්ද්‍රයෙන් ලබන සතුට ටෝටල් මල පහ කිරීමෙන් ලබන සතුටට වඩා අඩුයි අපි හරියට කම්පයර් කරලා බැලුවොත් මොකද්ද කරලා තියෙන්නේ අවුරුදු 5ේදී 15ේදී 30ේදී මේකට වඩා ප්‍රපංච එකතු කරා ප්‍රපංච ගොඩක් එකතු කරා දැන් අතරම අපි රස විඳින්නේ මේ වේදනාව නෙමෙයි මේ ප්‍රපංචය ඒකයි කිව්වේ බුදුහාමුදුරුවෝ ඇසෙන් කනෙන් නාසයෙන් ඇත්තටම ලබන වේදනාවක් හරි සංඥාවක් හරි එකක් තියෙනවනම් අන්නේ වේදනාව හදපු ප්‍රපංච විසින් අභිභවණය කරනවා කියලා ඒක සූත්‍රයක් තියෙනවා හරියට මතක නැහැ පහ අමගේ පොතේ තියෙනවා මේ මේක සූත්‍රයක් තියෙනවා වෙනම සූත්‍රයක් තියෙනවා මේ චූටි වේදනාව තියෙනවානේ දැන් මේකට නැගී සිටින්න දෙන්නේ ප්‍රපංච මෙයාව අභිභවණය කරලා මෙතන නැගී සිටිනවා හරි නැගී සිටපු හින්දා අන්න අපි මේ චූටි වේදනාව අමතක කරලා ලොකු ප්‍රපංච කොටක් රස විඳිනවා ඉතින් මේ වේදනාව කියන්නේ මේ විදිහේ ප්‍රපංච කොටක් ඒකින්ද තමයි කියන්නේ පුරුෂයාගේ ඇත්ත කාමය කියලා කියන්නේ සංකල්ප කාමය කියලා මේ කාමය මෙච්චරයි තියෙන්නේ කාමයේ 10%යි සංකල්ප කාමයේ 90%යි දැන් 10යි මෙතන 90%යි පුරුෂයෙක්ගේ ඇත්ත කාමය කියලා කියන්නේ අපි විඳින ඇත්ත කාමය කියන්නේ සංකල්ප කොටක් තමයි ප්‍රපංච කොටක් තමයි අපි රස විඳින්නේ මෙන්න වේදනාව ඇතිවීම නැතිවීම මෙන්න ආස්වාදයේ ඇත්ත ස්වરૂපය හතර ගත්තාම මේකේ තියෙන ආදීනවය ඒක ඉතාම පැහැදිලිවම කිව්වා අර අයියා මේ එක මොහතක හතන්දරයක් නම් කල්ප ගානක
දැන් ස්වාමීන් වහන්සේ හරියටම
පැහැදිලි කරා
ආස්වාදයේ ටික ඉගෙන අපි ලෝකේ විඳින දේවල් දුකයි දුකයි කියලා ගන්න එක අපිට සමහරවිට හදවතත් එක්ක එකඟව යන්නේ මොකද කොටසක් හැබැයි ඒ යන්නේ එතනදී ආස්වාදයේ ටිකයි ආදීනව බහුලයි කියන එක කරගෙන මේ පැවැටීමෙන් බේරෙන්න කියලා උපක්‍රමයක් හදාගන්න ස්වාමීන් වහන්සේ කියලා
කිවනේ එතකොට අන්න ආදීනව මේ නිස්සාරණය එකකින් ඈත්
වෙන. ප්‍රපංච වලින් ඈත් වෙන.
ප්‍රපංච දේ
ප්‍රපංච වලින් ඈත් වෙන.
ප්‍රපංච
කියන්නේ ප්‍රපංච කියන එක තේරුම් ගත්තොත් ඈත්
කරන දෙයක් නෑ. කරන්න දෙයක්
නෑ. ප්‍රපංච හැදෙන්නේ නැති.
ප්‍රපංච
තියෙන කොට තියෙනවා අර මේ මදුපින්ඩික
සූත්‍රය තියෙනවා නේ.
ප්‍රපංච සංඥා සම්බුදාචරන්ති.
ප්‍රපංචම තමයි අර මම අර මුලින්
කරපේ කතා
කරන්නේ. මම කිව්වේ අර සංඥා ස්කන්ධේ ඩේටාබේස් එක කියලා. අජන් චාහාම්දුරන් වහන්සේ දවසක් ඒ උන්වහන්සේ පුරුද්දක් වශයෙන් තිබිච්ච පුරුද්දක් තිබුණා මේ සේනසුනේ ඉඳලා කඳුකරේ
නැගලා යන්න
බහින එක අලත් යමුම් වගේ හැමදාම එක ස්වාමීන් වහන්සේ නමක් එක රට අවස්ථාව ලැබෙන උන්වහන්සේත් එක්ක යන්න හැබැයි එකම කන්ඩිෂන් එකයි කිසිම දෙයක් සම්බන්ධව කතා කරන්න බෑ නරඹන්න විතරයි පුළුවන් ඊට පස්සේ එක දවසක් එක පොඩි අලුත් ආම් ස්වාමීන් වහන්සේ නමක් කඳුකරේ ගියාම ඊර බහිනවා කියලා දැක්කම කොයි තරම් සුන්දරයිද කියලා කිව්වා ස්වාමීන් වහන්සේ ආපු හැරුණා ඇයිච්චකම බෝලේ අතරගෙන ඇවිල්ලා තහනමක් දැම්මා මේ ස්වාමීන් වහන්සේට අයි කවම දාපුවත් උන්වහන්සේත් එක්ක මේ ගමනේ යන්න ඉන්න බෑ ඊට පස්සේ අනෙක් ස්වාමීන් වහන්සේලා ගොඩාක් කියලා මේ ස්වාමීන් වහන්සේ පොඩි ස්වාමීන් වහන්සේනේ සමාවිල්ල ඒකම ඇයි කියලා. එතෙන්දී උන්වහන්සේ කියනවා ලෝකේ දකින්න එක නතර කළා යා. ඒ කළා ඒ එතනින් එහාට වචන ප්‍රමාස වහන්තු ඒක විස්තර කරනවා. කෙනෙක් දකින්න දේ දැක්ක පමණින් විඳිනවා හැර ඒ ගැන යම් හෝ ඒ කියන අතීත ඒකේ වින්දනයක් කරන්නේ අපි අතීතයත් එක්කලා මේක ලස්සන දෙයක් මේක දැකගෙන මම මෙන්න මෙහෙම හැසිරෙන්න ඕන කියන ප්‍රපංචයට මැදි වුණා.
ඔව්.
එතනින් එහා ලෝකේ එයා ලස්සන දකින්නේ
නැහැ.
ලස්සන පව දකින්නේ. දුක පව දකින්නේ. අර ඒක තමයි අර අපේ සංඥා ස්කන්ධයේ ක්‍රියාකාරීත්වය සංකීර්ණ වෙලා තියෙන්නේ. අපිට රූපය කියනක ග්‍රහණයට පහසුයි. ඒ කියන්නේ සුදස්සන සම්මාස කියන්නේ රූපේ පරිණියව දකින්න උත්සාහ කරන්න වේදනාව සංඥාව කියන දෙක අපිට මේ එදිනදා තියෙන මේ උදාහරණික උදාහරණත් එක්ක
කරගන්න බෑ කියලා.
වේදනාව කියන එකත් උන්වහන්සේ අර පටිච්චසමුප්පාදයේ භවයේ කියන විදිහට වේදනාව කියන එක ඇත්තටම ගත්තොත් පෙර භවයේ විපාකය. විපාකය කියන්නේ අපිට මේ මේ
නේද ලෙක්චර් එක ඉවරලා යන්න.
හරි. ඔකර.
හරි. එතකොට ගොඩාක් වෙලාව ගතනේ. හරි. අවසාන එක අන්තිම එක අන්තිම එක අදින් දැල්ල. එතකොට මේ දැන් අපි දැක්කනේ අර අපේ ප්‍රයිමෝඩියල් සුට් එකේ විඤ්ඤාණ කොහොමද සතෙක් අඳුරගන්න බෑ කියලා. දැන් අර සත නිර්මාණය වෙන මම නිර්මාණය වෙනවා කියලා කිව්වනේ මෙතන ක්‍රියාකාරීත්වයක් ඇවිල්ලා. දැන් මේක බලන්නකො ඔන්න ඔහොම. හරි. දැන් මේක මෙතන ඉල්ලලා තියෙන්නේ මේ බෝලයක්. හරි. බෝලේ හාට මෙහාට යනවා. මේ පැත්තට යනවා මේ පැත්තට යනවා. හරි. මේ තමයි මැද. බෝලේ මෙහාට එනකොට මෙතන ඇලීම තියෙනවා. බෝලේ මේ පැත්තට යන්නේ මෙතන ගැටීම නිසා. හරි. මේ පැත්තට මෙතන ගීපෙක් නම් මෙහාට අදින්න ඕනේ. හරි. මේ තමයි බෝලේ මේ මේ බෝලේ මේක තියෙනවා කෙලස් බර. අරමුණු දෙකක් ගන්නකො මෙතන ඇහැ. මෙතන කන. අරමුණු දෙකක් මෙතන process වෙනකොට මේ පේනවනේ වෙනද. අරමුණු දෙකක් වෙනකොට මේ සංවේදනය මේ දෙපැත්තට කරගෙනවා. මේ පැත්තට අදිනවා. මේ පැත්තට ඇද්දට පස්සේ මේක උඩට ගිය පස්සේ අපෝ මේ පැත්තට ඇදලා මෙතෙන් දෙනවා මේ ආයතන මේ එකම අරමුණ ඔස්සා සංවේදනය එනකොට ආයතන දෙකක් අතර අපේ සංවේදනය ටක්කල මාරු වෙනවා එහාට මෙහාට. ඇයි? එකක ඇලීමෙන් ගිහිල්ලා එතන ආස්වාදය ඉතුරු වෙච්ච ගමන් අනිත් පැත්තට ආය යදිනවා. මේ මෙතන තියෙනවා තමයි.
හයි කණයි ගත්තේ මතකද? ඒ කියන්නේ
ආයතන. අපි දෙකක් මොකක් හරි ගමු. මොකක් හරි ගන්න. මොකක් හරි දෙකක් කියලා ගන්නවා. එහෙම රූප දෙකක් කියලා ගමු අපි. එහෙම රූප දෙකක්
රූපයක් දගෙන
වඩා හොඳයි. ඔව් රූපෙට හයි කණයි. හයි කණයි අපි ගමු ආයතන දෙකක්ම කම්පයා කරමු අපි. එහෙම රූපයක් බල බල ඉන්නකොට
සබ්දයක්
යනවා. ඒ පැත්තට අදිනවා. ඒ පැත්තට ඇදලා මෙතෙන්ද ගියපුවාම මේ පැත්තට ගියපටි මේ පැත්තේ තියෙන ගැටීම ඇලීම අඩු වෙලා මේ පැත්තේ තියෙන ගැටීම මෙහාට අදිනවා. හරි? මෙතන තනියම ක්‍රියාත්මක
හෙට යන්නේ හෙට ඇලීම
හින්දා. ආ මෙහාට මෙහාට එන්නේ මේක ඇලීම හින්දා. නමුත් එහාට යන්න යන්න මේක ඇලීම තවඩා මේ පැත්තට දින ෆෝස් එක වැඩි වෙන හින්දා මේක මේ පැත්තට. මොකද? දැන් අපි ගියක් හදුවා කියන්නේ මොකක්ද? අපි ගේ හදලා ඉවර වෙච්ච ගමන්ම ෆොටෝ සෙට් එක අපි හිතෙන් හදලා ඉවරයි. අපි කොඩ සෙට් එකක් හදලා ඉවරයි. අපි විභාගයක් පාස් කරනකොටම රැකියාව හදලා ඉවරයි. විභාගේ පාස් වෙච්ච එකන රැකියාව වෙනවා. මේ හදලා වෙච්ච එකන ඊපස්සේ කොඩ සෙට් එක වෙනවා. හරි? මේ ඇහත් එක්ක එක ලෝකයක් නිර්මාණය කරපුවාම මේ ලෝකයට අමතරව තව ලෝකයක් තියෙනවා කියන එක අපි හිතේ නිර්මාණය වෙලා ඉවරයි. මේක උපතන තව උපතක් අය නිර්මාණය වෙලා ඉවරයි. මෙතන විපත හදනවා අපව මෙතන උපදා දෙනවා.
එකටත් යන්නේ ඇලීම පැත්තෙන්ම නේද?
ගැටීම නේද? ඔව්. ඒ අවස්ථාවට අනුව වෙනස් වෙනවා. දැන් බලන්න. ආ හරි මට තේරෙනවා.
මේ අරමුණ
මෙතනත් ගැටීම තියෙනවා.
තව එකකට ඇලීමක්
මෙතන ඇලීමක් තියෙන බුණා. දැන් හරි. අවස්ථාවට අනුව. දැන් මේ අන්තරයට ගිහුවම කෙලස් බරන මොකද වෙන්නේ? කෙලස් බර වැඩි වෙනවා. මෙතෙන් ගිහින් බර වැඩි වෙච්ච හැටි මේ බෝලේ මෙතන නතර වෙනවද?
මෙතන
යනවා. මෙතන දාපු බෝලේ මෙතනින් නතර වෙනවද? මෙතන නතර වෙනවා. දැන් මොකද වෙන්නේ මෙතන? හදෙනවා. නතර වෙන්නේ නැති ස්පයිරල් එක. හාමුදුරුවෝ දියසුලිය කියන්නේ මේකට. මේ තැන්තැන් වල මේ කේක් ගෙඩියේ තැන්තැන් වල මේ කැරකෙන්නේ ඒක වෙනද? අවිද්‍යාව. අවිද්‍යා අන්ධකාරය තුළ ඇලීම ගැටීම දෙකට තමයි තණ්හාව කියන්නේ. තණ්හාව කියලා කියන්නේ ඇලීම ගැටීම දෙකට අවිද්‍යා අන්ධකාර පසුබිමේ බෑග්ග්‍රවුන්ඩ් එකේ ඇලීම ගැටීම දෙකටම තමයි තණ්හාව කියන්නේ. ඉතින් මැදින් තණ්හාව කියලා ලියවනම් හරි. මේක තමයි නොනවතන පෝස් එක මේ. සුලිය කරගෙන නොනවතන පෝස් එක තමයි මේ. දැන් කෙනෙක් ඇහෙන් රූපයක් බලනවා. කෙනෙක් ඇහෙන් රූපයක් බලනකොට මෙතන තියෙනවා සෙන්ට් එක. දැන් මේ සෙන්ට් එකේ බලහින්දා තමයි මට කරකෙන්න පුළුවන්. නේ? සෙන්ට් එකේ බලහින්දානේ මට කරකෙන්න පුළුවන් නේ? මේ බලහින්දා මෙහාට පෝස් එකක් තියෙනවා. සෙන්ට් එකේ හින්දා මෙහාට පෝස් එකක් තියෙනවා. එහෙනම් මේක සමතුලිත ගන්නනේ. නේ? මේ තියෙන්නේ ඇලීම ගැටීම තමයි මේ දෙපැත්තට ප්‍රියාත්මක වෙන්නේ අපව. හරි. කෙලස් බර වැඩි වෙන මේක රවුමම කරගෙනවා. කෙලස් බරත් අඩු කරපුවාම මේ සෙන්ට් එකත් අඩු කරපුවාම ඒ කියන්නේ ප්‍රමේයෙන් මේක මේ පැත්තට එනවා. හරි. ප්‍රමේයෙන් මේක මෙතෙන් දෙනවා. එතකොට අපිට මැද ඉඳන් දකින්න පුළුවන් මේ අපි යම්කිසි අරමුණක් ප්‍රොසෙස් කරනකොට ඒ අරමුණත් එක්ක බද්ධ වෙන්නේ නැතුව අපිට මැද ඉඳන් ඒක දකින්න පුළුවන් වෙනවා. මේ conceptually බලන්නකො අපි යම්සි අරමුණක් process කරනකොට මේ අන්තයට යන්නේ නැතුව වටේ මේ අන්තයෙන් අන්තයට මෙහෙම correct කර ගියන් නැතුව ගමන center එකෙන් ඉඳන් අපිට බලන්න පුළුවන් වෙනවා. මැද බර අඩු වෙන්න ඕන, කෙලස් බර අඩු වෙන්න ඕන. මැද ඉන්නේ මම. එතකොට ඇහෙන් කණෙන් නාසයක් අරමුණක් ගන්නකොට ඒ ගන්න හැම අරමුණක්ම අරමුණත් එක්ක බද්ධ වෙන්නේ නැතුව යාට වෙන්න පුළුවන් වෙනවා. මෙතනදී අරමුණක් එක්ක බද්ධ නොවුනහම මේ ගේ හදපු මගේ ගේට්නේ මගේ කුෂන් සෙට් එක ගන්නෙ. මෙතන අරමුණේ අපි නොබැඳී සිටපුවාම මෙතන රෝකෙන්නේ නැති. මෙතන පවතින්නේ නැති නිසා මෙතන පවතින්නේ නැහැ. මේක තමයි නෝන කියන්නේ. කන්සෙප්චුවලි ගත්තොත් ඇනලයිස් කරලා බලන්න පුළුවන්. එතකොට අපි බලමු මම හැදෙන්නේ කොහොමද කියලා. මමද කැලේ අනිත් ටික අපි ඔක්කොම කතා කරානේ. මේක විනාඩි පහෙන් කියන්න පුළුවන් කතාවක් නෙමෙයි. පොතක් කියලා කියන්න ඕන කතාවක්. මේ තරම් ගැඹුරු දර්ශනයක් තියනයි කියන එක තමයි ඇත්තට කියන්න ඕනේ. මැද තියෙන මම. දැන් බලන්නකො මේ මම වටේ තියෙන දේවල්. තුනක් තියෙනවා. අර මේ ප්‍රවාහයේ ඇතුලේ මේ අරමුණු ප්‍රොසෙස් කරනකොට මෙන්න මේ ටික තමයි මා කියලා define කරපු කැලලක් තියෙනවා. අපි හිතනවා මෙන්න මේ ටික තමයි වපසරිය වගේ කියලා. අපි මා කියලා මෙතන අඳුරගන්නේ ඒක තමයි. පළවෙනි එක. ඊට පස්සේ මේ මා මොකද කරන්නේ? වටේ ඉන්න මාත් එක්කයි ලෝකයක් එක්කයි compare කරලා හදනවා. මම කියන identity එක හදනවා. මේ මා කියන අඳුරගත්තා. මේ මම කියන ඩෙන්ටිටි එක හැදුවා. හරිද? ඊට පස්සේ එයා මෙන්න රවුම කරගනවා. මෙන්න තන්නවා.
වගි.
අපිට මේ මම කියන කන්සෙප්ට් එක ඇනලයිස් කරලා ඔක්කොම දින කැලිකැලියට කඩලා බලුවොත් අනිවාර්යයෙන් මේ තුනට දාන්න පුළුවන්.
මා කිව්වේ ආත්ම
දෘෂ්ටි. සක්කාය දෘෂ්ටි කියලා කියන්නේ මේ ප්‍රවාහය මේ අර ප්‍රයිමෝඩියල් සුප් එකේ අපි දැකපු මේ ප්‍රවාහයේ කෑල්ලක් මේක මගේ වපසරිය කියලා අයිඩෙන්ටිෆයි කරගන්නවා. ඊට පස්සේ ඒක අනිත් පැයට සාපේක්ෂවම අයිනවා. ඊට පස්සේ මේ රවුම කරකන්න මෙතන තණ්හාව හදාගෙන රවුම කරගන්නවා. මම
යෝගේලදී
සෝවන් වෙනකොට මා යනවා. සෝවන් වෙනකොට මා යනවා. අනාගාමී වෙනකොට අපි කතා කරා මගේ යනවා. අරහත්ත්වයේදී මම යනවා. අරහත්ත්වය දක්වාම මම කියන concept එක තියෙනවා. හැබැයි දෘෂ්ටිය නැහැ. සෘෂ්ටිය නැහැ. ආසාව තියෙනවා යකිතේ. අනාගාමී භවයේදී තමයි ආසාව නැති වෙන්නේ. මනගනීම complete නැති වෙන්නේ අරහත්ත්වයේදී. මේ තමයි අපි අර circle එකේ මැද හිටපු මාගේ ස්වරූපය. දැන් බලන්න. අපි හොඳටම දැක්කම මෙහෙම කෙනෙක් නැහැ කියලා. ඒ මෙතන අපි දැක්කනේ ඔක්කොම තියෙන්නේ තැන් තැන් වල කෑලි මේක කෑල්ලක් ඩිෆයින් කරන්න බෑ කිව්වනේ ඒක මේ කෑල්ල බරු මේක බරු පැහැදිලි අපිට කෑල්ලනේ කතා කරන්න දෙයක් නැහැ මේ කෑල්ලගෙන දෘෂ්ටියෙන් අපි නිදහස් වෙන්න නම් අපිට දැක්කනේ මේ සුප් එකේ ඕන දේවල් තියෙනවා ඉතින් මේ කොහෙවත් නැක් මා කියලා අපි හිතුවට මේ 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 වපසරිය ඇතුළේ මේ මේ ශරීරය ඇතුළේ මා කියලා කෑල්ලක් ඩිෆයින් කරන්න කියන මෙතනත් මේ විඤ්ඤාණය මේ හැමතැනමත් තියෙනවා මේක ඇයි කොහෙවත් නැක් ඩිෆයින් කරන්න තැනක් නැහැ මේක මේක බරු හරි
දර්ශනෙන්
ක්ලියර් කරගන්න පුළුවන්. දර්ශනෙන් ක්ලියර් කරන්න තියෙනවා. අනාගාමී වෙනකොට අපි දැක්ක ප්‍රපංච ටික අයින් කරපු හැටි මේක අඩු වෙනවා. අපි දැන් ඉස්සලා දැක්කනේ ප්‍රපංච ටික අඩු කරපු හැටි අපි කාම අසුදියා බල්ලා ලැබෙන වින්දනේ අපි ඩවුන් වෙනවා නේ. අවසානයේ අන්තිම මොහොතේ තමයි මේ මානෙක නිකැලල ඇත්තම ගැලවිලා යන්නේ. අපි අවසාන ඥාන දර්ශනය ආවත් මේ නාන දර්ශනේ අනිත් අයට සාපේක්ෂව මට තියෙනවා කියන හැඟීම තියෙනවා. ඒ මන ගැනීම නැති වෙන්නේ නැහැ. ඒකත් නැතුණු හැටි තමයි මෙතනින් නිල් ගැලවෙන්නේ. එතකොට මෙන්න මේක තමයි අපි අර මැද තිබු කෑල්ල ඇනලයිස් කරලා බැලුවේ. ඔක තමයි මැද තිබු චේ කෑල්ල අරගෙන. මේ ෆ්ලෝ එකේ අපි කියන්නේ කේන්දරයක් වටා කැරකෙනවා කියලා. ඔන්න ඕක වටා තමයි මේ බෝලේ කැරකෙන්නේ. මෙතන ඉන්නවා මම මේ බෝලේ මේක වටා තමයි කරකෙන්නේ මේ මෙතන ආයතන තියෙනවා හයක් මේ ආයතන හයටම මෙහෙම මේක යනවා ආයන හයට ඒක තමයි මේක නූල් ජාලාවක් වගේ අපිට පේන්නේ හැමතැනටම මේක දුවනවා මේක නිසල වෙනවා දුවන එක දැන් අරමුණ මෙතන ඉඳන් විතරයි බලන්නේ මෙවට දුවන්නේ ඇයි මෙතන තියෙන ඇලි තණ්හාව නැති වෙලා මෙන්න මේ නිසල කිරීම තමයි අපි නිවන කියලා ගන්න මෙහෙම කෙනා අෂ්ටලෝක ධර්මයේ
අම්පාවෙන්නේ
සැලෙන්නේ මොකද මෙයාගේ තැන් තැන් වලට පයින්නේ එක තැනක නිසල වෙලා ඉන්නේ හරි අරමුණෙන් අරමුණට පයින්නේ කියන්නේ රහතන් වහන්සේලා කියන්නේ මගේ හිත අරමුණ දැන් ආයතන හයේ දුවපු වඳුරඹ මම දැක්කා වඳුරඹ තවත් පයින්නේ නැහැ කියලා මේ වඳුර දැන් ආයේ කොහටවත් පයින්නේ නැහැ ਉਹ එතනම නිසල වෙලා අපි මෙතෙන් ආවේ නාම රූප දැකලා විතරයි අපි නාම රූප දැකලා තමයි මෙතෙන් ආවේ. ඒකෙන්ද අර අපේ බෞද්ධ විදියට මේ අපිට මාවතක් තියෙනවා. මාවත තමයි අපේ නාම රූප ටික දැක්කම හරිය පිළිසිඳ අපිට මෙතෙන් දෙන්න පුළුවන් කියන එක තමයි මම කන්ක්ලූෂන් එකට මට කියන්නේ. දැන් තමයි ඔබතුමා හරි වැඩේ තියෙන්නේ. අනේ මම මොකක් හරි වැරදිට හිතාගෙන ඉන්නවා නම් දැන් ක්ලියර් කරලා දෙන්න ඔබට.
හරි වැරදි කියන්න අපි තාම ප්‍රශ්නේ තියෙන්නේ ඔක ධර්මයට ගැලපෙනවා කියලා කියන්න බෑ.
ඔව්.
හරි. ධර්ම ගැලපණේ කියන්නේ. හ්ම්. අපිට ප්‍රශ්නේ තියෙන්නේ ඕකෙන් දැන් හරි මෙහෙම වුණානම් මෙහෙමයි කියන එක දැන් එතෙන්ට එන්න කොහොමද? මොකද්ද?
සීල සමාධි ප්‍රඥා.
ප්‍රායෝගික
වෙන්නේ.
ඔතන ලේසියෙන් කියලා බැහැ කියන්න බෑ. නේද? ඔය කරුණු ටික කියලා බේරෙන්න බෑ.
කරන්නේ කියන එකට මේ අන්තිමට එන්නේ මොනවා එතන තමයි අර දැන්
අපිට වැඩගත්ම කෑනේ තියෙන
වැඩගත්ම කෑ
දර්ශනය ක්‍රියා කරලා මේ අතරම එතෙන් එන්න පුළුවන් ඒකේ මේ දැන් එතන එතන අතරම අපිට කන්සෙප්චුවලි ඇනලයිස් කරන්න දැන්
ඒ වුණාට කරන්න වැඩක් තියෙන්න ඕනේ නේ මොකක්ද
කරන්න වැඩක් තියෙන්න පුළුවන්
වැඩක්
කන්සෙප්චුවලි ඇනලයිස් කරන්න බෑ එතන අතරම දැන් අර දැන් අපිට අතලිස් කමටහනක් තියෙනවනේ අතලිස් කමටහනක් තියෙනවනේ ඒ හතරිස් කමටහනම අර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන විදිහට ඊගාවට සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ප්‍රායෝගික ක්‍රමයට දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන සංකල්ප ක්‍රමයයි සතිපට්ඨාන තියෙන ක්‍රමයයි දෙකම එකතු කරලා ආත්මෝ නාම රූපේ අර නාම රූපේ තියෙන ප්‍රපංච ටික පරමාර්ථය ගිහිල්ලා කඩන එක තමයි අතන මොකද කරන්නේ
එක්ස්ක්ියුස් මී මේ රොටි මේ අපේ බෞද්ධ channel එකේ සිවුන්දේ විදිහට නපුසු එන්නේ මේ මේ මෙයාට මේක රෙකෝඩ් මෙයා රෙකෝඩ් කරගෙන දායි බෞද්ධයකට පතරට යන්නේ නේද
yeah well genius yeah it's okay you continue I don't want to
ධර්ම මාර්ගයේ ගත්තා මට හිතන විදිහට තමයි මම අහන්න බැල්ලේ. ඒ කියන්නේ දැන් දැන් සතිපට්ඨාන සූත්‍රයේ කියන එක ඇත්තම ආරාෂ්ඨාංගික මාර්ගයමයි.
ඒකයන මාර්ගයේ වෙන්න
බෑනේ. ඒකට මේ ඒක මැද කැල පොම්බලා තියෙන්නේ. සතිය පොම්බලා තියෙන්නේ.
සතිය අනිවාර්යයි කියන එක ප්‍රපංච වලින් මිදීමක් නේ අන්තිමට එන්න ඕන. ප්‍රපංච හැදෙන්නේ කොහොමද? ඒක කොහොම හරි නොහැදෙන පැත්තකට ගෙනියන එක තමයි මං හිතන්නේ සතිපට්ඨානෙන් කරේ. දැන් ආරෂ්ඨාංගික මාර්ගයෙන් කරන්නේත් ඔව්.
මම
දකින්නේ.
නෑ අපි සංසන්දනය කරලා බලමු. මෙච්චර අන්තිම එකක් අපි අන්තිමට
වදිනවා. ඒක මං හිතන්නේ අර
ප්‍රායෝගිකව දැම්ම වෙලා.
ඔව් ප්‍රායෝගික පැත්ත දැම්ම නම් ඊට හොඳයි කියලා මට හිතෙන්නේ මොකද දැන්.
මොනවද ගන්නව? ඔන්න. දැන් අපි ගමු මෙතන ශීරය කියලා ගන්නකො. මෙතන සමාධිය කියලා ගන්න මොකද නැත්නම් තව පොඩ්ඩක් සතිය කියලා ගන්නකො සතිය වීර්යය ඊපස්ස සතිය ඊළඟ සමාධිය ඊපස්ස ප්‍රඥාව දැන් මේ මාර්ගයනේ ඵල ටිකක් තියෙනවානේ නේද ඵල ටිකක් තියෙනවා ඵලෙනි ඵලෙ මොකද්ද
දැන් මාර්ගේ පොඩ්ඩක් කරෝ මේව දැම්මනේ නෑ එක්කෝ සීල සමාධි ප්‍රඥා එහෙම නැත්නම් අංග 8න් කියන්න
පුළුවන් සමාධි ප්‍රඥා කියලා ගන්නකො. සීල සමාධි ප්‍රඥා කියන්නකො. මෙතන තුනක් තියෙනවානේ.
මෙතන සමාධියේ අංග තුනක් තියෙනවා.
සමාධි අංග තුනක් තියෙනවා. මෙතන දෙකක් තියෙනවා. මෙතන හතරක් විතර තියෙනවා.
තුනයි.
තුනක්. හරි. මෙතන තියෙනව මොකද්ද? අපි ඉස්සෙල්ලා කිව්වා මේ ඔක්කොම කලකිරීම තියෙනවා. නිබ්බිදා කියන්නේ
ප්‍රඥා
නෙමෙයි. ඊට පස්සේ මෙතන තියෙනවා යථාභූත ඥාන දර්ශනය. ඵල දෙක ඥාන දර්ශනය. යථාභූත නාම දර්ශනයෙන් පස්සේ තියෙනවා විරාගය අපි කතා කරා විරාගය හරි විරාගයෙන් පස්සේ තියෙනවා නිරෝධය අපි කතා කරා ඊට පස්සේ තියෙනවා විමුක්තිය ඥාන දර්ශනය
ඔව් මේකේ ප්‍රතිඵල
මේකේ ප්‍රතිඵල මේක මාර්ගේ නම් මේ ඵල ටික මේක ඵලයක් නෙමෙයි හොඳට මතක තියාගමු මේක ඵලයක් නෙමෙයි
මාර්ග
මේක ඵලයක් නෙමෙයි ප්‍රඥාව කියලා කියන්නේ ඇත්තටම කෑලේ කුඩා කෑලේ වලට කඩලා බඳලා බලන්න පුළුවන් හැකියාවට මනුෂ්‍යයෙක් සතු හැකියාව අර අපි විග්‍රහ කරා වගේ නාම රූප කැලිය වලට කඩලා ඒ වතර අන්තර් සම්බන්ධතාවය අඳුර ගන්න පුළුවන් හැකියාව තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඒතර මෙන්න මාර්ගය. දැන් සතිපට්ඨාන සූත්‍රය නම් බලපුවම මුලදෙම කියනවා මිනිසුන්ගේ හිතේ තියෙන ක්‍රෝධේ වෛරේ සංසිඳුවා ගන්න කියලා. මොකක්ද මේ කියන්නේ? ඒක. තාජුට්ටක් කළා නෝ පොඩ්ඩක් තා පොඩ්ඩක් එහාට යනකොට කියනවා මේ ඉරියව් ගැන හිතුවොත් එහෙනම් මේ ඉරියව් විතරයි තියෙන්නේ කියලා හිතන්න කියලා. වේදනාව ගැන කිව්වොත් මේ වේදනාව විතරයි තියෙන්නේ කියලා හිතන්න කියලා කියනවා. මොකක්ද මේ කියන්නේ? හරි. එනවා බෙට. තාතුට්ටක් වෙලා කියනවා. අනිශ්චිතෝ ච විහෙරති කියලා. අනිශ්චිතව ඉන්න කියලා. මොනවාද? මම ප්‍රපංච ආස්තව මෙවත්තේ කලවම් වෙන්නේ නැතුව ඉඳ ගන්න. කලවම් වෙලා ඉන්නේ නැතුව ඉඳ කියනවා. මෙතෙන් දැරිලා. තා චුට්ටක් කල යනකොට කියනවා මේ ලෝකේ තියෙන කිසිම දෙයක් ගැන ඇලෙන්නේ නැතුව ඉඳ කියලා.
ඒක සීලය කියලා වෙන් කළේ කායනුපස්සනා ඒ හරියද?
ඒ ඔක්කොගේම තියෙන සමස්තය.
සමස්තය.
ඒ ඔක්කොම සමස්තය දෙන්න ඉස්සෙල්ලා මෙතනින්ම කියනවා මුලදීම පටන් ගන්න පළවෙනි ඡේදයේම කියනවා ඔයාලගේ හිතේ තියෙන ලෝභ දෝෂ මොහ ටිකක් සංසිඳව ගන්න කියලා. පටන් ගන්න ඉඳගන්නත් ඉස්සෙල්ලා ඔය හිතේ තියෙන මේ දැඩි මේ දෝෂයයි ලෝභයයි සංසිඳව ගන්න මෙතන ඉඳගන්න කියලා. ආනාපාන සතියක ඉඳගන්න කොටත් ඕනම තියෙන ඉඳගන්න කොට මෙතෙන් දෙන්න කියලා. දැන් මේක නිකරලා තියෙන්නේ මොකද්ද මේ? මේක නිකාම බටයක් නේද? සංකල්ප ගොඩක් තියෙන බටයක්. මේකේ මේකත් බටයක් තමයි. මේ බටේ මැද ගැලලා මෙතන පොඩ්ඩක් උම්බල දෙනවා. මේක තමයි සතිය. එච්චරයි වෙලා තියෙන්නේ. මේක වැදගත් නිසා මේක ගොඩාක් විස්තරාත්මකව ගොඩනගන හැටි කියලා දීලා තියෙනවා. එකම බටේ මෙතන පොඩ්ඩක් රත් කරලා දෙපැත්තෙන් උලම් පිම්මම මේක උම්බල දෙනවා. සීලය, සතිය, සමාධිය මේ ඊට පස්සේ මේවා කලකිරීම මෙතනින් කෙලින් වෙනවා බෝධිඅංග හතට. බෝධිඅංග හතට. බෝධිඅංග හත කෙලින්ම විද්‍යා විමුක්ති සම්පූර්ණ කරනවා. මේක තමයි ප්‍රායෝගික මාර්ගය. මේක කන්සෙප්ට් එකේ කියලා තියෙන ඔක්කොම මේ කන්සෙප්චුවල්. එකක් මේක ප්‍රායෝගික මාර්ගය. එතකොට මේක තුල යන එකක් මෙතන අනිශ්චිතව ඉන්නවා. මම කියන සංකල්ප කඩනවා. මම කියන සල්කාල කඩන්න ඕනෙ නේද තමයි කියන්නේ ආධ්‍යාත්මික බාහිර බලන්න කියලා. අපි කිව්වා. අර මේ සුප් එකේ මම කෑල්ල විතරක් නෙමෙයි මෙවුවා තියෙන්නේ මේන් අජ්ජන්ත බහිද්ද දෙකේම මේක තියෙනවා. කියලා මේක අඩු කරගන්න කියලා. සතිපට්ඨානේ හරියට හැමෝම වඩනවා නම් ඒත් ආරණ්‍ය අෂ්ටාංගික මාර්ගයේ මේ විදිහට ප්‍රායෝගිකව වඩන්න පුළුවන් මේ විදිහට. එකම දේ වෙන්නේ මේක කන්සෙප්චුවල් යන විදිය මේක ප්‍රායෝගික යන විදිය කියලා තමයි මට තේරෙන්නේ. එතකොට දැන් කෙනෙකුට ඕන තැනකින් පටන් ගන්න පුළුවන්. කෙනෙකුට ඕන තැනකින් පටන් ගන්න පුළුවන්. මෙතනින් පටන් අරන් යන්නත් පුළුවන්. මෙතනින්ම පටන් ගන්නත් පුළුවන්. මේ හරියෙන් පටන් ගන්නත් පුළුවන්. අපි කරේ මේ හරියෙන් පටන් ගන්න. මේවා සුළු වශයෙන් වැඩිලා ඇති. අවශ්‍ය ප්‍රමාණයට ප්‍රසස්ත ප්‍රමාණයට වඩනට පස්සේ මෙතනින් පටන් අරන් උඩට යන්නත් පුළුවන්. කියලා මට හිතෙන්නේ. හරිද දන්නේ? ප්‍රායෝගිකව ගත්තාම
දැන් ප්‍රායෝගික පැත්ත තමයි වැදගත් වෙන්නේ.
ප්‍රායෝගිකව ගත්තාම දැන් අපි අර මේකම ගන්නකො. හරි ස්ටෙප් පහ ගියා නම් අවසානෙත් එතන තමයි. මෙතනින් පටන් ගන්නත් පුළුවන්. මෙතනින් පටන් ගත්තත් ඇතිවීම බලනකොට ඒක සමාධියක් වෙනවා. ඔය දෙක දැක්කත් ඇති. මේ සමත කමටහනක්ම ඕනේ මේ හිත සමාධිමත් වෙන්න. විදර්ශනා කම සමටහන්නොත් හිත සමාධිමත් වෙනවා.
ඒක කෙනාට වෙනස්
වෙන. එතන වෙනස් වෙන්න පුළුවන්. ප්‍රඥා දික් කෙනෙකුට මේක ඇති. කඩලා බලන්න පුළුවන් එතනකොට. වේදනාව නැසෙ. මේ මෙතන අපි දැක්කම මෙතන මෙතන තියෙන අපේ ආස් මොකක්ද මේ ආස්වාදය දැක්කනේ. ආස්වාදය දැක්කා. ආදීනවය දැක්කා. එතනත් එනවා නිස්සාරණය. මේකත් ඒ විදිහම තමයි. මෙතනින් පටන් ගත්තත් පුළුවන්.
ඒතන ඇතිවීම නැතිවීම කියලා
පරමාර්ථය
ඔබතුමා අදහස් කරන්නේ අර ඇහැ ඇතුලේ තව විඥාණයට
එතනම තියෙනවා ඉපදීම නැතිවීම එතනම තියෙනවා ඉපදීම නැතිවීම එතනම තියෙනවා මරණය එතනම තියෙනවා ප්‍රවෘත්ති එතනම තියෙනවා ප්‍රතිසන්දි ඔය ටික කෙනෙක් දැක්කන දැන් මම නැති වෙනවා ලෝකයක් නැති වෙනවා මේ දෙක අතර අන්තර් සම්බන්ධයක් හොඳට දකිනවා. එතනින් උතනින් පටන් ගත්තා. ඒකනේ නිවනට පොතනින් මේ තොට තියනවා කියලා කියන්නේ. පොතනින් පටන් ගත්තා. පොතනින් පටන් ගත්තත් මොන කමටහනේ මොන දියා හිතට බැලුවත් මම කියන කන්සෙප්ට් එක ගැඩුණා නම් මම කියන කන්සෙප්ට් එක ගැඩුණා නම් අපි දකින දේවල් වල තියෙන ඇලීම ගැටීම නැති වුණා නම් මෙන්න තියෙන්නේ ප්‍රශ්නේ. මට ඉස්සරේ මට එනවා එහෙම ඉස්සරේ ගන්න. මේ ඊට පස්සේ මට ආය ළඟදී එකක් හිතෙන්න පටන් ගත්තා. මට හිතෙන තාම හිතනවා. ඒ කියන්නේ ඒකේදී අතරම අපි ඉස්සරහට ගිහිල්ලා නැහැනේ. කන්සෙප්ට් වශයෙන් දැක්කට මේ එහෙම විතරක් එහෙම එකක් නෙමෙයි. දැන් අපි මෙහෙම යන අතරේ අපි මේක හදන්න ඕන එකක් කියලා. දැන් මෙහෙම ගමන අපි යනකොට ඉබේ සාක්ෂාත් වෙන එකක් නෙමෙයි මේක. මෙහෙම යන අතරේ මේක හදන්න ඕන කියලා.
ප්‍රඥාපත්තෙන් එන්න ඕන දෙයක්
තියෙනවා. සප්ත බෝධ 37ක් තියෙනවානේ. මේ 37 හදි හැදීම අපි මෙතන කරොත් තමයි අපිට මෙතෙන් යන්න පුළුවන්. ඉතින් අර ඉන්ද්‍රිය පහ මේ බැලන්ස් කරගෙන මේ කතන්දරේ දිගට මේ විදර්ශනාව ගියන මෙතෙන් ගොඩේයි කියලා මට හිතෙනවා. ඒ කියන්නේ මේ මේ නාම රූප විදර්ශනාව ඉන්ද්‍රිය පහ මේ සමතත්ත්වය තියාගෙන වර්ධනය කරගෙන මේ නාම රූප පහ නාම රූප විදර්ශනය කිරීම මෙහෙම දිගට ගියා නම් මම ස්ටේජස් වලට අපි ඒකෙන් හැංගියොත් මට ඔන්න ඔහම එකක් තම මාර්ගය පිළිබඳ හැඟීමක් ඇතර තියෙනවා. ඔහම ඔහම මාර්ගයක තමයි යන්නේ ඇතර. ඒ කියන්නේ මේ නාම රූප ටික දැක විදර්ශනා කර කර නිතරම ඔහු ගැන කල්පනා කර කර අනිත් මේ
හරි තමයි. ඔතන දැන් නිතරම සිහිය පිහිටීමක් තියෙනවා.
මේ
සතිය කියන එක
අනිවාර්යනේ.
අනිවාර්යයි. නාම රූප බලන්න උනත් සතිය නැස්කන් බලන්න බැහැ. සතිය එක්ක ප්‍රඥාව යෙදෙන්න. දෙකේ combination
අර යෝනිසෝ මනසිකර කියන හදන වගේ
නේද? ඔව්. ඒ යෝනිසෝ මනසිකාරේ ඉන්නේ අර ප්‍රඥා තෝකේනේ සම්පජන්නේ කියන සති සම්පජන්නේ. ඔය දෙකේම එකතුව යොදන්න. ඔව්.
සිහිය එතකොට ඔය මාර්ගයේ
සිහිය අනිවාර්ය
අවශ්‍ය දෙයක් නේද? සිහිය තුල තමයි අනිත් හැම එකම යන්න chance හම්බෙන්නේ
නැත්තේ. සිහිය නැත්නම් අර
අනේ ගෙදර ගිහින් ඇඳලා
පුත්තිගා නේ නේ